नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। पच्यति मुनितो भत्तं तोकतोकं कुले कुले पिण्डिकाय चरिष्यामि अति जंघा बलं ममाति।
සාදු සාදු සාදු
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහකට. ඉතින් අද දවසේ යම් කිසි විදියක කතාවකුත් ඉදිරියෙන් තියාගෙන ඒකත් එක්ක ගැලපෙන යම් කිසි පැහැදිලි කිර ගැනීමක් කරගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් අපි බලමු මොකද්ද මේ කතාව. ඒකට අනුව කොහොම පැහැදිලි කිරීමක්ද අපිට කරගන්න පුළුවන් කියලා පොඩ්ඩක් විමසලා බලන්න තමයි සූදානම. ඉතින් කෙලින්ම ඒ සිදුවීමට කතාවට බැසගත්තොත්, මේ සිදුවීම ගෙතිලා තියෙන්නේ යම් කිසි ස්වාමීන් වහන්ස කෙනෙක් වටා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ තිස්ස කියන නමෙන් මුලින් හැඳින්නුවා වෙන්න පුළුවනි. මේ හාමුදුරුවෝ යම් කිසි ගේකට පිණ්ඩපාතය වඩිනවා. මැණික් වෙළෙන්දෙක්, එහෙම නැත්නම් මැණික් ඒ ව්‍යාපාර කරන කෙනෙක්ගේ ගෙදරට තමයි මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතය වඩින්නේ. ඉතින් මේ හාමුදුරුවෝ ඒ ගෙදරට පිණ්ඩපාතය වැඩියහම, ඉතින් යම් කිසි විදියකේ මැණික් වෙළෙන්දා වගේම ඒ ගෙදර නෝනත් මේ හාමුදුරුවන්ට උපස්ථාන කරනවා. යම් කිසි විදියක දෙමව්පියෝ වගේ උපස්ථාන කරනවා. ඉතින් දානේ ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඔහොම කාලයක් ගෙවුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දිගටම මේ ගෙදරටම පිණ්ඩපාතේ වැඩෙන හින්දා තිස්ස කියන නම වෙනුවට කුළුපගු තිස්ස කියන නමෙන් තමයි මේ හාමුදුරුව ගැන සඳහන් වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? අන්න එකම ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. එකම ගෙදරට අර විදිහේ කුළුපගු ගතියක් තියෙනවා. ඒක නිසා අන්න කුළුපගු තිස්ස කියන නමින් තමයි මේ ස්වාමීන් වහන්සේව පොතේ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඉතින් මේ හාමුදුරුව හැමදාම අර ගෙදරට තමයි යන්නේ. ඒ පිරිසත් බොහොම කැමැත්තෙන් ආසාවෙන් උපස්ථාන කරනවා. ඉතින් දානේ වළඳලා නැවතත් තමුන් ඉන්න තැනට ආරණ්‍යයට වේවා වඩින බව තමයි සඳහන. ඉතින් ওই විදියට කාලයක් තිස්සේ මේ දේ පුරුදු කරමින්, මේ විදියට කටයුතු කරමින් යනකොට අන්න දවසක අමුතු විදිහේ සිදුවීමක් වෙනවා. සිදුවීමකටත් වැඩිය සිදුවීම් ජාලයක් සිද්ධ වෙනවා. ශීඝ්‍රව සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා, දැන් ඔය අද කාලේ වුණත් කියනවා මේ මොන හරි අවුලක් වෙන්න සූදානම් වෙනකොට ශීඝ්‍ර සිදුවීම් ජාලයක් සිද්ධ වෙනවා. සාමාන්‍ය ඔය කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනකොට එහෙම දේවල් දකින්න පුළුවන් අපිට. එක ළඟ 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 සිදුවීම් කිහිපයක් වෙනවා, ශීඝ්‍රව සිද්ධ වෙනවා. ඉතින් එන්නේ වගේ සිදුවීම් ජාලයක් සිද්ධ වෙනවා එක දවසක. එතකොට ඒ දවසේදී මෙන්න මේ විදිය දෙයක් තමයි වෙන්නේ. අර අවුරුදු 12ක්ම පිණ්ඩපාතේ වැඩිය ගෙදෙට්ටම එදත් මේ හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනවා. වැඩියට පස්සේ ඉතින් අර වාඩි වෙලා යම්කිසි ආසනයක වැඩ ඉන්න අතරේ අන්න මේ එදා දවසේ මේ ගෙදර පුරුෂයා, ඒ තැනැත්තා මස් කපමින් තමයි ඉන්නේ. මස් කපමින් තමයි ඉන්නේ. එතකොට මස් කපන අතරේ තමයි මේ හාමුදුරුව එන්නේ. එතකොට මේ හාමුදුරුව වටපිටාවේ ළඟ තැනක වැඩ ඉන්නවා. මේ ගෙදර හිමියා පුරුෂයා මස් කපනවා. බිරිඳ මං හිතන්නේ කුස්සිය පැත්තේ තමන්ගේ වැඩක් කරනවා වෙන්ට ඇති. උයන පියන කටයුත්තක්. ඒ අතරේ තව ලිහිණියෙක්, කොස්වා ලිහිණියෙක් කියන නමින් තමයි සඳහන් වෙන්නේ. ඒ සතෙක් ඒ ආසන්නේ අර මස් කපන තැන, ඒ මස්වල මස් කෑවලි අහුලන කැමැත්තෙන් එතන ගැවසෙනවා. ති ඔන්න විදිී වට පිටාවක තමයි මේ සිදුවීම් ජාලාව ගෙතෙන්නේ. එතවට මේ හාමුදුරුව මේ වැඩඉන්න කොටන්න මොකද වෙන්නේ රජතුමාගේ දූතයෙක්කෙනවා. මේ දූතය එන්නේ මොකක් කරගනද අන්න වටිනා මැණිකක් අරගෙන තමයි එන්නේ. අරගෙන ඇවිල්ලා මෙන්න මේ මැණික් ව්‍යාපාරිකයාට මේ මැණික ලබා දෙනවා. මේක උපදමලා මේක සුදුසු විදියට කටයුතු කළා රජතුමාට නැවත බාර දෙන්න කියන වගේ අදහසකින් මැණිකක් මේ තැනැත්තට අර දූතයා බාර දෙනවා. ඉතින් ඊට පස්සේ අන්න මොකද කරන්නේ මේ ලේ තැවරුණු අතින්ම මේ මැණික අරගෙන බාර අරගෙන අර දූතයා එක්ක කතා බහ කළා. මේ තැනැත්තා යම් කිසි තැනක ආරක්ෂාවට ඒ අසලම මොකක් හරි උඩින් මේ මැණික තියනවා ආරක්ෂාව සඳහා. දැන් අර ලේ තැවරුණු අතින් තමයි මේක අරගන්නේ. ඉතින් ඔහොම තව සුළු මොහොතක් ගෙවිලා අන්තිමට යම් කිසි කටයුත්තකට මේ තැනැත්තාගේ ඇතුළට යනවා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ අන්න අර අතන ඉඳපු ලිහිණියා වටපිටාවේ තියෙන ඒ කුඩා මස් කැබලි අහුලගෙන එන ගමන් අර මැණික ලේ තැවරිලා තියෙන හින්දා අන්න ඒකත් මස් කැබැල්ලක් විදියට අරගෙන ගිලිනවා. ගිල්ලට පස්සේ දැන් ඔන්න ස්වාමීන් වහන්සේ මෙතන බලා ඉන්නවා. දැන් මැණික අතුරුදන්. ඊට පස්සේ මොකද වුනේ? අන නැවතත් අර ගේ ඇතුළේ ඉඳලා අර තැනැත්තා එළියට ආවා. ඇවිල්ලා බලනකොට දැන් මැණික නැහැ. ඊට පස්සේ වටපිට බැලුවා, හෙව්වා. මුකුත් නැත. අන්තිමට මේ හාමුදුරන්ගෙන් අහනවා, "හාමුදුරනේ මෙතන තියුණ මැණික ගත්තද?" කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, "මම නම් ගත්තේ නැහැ." කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ තව ටිකක් හොයලා දැන් ඔන්න මුනේ ඉරියව්ත් වෙනස් වෙන්නේ නැති ක්‍රමානුකූලව අන්න මොකද කරන්නේ ගේ ඇතුළට ගමන් කරනවා. ගේ ඇතුළට ගිහිල්ලා කියනවා, "මේ මේ එකක් හම්බුණයි. මේක නැති වෙලා විශ්වාස අනිවාර්යෙන් මේ හාමුදුරු තමයි ගන්න ඇත්තේ." කියලා ඔන්න නැවතත් කතා බහ කරනවා. එතකොට මේ කාන්තාව කියනවා, "නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒ අපේ හිතවත් ස්වාමීන් වහන්සේ ඒ හාමුදුරුවෝ මේ විදිය දෙයක් කරා වෙන්න බෑ." කියලා කාන්තාව කිව්වට මොකද දැන් මේ පුරුෂයා ඉන්නේ අර අර ආවේගෙන් ඉන්නේ. දැන් රජතුමාට වන්දි ගෙවන්න වෙනවා. ගෙවල ඉවර කරන්නත් බැරි තරම් ලොකු වටිනාකමක්. ඉතින් නැවතත් ගිහිල්ලා ටිකක් සැරට වගේ අහනවා, "ගත්තද?" එතකොට මේ හාමුදුරුව නැවතත් කියනවා, "මම නම් ගත්තේ නෑ" කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි තව ටිකක් වැඩේ එහෙමේ වෙලා අන්තිමට මේ තැනට වද දීලා හරි මම මේක අරගන්න වෙනවායි කියලා ඔන්න අර බිරියට කියලා බිරිය එපා කියද්දි මොකද කරන්නේ අර ස්වාමීන් වහන්සේ වල්ලලා යම් කිසි විදියක බැඳලා අර අපි කියන්නේ අර තිරිංගයක් වගේ ඔලුව වටේට දාලා තද කරමින් ප්‍රශ්න කරනවා. කො මේක ගත්තද ගත්තද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් යම් කිසි විදියකේ වෙහෙස නිසාම මේ හාමුදුරෝ යම් පමණකට ලේ ගලමින් ඒ ඔලුව තද කරනේ වේදනාව අපහසුව නිසා ලේ ගලමින් යම් කිසි විදියක සිහි නැතුව වගේ ඇදගෙන වැටෙන අවස්ථාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී දැන් මේ තැනැත්තා මේ හාමුදුරුවෝ එක්ක මේ විදියට දඟලන අවස්ථාවේදී මේ හාමුදුරුවෝ සිහි නැතුව ඇදගෙන වැටුණාම අන්න අර ලිහිණියා ඒ ආසන්නෙට එනවා. දැන් මේ කලබලයේ අස්සර තව මොනවා හරි ටිකක් අහුල ගන්න වගේ අදහසින් වෙන්නේ නැති. එතකොට ඒ අවස්ථාවේ අර ඉන්න දේශෙම්ම අර ලිහිණියටත් පහරක් ගහනවා මේ එළියට විසි කරමින්. අන්න ඒ පහරෙන් මොකද වෙන්නේ? ඒ සතා මැරිලා වැටෙනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ආනෝ මේ ඔය සතාට මොකද වුනේ, මැරුණාද කියලා බලන්න කියලා. එතකොට කියනවා, "ඌත් වගේම උඹත් මැරියන්" කියන වචනයක් මේ හාමුදුරුවන්ට කියනවා. ඒකෙන් අර තේරුම් ගන්නවා එනම් සත්‍යය මැරිලා කියලා. ඊට පස්සේ කියනවා, "මේ රැහැන පොඩ්ඩක් බුලුර කරන්න, මම කියන්නම් මැණික තියෙන තැන. ඔන්න ඔය සතාගේ බඩ ඇතුලේ තමයි මැණික. ඒ සතා තමයි මේක ගිල්ලේ. මම මේ කිව්වේ නැත්තේ මේ සතාගේ ජීවිතේ තොර වෙන හින්දා" කියලා යම් කිසි විදියක ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ වැඩේ තේරිලා අන්න මැණික හම්බුණාට පස්සේ දැන් සිදුවීම වෙලා ඉවරයි. ඉතින් මේ මනුස්සයාට දැන් ලොකු කනගාටුවක්, වෙහෙසක්, පීඩාවක් මතුවෙලා එනවා. මේ විදියට හිතවත් හාමුදුරුවෝ මේ විදියට සැක කරා, වද දුන්නා කියලා වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. ඉතින් කියනවා සමාවෙන්න මේ විදිහේ දෙයක් මම සිද්ධ කරාට කියලා සමාවිල්ලනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ෂණිකව සමාව දීමක් සිද්ධ කරනවා. කියනවා මේක ඔබේ වරදක්වත් මගේ වරදක්වත් නෙමෙයි. එවෙනුවට මේක සංසාර දෝෂයක් කියන අදහසින් මේ හාමුදුරුව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා සමාව දෙනවා නම් අන්න එහෙනම් මේ අප ආපහු අපේ ගෙදරට සුපුරුදු විදියටම පිණ්ඩපාතේ වඩින්න කියලා. නමුත් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියනවා අන්න මේ එකම ගෙදරට පිණ්ඩපාතේ වැඩපු ආදීනව තමයි මම මේ වින්දේ. ඒක නිසා නැවතත් මගේ ඇඟේ පතේ ශක්තිය තියෙනකන් මේ විදිහේ දෙයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. එවෙනුවට මම ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩිනවා. මේ විදිහට එක ගෙදරක පිණ්ඩපාතේ වඩින්න අපේක්ෂාවක් නැහැ කියලා මේ හාමුදුරුවෝ යම් කිසි විදියක ගාථාවක් ප්‍රකාශ කරා කියලා සඳහන් වෙනවා. අන්නේ ගාථාව තමයි ඇත්තටම ඔය අපි අද ඉදිරියෙන් තියපු ප්‍රකාශය. ගාථාව මොකද්ද කියනවා? පච්චති මුනිතෝ බත්තං තෝකතෝ කංකුලේ කුලේ පිණ්ඩිකාය චරිස්සාමි අත්ති ජංගා බලං මමාති. ඔන්න විදිය අදහසක් තමයි කියන්නේ මේ පිණ්ඩපාතේ වඩින භික්ෂු උදෙසා ඒ ගෙවල්වල බත් ටික ටික ඉදෙනවා. ඒ තෝක තෝකං කුලේ කුලේ ඒ ගෙවල්වල බත් ටික ටික ඉදෙනවා. පිණ්ඩිකාය චරිස්සාමි අත්ති ජංගා බලං මමාති. මම මේ විදියට මගේ ඇඟේ පතේ මේ කකුල්වල ශක්තිය ඇති තාක්කල් මේ ආකාරයෙන් පිණ්ඩපාතේ වඩිනවා කියලා යම් කිසි විදියක ප්‍රකාශයක් මේ හාමුදුරු සිද්ධ කරනවා. ඉතින් ඒ එහෙම කිව්වට මොකද? අර වෙච්ච ආබාධ නිසා, ඒ වෙච්ච අනතුර නිසා කෙටි කාලයක් ඇතුළතම මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියන සඳහනක් තමයි තියෙන්නේ. ඒ හාමුදුරුවේ ආබාධෙන් හේතු කරගෙනම නැති වුණා කියන අදහසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ සිදුවීමත් යම් කිසි විදියකට සාකච්ඡාවකට ලක් වෙනවා. මේ විදිහේ මේ අවුරුදු 12ක් එකම තැනට වැඩිය මේ කුළුපගතිස්ස හාමුදුරන්ට වෙච්ච දේ කියලා යම් කිසි කතා බහකත් යෙදෙනවා. අන්නේ අවස්ථාවේදී මේ කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්සේ මේ සිදුවීමට සම්බන්ධ කට්ටියට මොකද වුනේ? මේ කට්ටිය කොයි කොයි විදිහේ පරලෝ තත්ත්වයක්ද ලබා ගත්තේ කියලා විමසලා සිටිනවා. අන්නේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ කට්ටියගේ පරලෝ තත්ත්වය පැහැදිලි කරමින් තව ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි ගබ්බ මේකං උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතින් යන්ති පරිනිබ්බන්ති අනාසවා. මේ එක එක පුද්ගලයන්ගේ එක එක තත්ත්ව ගැන ප්‍රකාශ කරනවා. අර කතාවට සම්බන්ධ කොස්වාලිහිනියා අර ගෙදරම හැදුන වැඩුණු නිසා ඒ ගෙදරම කාන්තාවගේ කුසේ දරුවෙක් විදිහට උප්පත්තිය ලැබුවා. නිරයම් පාප කම්මිනෝ, අන්න අර අර අනතුර කරපු පුරුෂයා මේ විදිහේ නිරයට වැටුණා. මොකද හේතුව? අර ස්වාමීන් වහන්සේට දීපු වද වේදනා නිසා. සග්ගං සුගතින් යන්ති, අන්න තව කෙනෙක් අර බිරිඳ යම් කිසි විදියක කාලයක් තිස්සේ උපස්ථාන කරා වගේම අර වෙලාවේදී අර කරපු වැඩේ අනුමත කරේ නැහැ. ඒක වළක්වන්න හැදුවා. නමුත් ඉතින් සාර්ථකුනේ නැති එක වෙනම කතාවක්. ඒ තැනැත්තිගේ එහෙම මේ විදියේ චේතනාවක් ආවේ නැහැ. එතකොට ඒ තැනැත්ති මේ විදියට සුගතියේ උප්පත්තිය ලැබුවා. අන්තිමට කියනවා පරිනිබ්බන්ති අනාසවා. අන්න අර හාමුදුරුව බලනකොට රහතන් වහන්සේ කෙනෙක්. ආශ්‍රවයන් නැති කළ ඒ හිමිවරු අන්න පිරිනිවෙනවා, නිවිලා යනවා කියලා ඔන්න ඔය විදිහට පැහැදිලි කිරීමක් භාග්‍යතුන් වහන්සේ පසු කලක සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි කතාව. ටිකක් දීර්ඝ කතාවක් වගේ කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. ඉතින් ඕක උඩින් තියාගෙන, ඉදිරියෙන් තියාගෙන අපි බලමු අද දවසේ යම් කිසි විදියක මේකට අදාළ විදිහට පැහැදිලි කිරීමක් කරගන්න. සාමාන්‍ය ඔය පිණ්ඩපාත ගමනේදී ඔන්න ඔය මතුවෙච්ච ගාථාවේ තියෙන මොකද්ද? අර විදියට මේ පිණ්ඩපාතේ වඩින භික්ෂුවක් සඳහා ගෙවල්වල බත් ටික ටික ඉදෙනවා. එතකොට එක ගෙදරකට පිණ්ඩපාතේ වඩිනා වෙනුවට අන්න මොකද වෙන්නේ? හැම ගෙදරින්ම පොඩ පොඩ තමයි ලැබෙන්නේ. ඒක තමයි නියම ක්‍රමෙ පිණ්ඩපාත ගමනක සාමාන්‍ය ඔය එකම මාර්ගේ වඩිනකොට පුරුදු වුණාට පස්සේ කට්ටිය උයාගෙන බලාගෙන ඉන්නවා. නමුත් අන්න අර නන්නාඳුනන පාරක එහෙම ඇයි කියන අදහසක් නැතුව යන විට හොඳටම දකින්න පුළුවන් මේ ගෙවල් වල බත් ටික ටික ඉදෙන කතාව හොඳට දැක ගන්න පුළුවන්. ඒ ගෙදර තියෙන මොනවා හරි ගෙනහල්ලා පූජ කරනවා. ඉතින් ඒ විදිහේ ගෙවල් කීපයකට යනකොට අන්න ටිකෙන් ටික එකතු වෙනවා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් විදිහට එකතු වෙනවා. ගොඩක් වෙලාවට එකම පාරේ එකම ගෙදරට යනවා නම් ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කලින් උයාගෙන බලාගෙන ඉන්නවා මගට බැහැගෙන. ඉතින් ඒක එච්චරම සාර්ථක නෑ මේ පිණ්ඩපාත ගමනක් ගැන කියනකොට. අන්න නෑ අලුත් අලුත් පාරවල් වල වෙන වෙන ගෙවල් වලට යන්න කියන වගේ මතක් කිරීමක් සාමාන්‍යයෙන් තියෙනවා. එහෙම ගියාම අන්න ඒ පුද්ගලයන්ටත් විවිධ කට්ටියට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අර විදිහට බත් ටික ටික තමයි ලැබෙන්නේ. අර විදිහේ අපේක්ෂා කරන විදිහට හොඳට සකසලා එහෙම නොවෙන්න පුළුවන්. අන්න ඒගොල්ලෝ යම් කිසි විදියක පරිභෝග කරන්න හදාගත්තද ඒ ආකාරයෙන් ලැබෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් යන භික්ෂුවගේ යම් කිසි සමාජයටත් අනුග්‍රහයක් තියෙනවා. ඒ වගේම තමුන්ගේ යැපීම සඳහාත් ඒක ආරක්ෂිතයි. ඒකනේ මේ හාමුදුරු අවුරුදු 12 ගියාට පස්සේ තමයි මේ හාමුදුරන්ට වැරද්ද තේරෙන්නේ. මේ මෙහෙම යන එක භයානකයි. මම ඊට පස්සේ පිණ්ඩපාතේ වඩිනවායි කියලා කියනවා. ඉතින් ඒ වුණාට වඩින්න වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක රසනීපේ නිසාම වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියන තමයි සඳහන් තියෙන්නේ. ඉතින් අර පහුවෙලා තමයි තේරෙන්නේ. එතකොට අර විදිහට අවුරුදු 12ක් විතර එකම තැනට පිණ්ඩපාතේ වැඩි ආලේසියටත් පහසුවටත් වෙන්න පුළුවන්. ඒ වගේම අර පිරිසට හිතවත් කමකුත් තියුණා වෙන්න පුළුවන්. නමුත් ඒකම අනිත් පැත්තට ගැස්සිලා අනතුරක් බවට පත් වුණා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේට සමහර කෙනෙක් ආරාධනා කරනවා. භාග්‍යතුන් වහන්සේ අද දවසේ ඉඳලා අද ඉඳලා නැත්නම් හෙට ඉඳලා මගේ ගෙදරට පිණ්ඩපාතේ වඩින්න කියලා භාග්‍යතුන් වහන්සේට නිතර නිතර ආරාධනා කරපු අවස්ථා තියෙනවා. එතකොට මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ තමයි බුදුවරු මුනිවරු එහෙම එකම ගෙදරට පිණ්ඩපාතේ වඩින්න බාරගන්නේ නැහැ. එහෙම බාරගන්නේ නැහැ. ඒ වෙනුවට මම දවස් කීපයක් ඔන්නම් වඩින්නම්. සතියක් හමාරක් ඔන්නම් වඩින්නම්. ඊට පස්සේ පොරොන්දුවක් වෙන්න හැකියාවක් නැහැ. එහෙම බුදුවරු පැවරුම් බාරගන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ හරි පැහැදිලිව ඔන්නෝකට අදාළ පිළිතුර ලබා දෙනවා. ඉතින් ඒ පිළිතුර වෙන්නේ නැති මේ හාමුදුරන්ට මේ කාලයකට පස්සේ මතක් වෙන්නේ මේ විදිහට පිණ්ඩපාතේ වැඩියනම් මේ වගේ අනතුරක් වෙන්නේ නැහැ. හිතවත් කමම තමයි කුළුබගු තිස්ස කියන හාමුදුරුවෝ නමත් මං කියන්නේ ගෙදර කට්ටියත් ඉතින් ඒ විදිහටම හිතවත්ව ඉන්නේ නැති. නමුත් අන්නේ හිතවත් කමම කොහොමද ටික වෙලාවකින් අනිත් පැත්තට වෙනස් විදිහක සිදුවීම් ජාලාවකට හැරෙන්නේ කියන එක දැක ගන්න පුළුවනි. අර කියනා වගේ අර කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ කර්ම ශක්තිය කොයි වෙලාවේ ගැළපිලා එනවද දන්නේ නැහැ. අනේ එන වෙලාවේදී ඔය වගේ සිදුවීම් ජාලාවක් ශීඝ්‍රව සිද්ධ වෙනවා. ළඟ 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 පොඩි පොඩි සිදුවීම් ජාලාවක් සිද්ධ වෙනවා. ඒ ටික ඔක්කොම ගැළපිලා එනවා හරියට නිකන් එක ගානට හදලා ගත්තා පෙළ ගස්සලා ගත්තා වගේ ඔන්න වෙලාවකදී ගැළපිලා එනවා. ගැළපිලා එන වෙලාවේදී ආයෙ මුකුත් කල්පනා කරන්න හිතන්න ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ ස්වභාව ධර්මයි. අනතුර ඇවිල්ලා ඉවරයි. සාමාන්‍ය ඔය කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. කාට වුණත් ඒවා පොඩි පොඩි සිදුවීම් ටිකක් වෙනවා. ඒ ටික ඔක්කොම එකට ගොනු වෙලා අන්න කොහොමද මේ වගේ මහ විපතක් ගැළපිලා එන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අන්න අර තමුන් දුරදිග හිතලා බලලා කටයුතු කිරීම යම් කිසි විදිහක දැනුවත්ව කටයුතු කිරීම වඩිනවා. ඒ දැනුවත්ව කටයුතු කරොත් ගොඩක් වෙලාවට වෙන්න තියෙන දේවල් නම් ඉතින් එහෙම ලේසියෙන් නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ නමුත් අන්න යම් කිසි විදිහක ආරක්ෂාවක් හදාගන්න පුළුවනි. දැන් එක්තරා විදිහක මේ කතාව අන්න නියම මැණිකක් නියම මැණික අඳුරගන්න බැරි වෙච්ච මැණික් වෙලෙන්දෙක්ගේ කතාවක් වගේ. අවුරුදු 12ක් පිණ්ඩපාතේ වැඩියා එකම ගෙදරට. නමුත් මේ රහතන් වහන්සේ කෙනෙක් කියන එක අඳුරගන්න බැරි වුණා. ඒ ගුණාංගේ අඳුරගන්න බැරි වුණා. අර ළඟින් ආශ්‍රය කරාට මොකද ඒ විදිහේ හැකියාවක් විභවයක් ඒ තැනත්තට තියුණේ නැහැ. අනි පැත්තෙන් අර තමන්ගේ කර්ම විපාකය ලබාගන්න අන්න අවුරුදු 12ක් තිස්සේ එකම ගෙදරට අර හාමුදුරුවොත් පිණ්ඩපාතේ වැඩියා. 12ක්ම ගියා ඒකත් ගැලපිලා එන්න. හැමදාම ගියා අන්න අර දවසක මේ කර්ම විපාකය ලබා ගන්න අදහසින් තමයි ගිහිල්ලා තියෙන්නේ බලනකොට. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තක් දැක ගන්න පුළුවන් අර කොච්චර ළඟින් ආශ්‍රය කරත් අර පුද්ගලයාට මේ හාමුදුරන්ගේ ගුණේ දැන් හඳුන ගන්න බැරි වුණා. ඉතින් එහෙම දේවල් අනන්තවත් තියෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතින් හාමුදුරන්ට කරන්න දෙයක්වත් නැහැ. එතනත්තගෙත් ඒ යම් කිසි විදියක නොලැබීම කියලා අපිට කියන්න පුළුවනි. එතනත්තටත් කියලා පැහැදිලි කරන්න ගියත් ඕක එච්චර සාර්ථක වෙන දෙයක් නෙමෙයි. ඔයිට වැඩි වෙනස් සිදුවීම් ජාලයක් එහෙමනම් සිද්ධ වේවි. ඉතින් ඔහොම තත්වයක් තියෙනවා මේ ස්වභාව ධර්මයේ තුල. විවිධ පුද්ගලයෝ ඒ විවිධ කර්ම ශක්තියින් එක තමයි වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලොන්ට බණ කියන්න ගියා කියලා, ඒගොල්ලන්ව හික්මවන්න ගියා කියලා ගොඩක් වෙලාවට වෙහෙසක් පීඩාවක් මිසක් සැනසීමක් සාර්ථකත්වයක් ලං කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවකට හොඳ උදාහරණයක් තමයි මේක. මේ හාමුදුරු මෙච්චර කාලයක් ආශ්‍රය කරා. නමුත් දැනගන්න අඳුනගන්න ලැබුණේ නෑ ඒ ගුණය. ඒ හාමුදුරන්ගේ තියෙන ගුණය දැකගන්න මේ පිරිසට ශක්තියක් අවස්ථාවක් ලැබුණේ නෑ. ඉතින් ඒක ඒ ස්වභාව ධර්මයේ තමයි. සමහර විට ඒ වගේ උපස්ථානයක් කරනවා බොහොම කැමැත්තෙන් කරනවා. ඒකෝ නිකන් දන් දෙන අදහසින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර හිතවත්කමටත් කරනවනේ වගේ දේවල්. හිතවත් යන හැඟීම නිසා කරනවා. නමුත් අර නියම මැණික දැකලා තියුනේ නැහැ. නියම මැණික දැක්කනම් මෙහෙම දෙයක් කරන්නෙත් නැහැ, වෙන්නෙත් නැහැ. ඒ වගේම ඒ පුද්ගලයන්ටත් මීට වැඩිය යහපතක් සලක ගන්න තියුණා. ඉතින් ඒ විදිහේ දැන හඳුන ගන්න බැරි වීමක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒක එක්කෙනාගේ ශක්තියින් තමයි. එතකොට සමහර විට ආශ්‍රය කරන්නේ වෙන වෙන අදහසෙන් වෙන්න පුළුවන්. අර විදියට හිතවත්කමට ගනුදෙනු කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ නැත්තම් අර දන් දෙන අදහසින් ගනුදෙනු කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවානේ, ක්‍රමවේද තියෙනවානේ. ඉතින් ඒවා කට්ටියට බලෙන් මම රහතෙක් කියලා කියන්න ගිහිල්ලා වැඩකුත් නැහැනේ මේ හාමුදුරුවන්ට. එහෙම තේරුමක් නැහැ. ඉතින් අර ලැබෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නව ඇරෙන්න එතනින් එහාට බණ කියලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් ගැන කියනකොට කියනවා අත්තිකස්ස ඕහිත සෝතස්ස කියලා වචන දෙකක් සඳහන් වෙනවා. වැඩක් ඇති කෙනෙක්ට මේ බණ කියන්න, ඒ වගේම කන් යොමු කරපු කෙනෙක්ට බණ කියන්න. ඔන්න ඔය කන්ඩිෂන්ස් දෙක දානවා බුදුරජාණන් වහන්සේ. බණක් කියන හාමුදුරු කෙනෙක්ට, වැඩක් ඇති කෙනෙක්ට, කන් යොමු කරපු කෙනෙක්ට, ඔය දෙකට අදාළව බණ කියන්න කියලා ප්‍රකාශ කරනවා, මතක් කරනවා. එතකොට මේ ධර්ම දේශනාවක් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අන්න ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර දේ විදිහට තමයි පෙන්නන්නේ ධර්ම දේශනාව. අර විදිහට ප්‍රිය වචනයන් තියනවාද මේ ලෝකේ? අපිට මොනවද ප්‍රිය වෙන්නේ? සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් ඇවිල්ලා හොඳක් කිව්වොත් ප්‍රියයි. ඈ ආ ඔයා මේම දක්ෂයෙක්, ඔයාගේ වැඩ කටයුතු හොඳයි, ඔයාගේ ගුණ වර්ණාවක් මට අහන්න ලැබුණා කිව්වොත් ඔන්න ප්‍රිය වචනයක් තමයි ඒක. ඒ වගේ කී දෙයක් වහාම අමුතු එනර්ජි එකක් එනවා, හිතා ගන්න බැරි එනර්ජි එකක් එනවා, එන සතුටක් හිතට නැගිලා එනවා. ඕන දෙයක් කරන්න පුළුවන් අර තැනත්ත වෙනුවෙන්. අන්න අර මොකද්ද නිකන් අර තියෙන්නේ ඔය එක එක අවස්ථාවල කියලා ওই විදිහේ ශක්තියක් එනර්ජි එකක් අහම අන්න අවශ්‍ය දෙයක් කරන්න පුළුවන්. අර නිකන් මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නත් පුළුවන් ඈ, ඒ විදිහට යන්නත් පුළුවන්. ඒ වගේ අමුතු ශක්තියක් මතුවෙලා එනවා. මොකද කෙනෙක් මගේ හොඳ කිව්වා, කෙනෙක් මට මේ විදිහ කරුණා බර වචනින් කතා කරා, කෙනෙක් මට ප්‍රශංසා කරා කියන ඒ වගේ වචනයක් ඇහුණාම අනේ හරි සතුටක් හිතට මතුවෙලා එනවා. නමුත් මේ ධර්ම දේශනාවක් කොහොමද ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර වෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. දැන් අර වගේ වචනයක් අපි ගමුකෝ, කෙනෙක් අපිට හොඳක් කියනවා, ඇත්තට වේවා බොරු වේවා, සමහර වෙලාවට බොරුවටත් ඔය හොඳ කියනවනේ, ඇත්තරම නොවෙන්න පුළුවන්. ඒ කියනවා ප්‍රශංසාවක් සහ වර්ණනාවක් අතර වෙනස අඳුරගත යුතුයි. කම්ප්ලිමන්ට් එකක් සහ ෆ්ලැටරි අතර වෙනස. සාමාන්‍ය කම්ප්ලිමන්ට් එකක් ජෙනුවින්, ඒක කිව්වහම අහන කෙනාට සතුටක් හිතට ඇති වෙනවා, විවේකයක් හිතට ඇති වෙනවා. නමුත් ෆ්ලැටරි කියන්නේ ගොඩක් වෙලාවට වැරදි අදහසක් පිටිපස්සේ තියෙනවා, කළු අදහසක් පිටිපස්සේ තියෙනවා. ඇහුවාම තිතෙනවා යකෝ මේ මං ගැනමද කියන්නේ කියලා, නිකන් මටමද මේක කියන්නේ කියලා, මේ මම්ම කරපු දෙයක්ද මේ කියන්නේ කියලා හිතන ගානට අමුතු නිකන් ස්වභාවයක් තියෙනවා. එතකොට අන්න ෆ්ලැටරි ගැන කියනකොට කියනවා නිකන් මොකද්ද, ඉමිටේෂන් ඉස් ද සින්සියරස්ට් ෆෝම් ඔෆ් ෆ්ලැටරි. අනුකරණය තමයි ෆ්ලැටරි වල වර්ණනාවල තියෙන අවංකම ස්වභාවය, නිකන් අහිංසකම ෆ්ලැටරි එක තමයි අනුකරණය. ඔය සමහර කෙනෙක්ගේ අනුකරණය කරනවානේ, ආයේ ඒ වගේ කැහැලා බලනවා, ඈ ඒ වගේ කාරලා බලනවා, ඔය විදිහ අනුකරණය තියෙනවා. ඒකත් ෆ්ලැටරිම තමයි. ඒකත් තියෙනවා කළු අදහසක්. නමුත් අඩුම ගානේ පොඩ්ඩක් නිකන් පොඩි අහිංසක ගතියක් තියෙනවා. එතනින් එහාට අර වචන වලින් කියන ෆ්ලැටරි ගොඩක් වෙලාවට කළු අදහස තමයි ඉස්මතු වෙන්නේ. කිව්වහමත් හිතට සැනසීමක් වෙනකොට කල්පනා වෙනවා කො මේ මං ගැනමද මේ මටමද කියන්නේ කියලා, මම මෙහෙම දෙයක් කරාද කියන වගේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් අපිට ප්‍රියයි සමහර විට නේ, ඒ වගේ වචනයක් අපිට ප්‍රියයි. නමුත් අන්න ධර්මදේශනාවක එහෙමම ප්‍රිය වෙන්න විදිහක් නැහැ. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක්ට බණ ඇහුවාම හිත රිදෙනවා, බහුවදාට කතා කරන්න හිතෙන්නේ නැහැ. මටද කොයිද ඒක කිව්වේ කියලා ඔන්න අල්ල ගන්නවා. ඉතින් අහනවා මට නේද බැන්නේ කියලා තහනවා සමහර වෙලාවට. ඉතින් ඒ කට්ටිය කියන්නේ වෙන්නේ අනේ බැන් පොප්පිය හරිනම් ඉතින් දාගන්න වෙන මොනවා කියනද ඈ එහෙම අහුවට පස්සේ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. සාමාන්‍ය ධර්ම දේශනාවකින් එහෙම අහපු ගමන් හිතට සැනසීමක් වෙනුවට වෙහෙසක් දැනෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකද හේතුව අන්න බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. සාමාන්‍ය අපි කැමති මේක සැපයි කියලා ස්ථිර කරගන්න අපි කැමති. භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා මේක දුකයි කියනවා. එතකොට හිතට වෙහෙසක් එන එක ස්වභාවිකයිනේ. ඒක තමයි බණේ. ඊට පස්සේ මේක නිත්‍යයි කියලා ස්ථාවර කරගන්න අපි කැමති. බුදුන් ඇවිල්ලා මේක අනිත්‍යයි කියනවා. ඉතින් එතකොට වෙහෙසක් පීඩාවක් එනවා. මේක ආත්මයි කියලා අපි මතයක් හදාගන්න හරි කැමති. නමුත් ඇවිල්ලා කියනවා මේක ආත්ම අනාත්මයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය කියන ධර්මතාවය කියනකොට අනිවාර්යෙන් හිතට වෙහෙසක් පීඩාවක් තමයි එන්නේ. ඇයි ඒක එතකොට ප්‍රිය වචනයන්ගෙන් අග්‍රදේ වෙන්නේ? අන්න තාවකාලිකව හිත සනසන දේවල් තමයි අර වර්ණනා කියන්නේ. තාවකාලිකව හිතට සැනසීමක් ලබා දෙනවා, විවේකයක් ලබා දෙනවා. නමුත් දීර්ඝකාලීනව එහෙම සැනසීමක් විවේකයක් නැහැ. නමුත් අන්න ධර්මදේශනාවකට අහුම්කන් දෙන කෙනෙක්ට අන්න දීර්ඝකාලීන හිත තුළ සැනසීමක් සහනයක් හදාගන්න පුළුවන්. තාවකාලිකව වෙහෙසක් පීඩාවක් ඇති වුණත් අන්න ඔය කියන වෙනසෙන් තමයි ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර විදියට පනවලා තියෙන්නේ. හැබැයි කියනවා අත්තිකස්ස ඕහිත සෝතස්ස, අන්න අර විදිහේ කන් යොමු කරපු කෙනෙක්ට, වැඩක් ඇති කෙනෙක්ට පුනා පුනන් ධම්මං දේසේති, නැවත නැවත බණ කියනවා, නැවත නැවත කියනවා, හැමදාම කියනවා, සතියකට සැරයක් කියනවා, නොනවත්වා කියනවා. මොකද අන්න කරන්න තියෙන උපරිම අනුග්‍රහය එතනින් එහාට ඊට වැඩිය ප්‍රබල අනුග්‍රහයක් නැහැ. ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ওই දේ තමයි. ඉතින් ධර්ම දේශනාවක් වේවා, කමඨහන් සුද්ධ කිරීමක් වේවා, ඒකට අවස්ථාව ගැලපෙන්න ඕනේ. අත්තිකස ඔයිත සෝතස්ස, ඔය නිකම් බඩගිනි කාරයන්ට, මස් වැද්දන්ට, එහෙම නැත්නම් ඔය වෙන වෙන දේවල් හොයාගෙන යන කට්ටියට, ඒගොල්ලන්ට බණ කියලා වැඩක් නැහැ. කමඨහන් වார்த்தාවක් වුණොත් ඉදිරිපත් කරලා උපදේශක් ඉල්ලුවොත් අන්න ඒ වගේ වෙලාවට උපදේශක් ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් නැහැනේ, මොකද කරන්නේ? ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා අන්න තම තමුන්ගේ ශක්තියන් අනුව තම තමුන් විවිධ කෙනා තෝරගන්න වෙන්න පුළුවන්. තෝරන්නේත් සමහර විට ප්‍රතිපදාවක අදහසකින්ද, එහෙම නැත්නම් හිතවත් කමටද, එහෙම නැත්නම් වෙන මොකක් හරි අදහසකින්ද කියලා ඉතින් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක එක් එක්කෙනාගේ ශක්තියින් තමයි. එතකොට අන්න ඉතින් තමන්ගේ හැකියාවට අනුව කරගන්න පුළුවනි. දැන් පහුගිය දවසකත් කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා මේ ආර්යා මෙහෙම කිව්වා මොකද කියන්නේ කියලා. ඒ ප්‍රශ්නේම තියෙනවනේ අවුලක්. මං කිව්වා ආව දවස් කීයක් ඉන්නවද? මෙච්චර දවස් ගණනක් ඉන්නවා. එන ඉතින් ඒ විදිහට කරගෙන යන්න. ලෝක ඇවිල්ලා මගෙන් අහලා හරිනවද? මම කියපු එකක් ඇව ඔබ වෙන වෙන කට්ටියගේ ඒවා අරගෙන එන්න එපා. ඒව අදාළ නැහැ. වෙන වෙන මේ ක්‍රම අරගෙන ඇවිල්ලා මේක හරිද මේක මෙයා මෙහෙම කිව්වා මොකද කියන්නේ කියලා අහන්න එන්න එපා. ඒව අදාළ නැහැ. ඒ කියපු කෙනාගේම ගිහිල්ලා අහගන්න. මේ නිකන් අනුන්ගේ බබ්බු අරගෙන ඇවිල්ලා අපිට උපෙන් මේ පියාගේ කොටුවේ අස්සම් කරන්න කිව්වම හරිනවද? ඒකේ අදාළ පියාට ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් තමුන්ට ඒක විශ්වාසයි කියලා හිතෙන්නෙම මොකක් හරි තියනවනේ එකක්. ඉතින් වෙන්න පුළුවන් නිවන වෙන්නත් පුළුවන් වෙන කොහේ හරි යනවා වෙන්නත් පුළුවන්. ඉතින් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලන්න ඒක එක්කෙනාගේ තීරණ. ඒ අපිට කරන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව ඒ පුද්ගලයෝ අනුව ඉතින් ඒවා තීරණය වෙනවා. ඒව කරන්න දෙයක් නැහැ. තම තමුන් හරි තැනක විමසිලිවත් තැනක නිකන් ගොන් අන්ද සද්ධාවකින් නෙමෙයි පොඩ්ඩක් විමසලා බලලා මොකද්ද මේ කියන්නේ කියලා විමසලා බලලා අන්න ඒ අදහස පිහිටව ගත්තොත් වටිනවා. ඒ ශක්තිය ගොඩක් වෙලාවට අන්න නැත්තම් ඉතින් දුරලයි. සාමාන්‍යයෙන් ඔය සමාජයේ ගනුදෙනු කරනකොටත් මේක මොන වගේ පිස්සෙද්ද කියලා තේරෙනවනේ ওই ටික දවසක් යනකොට. ඒක තේරෙන්නේ නැත්තම් ඒක අඳුනගන්න බැරි නම් ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒ ශක්තිය ගොඩක් වෙලාවට තියනවා විවෘත මනසෙන් පොඩක් බැලුවොත්. අන්නේ බැල්ම පුරුදු කරගත්තනම් හරි. ඒ පුරුදු කරගත්තට පස්සේ අන්න විවේකීව නැවත නැවත මේ කියන දේ හරිද වැරදිද? මේ කියන්නේ මොන වගේ දෙයක්ද? මේ වගේ දෙයක් කරාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. එච්චර අමාරු නෑ හරි වැරද්ද තෝරගන්න එක එච්චර අමාරු නෑ. මේ වර්තමානයේ ගත කරන කෙනෙක්ට මේ මුලාව හිතක් නැති කෙනෙක්ට වර්තමානයේ ගත කරන කෙනෙක්ට හරි වැරද්ද තෝරගන්න එච්චරම අමාරු නෑ කියනකොටම තේරෙනවනේ මොකද්ද අවුලක් තියෙනවා මේ කියන කතාවේ. ඒක එන්නේ නිකන් අර ගට් ෆීලින් එක වගේ මේ නිකන් කියනකොටම දිරවන්නේ නෑ මොකද්ද තියෙනවා අමුතු ගතියක් මොකද්ද අවුලක් දැනෙනවා ගට් එකටම කෙලින්ම දැනෙනවා. ආ දැනෙනකොටම කිව්වාගේ ඕක හරියන එකක් නෙමෙයි. ඕක හරියන එකක් නෙමෙයි. ඔය කිව්ව කතාවෙන්ම තේරෙනවා ඈ ඒ කරපු දෙයින්ම තේරෙනවා ගැලපෙන්නේ නැහැ. ඉතින් එන්නේම ගිය ශක්තියක් තියාගෙන තමයි මේ වගේ ප්‍රතිපදාව කියන්න ඕනේ. නැත්තම් ඉතින් අර නියම පුද්ගලයා සමහර විට අවුරුදු 12ක් හම්බුණත් අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ බෝඩ් එකක් අරගෙන ඇවිල්ලා කියන එකක් නැහැ. මෙන්න මම තමයි නියම පුද්ගලයා. මම තමයි නියම රහතන් වහන්සේ. මාව බාරගන්න කියලා දැන්නීම් පුවරුවක් අර නේම් කාඩ් එකක් අරගෙන එන එකක් නැහැ. බිස්නස් කාඩ් එකක් එහෙම එකක් අරගෙන එන එකක් නැහැ. ගොඩක් වෙලාවට නිහඬව ඉඳි. ගොඩක් වෙලාවට මුකුත් නොකිය ඉඳි. නියම කල්යාණ මිත්‍රයා අඳුර ගැනීමේ හැකියාව තම තමුන් දියුණු කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහේ කතාබහක් ඒ විදිහේ දෙයක් අපි කොහොමද මතක් කරගන්නේ කොහොමද අපේ ජීවිතවලට ලං කරගන්නේ කියන එක අන්න මේ ප්‍රතිපදාව තුළින්ම තමයි ගැලපිලා එන්නේ. සමහර විට මුල් කාලේදී අන්න වැරදින පැටලෙන දේවල් කරන කෙනෙක් කාලෙත් එක්ක තේරුම් ගන්නවා ප්‍රතිපදාවත් එක්ක තේරුම් ගන්නවා මේක නෙමෙයි නියම ක්‍රමේ. ඒ විදිහේ අවස්ථාවක් අපි කාට කාටත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කර්මය ගැන කතා වුණානේ මෙතන. කර්මයේ ස්වභාවය ගැන කතා කරානේ. ඒකෙනුත් අත්මිදෙන ක්‍රමේ තමයි මෙන්න මේ ප්‍රතිපදාවකේ දීම තුලින්. ඒකයි භාග්‍යතුන් වහන්සේ නැවත නැවත මේ මාර්ගේ පෙන්වන්නේ. මේ විදියට විවිධ ශක්තියින් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒතර ක්‍රියාත්මක වෙන අතරේ මේ කරදර බාධක අතරේ කොහොමද අපි සැනසීමක් හොයාගන්නේ කියන එක තමයි ධර්ම දේශනාවක් කියන්නේ. මේ මතක් කිරීමක් කියන්නේ අන්නේ සැනසීම සඳහා ක්‍රමානුකූලව ටිකෙන් ටික උත්සාහයක් දැරිය යුතුයි. ඒ උත්සාහයත් එක්ක සියල්ලම නිවැරදි වෙනවා. සියල්ලම හරියනවා. සියල්ලම යම් කිසි විදියක දැන හඳුන ගැනීමකට නිවැරදි වීමකට ලක් වෙනවා. ඒ සඳහා ක්‍රමානුකූල උත්සාහයක් අවශ්‍යයි කෙනෙක්ට. දැන් මෙතන කියනවානේ මේ මුනිවරයෙක්ගේ පිණ්ඩපාතය යන මුනිවරයෙක්ට අර විදියට ගෙවල්වල බත් ටිකෙන් ටික පැසෙනවා ටිකෙන් ටික ලැබෙනවා අර විදිහේ යම් කිසි විදියක ශරීරය යාපනය කිරීම සඳහා. දැන් කයට නඩත්තුව ගැන තමයි ඔය කියන්නේ. එතකොට මේ පුහුණුවක් කියන්නේ ප්‍රතිපදාවක් කියන්නේ භාවනාවක් කියන්නේ හරියට නිකන් අර කය නඩත්තු කරනවා වගේම හිත නඩත්තු කිරීමක්. ඒකත් එන්නේ අර ටිකෙන් ටික පොඩ පොඩ ටික ටික තමයි එකතු වෙලා ගැළපිලා එන්නේ. ඒ සඳහා අවශ්‍ය දේ මොකද්ද? අන්න ටික ටික මේ හුස්මක් හුස්මක් පියවරක් පියවරක් රැක ගන්න ඕනේ. කොහොමද රකින්නේ? සිහියෙන් ඉදිරිපත් කරනවා. සිහියෙන් ඒ දේ දැන හඳුන ගන්නවා සිහියෙන් ඇවිදින බව සිහියෙන් වාඩි වෙලා ඉන්න බව දැන හඳුන ගන්නවා අන්නේ දැන හඳුන ගැනීම සිද්ධ කරනවා නැවත නැවත මේ වර්තමාන මොහොත ලං කර ගන්නවා වර්තමාන මොහොත බාර ගන්න උත්සාහයක් දරනවා ඉතින් ඒ බාර ගන්න උත්සාහයක් දරුවට ඒක එකපාරටම බාර ගන්නේ නැහැ සාමාන්‍යයෙන් අපේ ඔය හිතේ ස්වභාවය තමයි මේ හිත නැවත නැවත හිතවිලි ගැත්තම් ඔස්සේ ගමන් කරනවා. ඒ ගමන හරීම හුරු පුරුදුයි අපිට. ඒ ගමනට අපි ගොඩාක් අනුග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක් ඒ අනුග්‍රහය ටික ටික අවම කරනවා. ඒ අනුග්‍රහය වැරදි දෙයක් විදිහට දකින්න උත්සාහ කරනවා. නැවත නැවත වර්තමාන මොහොතට එම තමයි හරි කියන බැල්මක් මේ තැනත්තා තමන් තුළ ඇති කරගන්නවා. ඔන්න ඕක තමයි ප්‍රධාන වෙනස වෙන. කලින් අර ක්‍රියාවලියට අනුග්‍රහ කරා, අර thinking mind එකට අනුග්‍රහ කරා, දැන් ඒක නුසුදුසු දෙයක් කියන බැල්මේ වෙනස්කමක් මේ තැනත්ත තුළ සිද්ධ වෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? අර හිතවිලි ඔස්සේ දුවන හිත නැවත නැවත දැනගනිමින් තමන්ගේ කයට අවධානයක් ගේන්න උත්සාහ ගන්නවා. හුස්මට වේවා, පියවරවලට වේවා, ඒ සඳහා අවධානයක් ගෙහෙන්න උත්සාහ ගන්නවා. දැන් පහුගිය දවසක අන්න යම් කිසි විදියක තරුණ වයසේ ඉන්න දරුවෙක්. එතකොට ඒ දරුවා තමුන්ට වෙහෙසයි පීඩාවයි මේ වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මේ විදිහේ නිකන් ડિප්‍රෙෂන් ගතියක් වගේ ඇවිල්ලා තියෙනවා කියලා ඒ විදිහේ තමුන් පිළිබඳ අඳෝනාවක් ඉදිරිපත් කරා. ඉතින් ඒ වගේ කෙනෙක් එකපාරට මේ වගේ දෙයකට යොමු වෙන්න බැරි හින්දා අන්න මොකද්ද කිව්වේ? අන්න හැමදාම දෙවරක් දත්ම දිනවනේ දවසට. ඒ දත්ම දින අතරේ සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. ඒ දත්ම දින අවස්ථා ටික හැමදාම දවසට දෙවර බැගින් මේ විනාඩි 10ක පුහුණුවක් ගැන කියන්නේ. ඒ පුහුණුව කරන්න කියලා මෙයාට යම් කිසි මගපෙන්වීමක් සිද්ධ කළා. ඒක අමතක නොවෙන්න බාත්รูම් එකේ ඉරයකේ හරි මාවක් හරි සලකුණක් හරි දාගෙන හැමදාම කරන්න කියලා මගපෙන්වීමක් සිද්ධ කළා. එතකොට සතියකට හමාරකට පස්සේ ලියලා කියනවා මෙහෙම උත්සාහ කරා මම මට තේරුණා පළවෙනි දවස් 3 විතරම හරි අමාරුයි. හිත ඔහේ නිකන් නන්නත්තාරේ ගමන් කරනවා. දත්ම දින බව දැනගන්න හරිම අමාරුයි. නමුත් මම දිගට දිගට කරා. කරනකොට කරනකොට තේරුණා මට දවස් 3කට විතර පස්සේ අන්න දැන් නම් දත්වල වදින වැඩිම ටූත් පේස්ට් වල රහ සුවඳ ඒ බුරුසුවේ සද්දේ මේ වගේ දේවල් මට දැනෙනවානේ. දවස් 3ක් උත්සාහ කරාට පස්සේ මට ඒ වගේ දේවල් දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සතියක් විතර යනකොට මට තේරෙනවා මොකද්ද මම දැන් අර දත්ම දින එකේ ගිලිලා වැඩි වේලාවක් ගත කරන බවක් තේරෙනවා. දතින් දත ලොකු අවධානයකින් මදින බව තේරෙනවා. එතකොට අර මුලින් ගන්න අමාරු හිත ටික දවසක් යනකොට ඔන්න ටිකෙන් ටික මේකට ගන්න පුළුවන් බවක් මේ තැනතර තේරෙනවා. අන්තිමට කියනවා අන්න තවත් ටික දවසක් යනකොට අරකෙම ගිලිලා අර එක දත ගැන අවධානින් දත් මැදිල්ලක් ඒකෙම මුලා වෙලා ඉන්න ගතියක් මට තේරෙනවා කියලා ප්‍රකාශ කරනවා. අන්නේ ඒකේ මුලා වෙලා ඉන්න මොහොත තියෙන්නේ. දැන් සාමාන්‍ය සිහිය පිහිටවන්නත් කෙනෙක් උත්සාහ කරනවානේ. සිහිය පිහිටවන්න උත්සාහ කරනවා. දැන් ඔන්න දැන් සිහියෙන් ඇවිදිනවා කියලා ඔන්න පියවර තියනවා කියලා දැනගෙන ඉන්න උත්සාහ කරනවා. සිහියෙන් හුස්ම ගන්නවා කියලා ඔන්න හුස්ම වැටෙන බව දැනගෙන ඉන්න උත්සාහ කරනවා. ඔහොම තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් කාලෙත් එක්ක මෙයාට තේරෙනවා අර පියවරවල ඉඳියා නම් තමයි ඒකෙම මුලා වෙලා ඉඳියා වගේ ගතියක්. ආයි සිහිය පිහිටවන්නවත් උත්සාහයක් එතන තියුනේ නැති තරම් ඒකෙම ඉඳියා. හුස්මේම ඉඳියා වගේ තේරෙනවා හුස්මේ ඉන්න ඕනේ කියලා උනන්දුවක් උත්සාහයක් එතන තියුනේ නෑ වගේ කියලා මෙතනතර තේරෙනවා. අර කියනා වගේ දත් මැදීම ඔස්සේ මුලා වෙලා වගේ දත් මැදීමටම එළඹිලා වගේ ඉන්නවා. ඒකට යොමු කරන ගතියක් ඒක බලන බැල්මක් පිට ඉඳලා බලන බැල්මක් තියුනේ නෑ. ඔන්න ඕක ගොඩාක් වටින අවස්ථාවක් මේ ප්‍රතිපදාවේ. සාමාන්‍යයෙන් අර ආයාසෙන් පුරුදු කරන සිහිය ඉබේ පිහිටි සිහියක් බවට පත් වෙනවා ටික ටික. ඒපත් වුණාට පස්සේ කෝකද වැඩිය බලගත්තු කියලා ඇහුවොත් අන්න අර ඉබේ පිහිටන සිහිය ගොඩක් බලගතුයි. ආයාස කරන සිහියට වැඩිය. මුලින් කෙනෙක් ආයාස කළා තමයි පටන් ගන්නෙ. නමුත් අර දවස් 3 4 කරනකොට සතිය කරනකොට අර එහෙම කියන්න පුළුවන් කියන්නේ. අන්න තේරෙනවා මේක මේ ඉබේ පිහිටි සිහිය බවට ටික ටික පත් වෙනවා. සුළු මොහොතයි. සුළු මොහොතයි. නමුත් ඉබේ පිහිටි සිහියක් බවට පත් වෙනවා. අන්නද ඔය දෙකෙන් කෝකද උත්කෘෂ්ට කියලා ගත්තොත් අන්න හරි ඉබේ පිහිටි සීහිය උත්කෘෂ්ටයි. ඒක නිසාම කියනවා අන්න රකින සීලය හොඳයි. නමුත් රැකෙන සීලය ඊට වැඩිය උතුම්. රැකෙන සීලය ඊට වැඩිය උතුම්. ඊට පස්සේ අර විදියට පිහිටවන සීහිය හොඳයි. නමුත් පිහිටෙන සීහිය ඊට වැඩිය උතුම්. අන්න ඒ විදිහේ හැකියාව ගැන තමයි මේ කියන්නේ. එතකොට අර සතිය කරනකොට කොහොමද කෙනෙක් අලුත් කෙනෙක් අඳුරගන්නේ? මේ දත්ම දිනවා. හැබැයි ඉතින් උනන්දුවෙන් උත්සාහයෙන් කරලා මේ නිකම්ම නෙමෙයි. දත්ම දිනවා. මම මේකෙම ගිලිලා වැඩි වැඩියෙන් මේ විදියට දතින් දත ගැන අවධානෙන් සිහිය පිහිටවන්න උත්සාහයකට උනන්දුකුත් නැතුව ඒකෙම යෙදිලා ගත කරනවා. අන්න ඔය ඒකම යෙදිලා ගත කරන ඒ වර්තමාන මොහොතෙම ගිලිලා ගත කරන මොහොතවල් හරීම අපි කියන්නේ අනර්ග මොහොතවල්. ඇයි මේකට හේතුව? ඒ වෙලාවේදී කිසිම ආතතියක් මේ හිතේ නැහෙනි. ඒ වෙලාවේදී කිසිම වෙහෙසක් මේ හිතේ නැහෙනි. ඒ වෙලාවේදී මේ හිත සම්පූර්ණ නිවිලා. අන්න නැවතත් අර thinking mind එනවද? නැවතත් අර කෙරුවාවක් එනවද? වෙහෙසක් ආතතියක් පීඩාවක් මතු වුණා. අන්න එන්නේ දෙක අතර වෙනස හඳුනනවා නම් මේක නැතර තේරෙනවා. අර අර සුළු මොහොතක් ඒවා ඒක හරිම උත්කෘෂ්ට මොහොතක්. ඒ වගේ මොහොතවල් වැඩි ගණනක් පුහුණු කරන කෙනෙක්ට ඉබේම එකතු වෙලා එනවා. වැඩි වැඩියෙන් මල්ලට ඒ වගේ කීපේ කීපේ දවසට දෙක තුන හරි වේවා ටික ටික එකතු වෙනවා. අන්න එකතු වෙන තේරෙනවා මේ තැනැත්තගේ ජීවිතයේ යම්කිසි ආතතිගත ගතියක් තියුණාද ඒක ටිකෙන් ටික දිය වෙලා ඒක ටිකෙන් ටික අඩු වෙලා යන එක ස්වභාවිකයි. මොකද හේතුව අන්න අර ටික ටික තැනින් තැන හරියට නිකන් අර ටිකෙන් ටික බත් ලැබෙනවා වගේ ටිකෙන් ටික මේ හිත නිවෙනවා. බතෙන් වෙන්නේ මේ කයේ තියෙන වෙහෙස පීඩාව නිවීමක්. අන්න මේ පුහුණුවෙන් වෙන්නේ මොකද්ද? මේ හිත තුළ තියෙන වෙහෙස පීඩාව නිවීමක්. අර විදිහේ මොහොතක් මොහොතක් කියන්නේ හැම වෙලේම අර විදිහේ උත්කෘෂ්ට මොහොතක්, මේ හිත නිවන ලද මොහොතක්. ඉතින් ඒ වගේ මොහොතවල් වැඩි ගණනක් එකතු වෙනකොට අන්න තමුන්ට තේරෙනවා දවසේ වැඩ කරනවා නමුත් අර ඝර්ෂණය වෙහෙස පීඩාව අඩුයි. අඩු වෙහෙස පීඩාවකින් අඩු ඝර්ෂණයකින් මේ විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන් කියන හැකියාවක් තමුන්තුලින්ම දැන හඳුනගන්න පුළුවනි. ඒක ක්‍රමානුකූලව තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒක කරනකොට කරනකොට මේ තැනතර තේරෙනවා යම් කිසි විදිහක නියම හරි වැරද්ද දැන හඳුන ගැනීමක් අවශ්‍යද? ඒකත් දැන හඳුන ගන්න පුළුවනි මේ වර්තමාන මොහොතේ අවධානය තියෙන කෙනෙක්ට. ඒ වගේම අර විදිහේ කර්ම ශක්ති වලින් මිදීමක් අවශ්‍යද? ඒකත් පුළුවනි මෙන්න මේ විදිහේ වර්තමාන මොහොතේ ගිලිලා ගත කරන කෙනෙක්ට. ක්‍රමානුකූලව තමයි ඒක වෙන්නේ. ක්‍රමානුකූලව තමයි ඒක වෙන්නේ. සාමාන්‍ය දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ පුහුණුව කරගෙන යනකොට මට දැනෙච්ච දේ තමයි මගේ හිත අර විදියට ලෝකේ අල්ලගෙන හඬන වැළපෙන එක, ලෝකේ දේවල් ඔස්සේ වෙහෙස ගන්න එක අඩු වෙනවා. මට තේරෙනවා මගේ හිත අර වයයෙන් පීඩාවක් වෙහෙසක් ගන්නේ නැහැ. ඒවා නිසා මගේ හිත දුක් ගන්නේ නැහැ වගේ ස්වභාවයක් මට දැනෙනවා. නමුත් මම මේ රාජකාරියක් කරන කෙනෙක්, ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරන කෙනෙක්. එතකොට දරුවෝ අපේක්ෂා කරනවා මම දුක් ගනී කියලා. ගෙදර ඥාතීත මිත්‍රාදීන් අපේක්ෂා කරනවා මම දුක් ගනී කියලා. මේ විදියට ලෝකයා අපේක්ෂා කරනවා දුක් ගනී කියලා. ඇත්තටම එහෙම අපේක්ෂාවක් තියෙන ලෝකෙ කියන්නේම ඕක තමයි. ඥාතීත මිත්‍රාදීන් කියන්නේම ඕක තමයි. ඒගොල්ලෝ හිතනවා අන්න බෑ මෙහෙම දුක් ගන්න ඕනේ, මේකට හිත වෙහෙසක් ගන්න ඕනේ, මේකට හිත පීඩාවක් ගන්න ඕනේ කියන වගේ හැඟීමක් ඒ ලෝක ස්වභාවේ ලෝක මතවාදී තියෙනවා. ඒකනේ ඔය මළුනා මැරුණා මේම අඬනවාද කියලා දහන්නේ සමහර වෙලාවට. ඈ බැරි ලාවක් නැහැ කිව්වොත් එහෙම එනම හිත අමාරුවක් එනවා. මේ විදිහේ ප්‍රශ්න අහලා බලන්නේ ඕක තමයි. ඒටත් වැඩිය කෙරුවාවෙන් ඕක පරීක්ෂා කරනවා. මේ අපි දුක් වෙනකොට එයත් දුක් වෙනවද? අපි අර විදියට වෙහෙසට පීඩාවට පත් වුණාම එයත් වෙහෙසක් පීඩාව කරගන්නවද? ඔන්න ඕක තමයි බන්ධනේ. ඕක තමයි ස්වභාවය. ඕක තමයි ලෝක මතවාදී. ඉතින් ඒ මතවාදී ඉන්න ගමන් මේ විදිහේ පුහුණුවක් කරාම අන්න කෙනෙක් කියනවා මේ දේවල් නම් වෙනවා තමයි නමුත් මගේ හිත එකෙන් දුක් ගන්නේ නැහැ. ඒක මට වැඩ කටයුතු කරගෙන යන්න බාධාවක් විදිහට තේරෙනවා. මොකද අර වටපිටාවේ කට්ටිය බලාපොරොත්තු වෙනවා ඊට වැඩි දුක් ගැනීමක්. ඉතින් ඒ කට්ටිය එක්ක මම ගනුදෙනු කරන්නේ කොහොමද කියලා අහනවා. සමහර වෙලාවට මම බොරුවට වගේ නිකන් දුක් ගන්නවා. يعني බොරුවට වගේ අවධානයක් දෙනවා. බොරුවට වගේ මේ විදිහට යම් කෙසේ විදියක මේ ගොල්ලොන්ත් එක්ක වෙහෙසක් ගත්තා වගේ පෙන්නුම් කරනවා. ඇයි ඒ? අන්න අර ලෝකයා නලවන්. ඉතින් සමහර විට බබාගේ භාෂාවෙන් කියලා අපි කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා අන්න යම් කිසි විදියක ආයේ බබාට බව හරියන විදියට එතන ඉන්නවා. වෙන කරන්න දෙයක්වත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඕක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක තමයි මම ඇහුවේ. ඔය කියන වෙනස හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඕක තමයි නිවැරදි සැනසීමක, නිවැරදි නිවීමක විභවය. ඒක නැත්තම් ඉතින් ගොඩක් වෙලාවට හැමදාම අර ලෝකෙත් එක්ක හඬාගෙන වැළපීගෙන ඉන්න පුළුවන්. හැමදාම දුක් අරගෙන ඉන්න පුළුවන්. හැමදාම අරගොල්ලොත් එක්කම ඒ විදියට කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අත්මිදීමක් තියෙනවා නම් ඔන්න නොසැලෙන හිත තමයි ටිකෙන් ටික වර්ධනය වෙන්නේ. මේ ප්‍රශ්න නම් එනවා තමයි. ඈ ප්‍රශ්නයක් ආවම අයියෝ තාම දුකෙන්ද අයියෝ ප්‍රශ්නයක්ද කියලා ඔය භූත ප්‍රශ්න අහලා වැඩකුත් නැහැ. එහෙම ඒවා අහලා වැඩක් නැහැ. ප්‍රශ්න නම් එනවා තමයි. ප්‍රශ්න නැත්තේ නැහැ. නමුත් ඉතින් මොකටද අපවෝග නැවත නැවත කල්පනා කරලා මොකටද ඕවා නැවත නැවත දුක් අරගෙන ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් ඔහෙ තිවිද්දෙන් ප්‍රශ්නේ තිවිද්දෙන් වැඩිය ගණන් ගන්න නැතුව ඉඳලා බලන්න ඕනේ පොඩ්ඩක්. ඉඳලා බලනකොට තේරෙනවා ඒ ප්‍රශ්නේ යා විසින්ම විසඳිලා ගිහිල්ලා. දැන් ප්‍රශ්නේ මොකද්ද කියලා මතකත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් තමයි නිවැරදි සැනසීමක් වෙන්නේ. එහෙම නැත්තම් ඉතින් අර හඬන වැළපෙන එක නම් කාලය තිස්සේ කරලා තියෙනවනේ. ඒක ඇති වෙන්න කරලා තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මාව නැති වෙලා අඬපු කඳුළු මේ මහා සාගරයේ වගේ ප්‍රමාණයක්. මේ මේ පියා නැති වෙලා අඬපු කරුණ අඬපු කඳුළු මේ වගේ ප්‍රමාණයක්. මේ සහෝදර සහෝදරියෝ නැති වෙලා අඬපු කඳුළු වෙන වෙනම මේ පෙන්වන්නේ. මවට පියාට ඒ විදිහට පෙන්වන්නේ මෙන්න මේ වගේ මහා සාගරයක් වගේ ප්‍රමාණයක්. ඉතින් මෙච්චර අඬලා තියෙනවා. තාමත් ඇතිවීමක් නැහැනේ. තාමත් අවසනක් නැහැ. එහෙනම් අන්න ඒකෙන් දුරස් වීමක්, ඒකෙන් හිත මුදවා ගැනීමක් තමයි ක්‍රමවේදය. ඒ මුදවා ගැනීමත් අර විදියට මරණය ආපු වෙලාවට කරන්න අමාරුයි. ඒ වෙනුවට කලින්ම මුදවාගෙන තියෙන්න ඕනේ. කලින්ම මේ ප්‍රතිපදාව දැන හඳුනගෙන තියෙන්න ඕනේ. කලින්ම මේ විදියට නොසෙල් වෙන හිතක් හදාගෙන තියෙන්න ඕනේ. එතකොට අර ස්වාමීන් වහන්සේට ඒක හැකි වුණා. මොකද හේතුව ඒ හාමුදුරුවෝ ඒක කලින් පුරුදු කළ තිබුණු නිසා. නමුත් අනිත් පුද්ගලයාට ඒක කරගන්න ලැබුණේ නැහැ. ඒ පුද්ගලයා අර මුලාවට අහු වුණා. අර හාමුදුරන්ට වද වේදනා දුන්නා. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. අර විදිහේ ප්‍රතිපදාවක් කලින් පුහුණු කරලා තියාගන්න ඕනේ. මේ විදිහ නොසැලෙන හිතක් කලින් හදාගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒ පුහුණුව ගැන තමයි අපි කියන්නේ. ඒක පුහුණු කරන්න කරන්න තම තමුන්ට තේරෙනවා මේ හිත සෙලවෙන්නේ නැහැ. ලෝකයේත් එක්ක හිත හෙලවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පුහුණු නොකරපු හිතක ස්වභාවය තමයි ලෝකෙට වැඩි වේගෙන් මේ හිත කම්පණය වෙනවා. පොඩි සිදුවීමක් වෙන්නේ අම්මෝ හිත ඇතුළත එන වෙනස ඊට වැඩිය මහ බරපතලයි. ඈ ඥාතියට පොඩි කරදරයක් වුණාම ඊට වැඩිය සද්දෙට අඬනවා. හිතතෙට මොන හරි පොඩි කරදරයක් වුණාම ඊට වැඩිය වෙහෙසට අඬනවා. සාමාන්‍යයෙන් මලගෙවල්වල එහෙම ඉන්නේ අර කුලියට අඬන්නේ සුදුසු කට්ටිය. එහෙම කට්ටිය ඉන්නවනේ. ඉතින් ආඬනවා අර ගෙදර කට්ටියට වැඩිය. ඊට පස්සේ එන කට්ටියත් අහනවා දැන් නෝනාට වැඩිය මෙයා ආඬනවා. මොකෝ දන්නේ කේස් එක කියලා එහෙම අහන වෙලාවලුත් තියෙනවා. නෑ මොකද අන ලෝකෙට වැඩි වේගෙන් හිත කම්පණය වෙනවා. නමුත් කෙනෙක් නිවැරදි විවේකයක් සැනසීමක් හොයාගෙන යනවාද අන ඒකේ ප්‍රභවය තමයි ඔය කියන්නේ. අර ලෝකෙ කම්පණය වුණාට හිත කම්පණය වෙන්නේ නෑ. වටපිටාවේ කට්ටිය ඇඬුවට කෙඳිරි ගෑවට එච්චර කෙඳිරියක් එච්චර අඬීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඉඳලා බැලුවාම ওই ප්‍රශ්නේ හිට වෙනකොට ගොඩක් කලවට නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් අන්න මතක් කරගන්න තමයි තියෙන්නේ. එන්නේ බැල්මක් බලන්න තමයි තියෙන්නේ. එතකොට ඒක හොඳ බැල්මක්. ඒක අපිට කරදරයක් වෙහෙසක් පීඩාවක් කියලා පෙනුනට මොකද ඒක හොඳ බැල්මක්. ඉතින් ඒ බැල්ම තියාගන්න, ඒ බැල්ම තව තව අනුග්‍රහ කරන්න, ඒ බැල්ම තව තව වර්ධනය කරන්න. ගෙදර කට්ටියට ඉතින් බබාගේ භාෂාවෙන් කතා කරන්න වෙන්න පුළුවන්. සාමාන්‍ය නිකන් අර මේ බීලා වගේ ඉන්න වෙන්න පුළුවන්. බොන්න නැතුව බීලා ඉන්නවා කියන එක ලොකු දක්ෂකමක්නේ. බිව්වට පස්සේ නෑ ඉතින් කොහොමත් බීලානේ. නොබී කොහොමද බීලා වගේ ඉන්නේ? ඉස්සර කැම්පස් එකේ කොල්ලෙක් ඉන්දියා බැජ් එකේ මේ උන් බොනෝ මූ බොන්නෑ. හැබැයි බිව්වේ නෑ කියලා හොයන්න බෑ මේක. අනිත් එවුන්ට වැඩිය දඟලනවා, පුටු කරේ තියාගෙන නටනවා. අනේ බලනකොට බීලත් නෙමෙයි. නොබී ඒ විදිහේ බීලා වගේ ඉන්නවා කියන එක ලේසි පහසු ශිල්පයක් නෙමෙයි ඉතින්. අන්න ඒ විදිහේ ශිල්පයක් හදාගත්තාම හරි. ඒ විදිහේ ශිල්පයක් හදාගත්තාම ඔන්න ඉතින් බබාගේ භාෂාවෙන් පොඩ්ඩක් එලා, අනේ ඇත්ත තමයි නේද, මාර කරදරේ තමයි උනේ කියලා පොඩ්ඩක් ඉතින් ආඳලා ඈ නිකන් වතුර ටිකක් හරි මූණේ ගාගෙන අන්න මේ ඉන්න වෙනවා. නමුත් දන්නවා මේක තමයි හරි වැරද්ද, මේක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ විදිහට තමයි ගොඩ දෙනෙක් එක ගනුදෙනු කරන්න වෙන්නේ. ඒක වංකකමක් කියලා හිතන්න අවශ්‍ය නෑ. එයාගේ මානසිකත්වෙනේ. එයා සුදුසු නෑ එතනින් එහා දෙයක් බාරගන්න. එයා සුදුසු නෑ එතනින් එහාට වටිනාකමක් බාරගන්න. ඉතින් මොකද කරන්නේ? ආ එයාගේ භාෂාවෙන් එයාට කියනවා. අර තියුනේ නිකන් අර බබාලන්ති කියලා ඉස්සර කාටුන් එකක් තියුණා. ඔක්කොම ඉන්නේ බබාලා තමයි. ඉතින් එක එක බබාට හරියන සූප්පු තියෙනවානේ. ඉතින් ඒ බබා එක ඒ විදිහට ගනුදෙනු කරන්න වෙනවානේ. නැතුව බෑ කරන්න. ඉතින් ආ ওই බබාට මේ විදිහේ සූප්පුවක් දෙන්නම් කියලා ආ ඒ බබාගේ කටේ ඒ විදිහේ සූප්පුවක් ගහනවා. මොන තව බබෙක් හම්බ වෙනවා. ආ මේ බබාට අර මේ විදිහේ සූප්පුවක් තමයි හරියන්නේ කියලා ඒ බබාට තව සූප්පුවක්. ඔන්න ඔය විදිහට ඉතින් එක එක බබාට හරියන සූප්පුවක් දුන්නාම හරි. නැත්තම් ඔළුව බේරගෙන ඉන්නත් බෑනේ. එතකොට අනේ මේ මේ පොඩ්ඩක් නිකන් දුක් ගත්තා වගේ සමහරවිට තේරෙනවා. නමුත් ඇත්තට දුකක් අරගෙන නැහැ. එහෙම නැත්තම් අර විදියට නිකන් අවධානයක් දීලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. නමුත් දන්නවා මේක මේ වැඩක් ඇති දෙයක් නෙමෙයි කියන්නේ. සමහර වෙලාවට අර අවධානය දීගෙන අහගෙන ඉන්න එකත් ඒ කියන කෙනාට ලොකු සැනසීමක්. ගොඩක් වෙලාවට ඒ අහගෙන ඉඳිය පමණිනුත් ඒ කෙනාට යම් කිසි විදියක සැනසීමක් ලැබෙනවා. ඉතින් එහෙම අනුග්‍රහයකුත් කරන්න පුළුවන්. නමුත් අන්න මොකද්ද මේ නැවත නැවත අපි පුහුණු කරන දේ? මේ විදියට නොසැලෙන හිතක් ටිකෙන් ටික හදනවා. මේ විදියට නිවිච්ච හිතක් ටිකෙන් ටික හදනවා. අර විදියට ලෝකේ කම්පණය වුණාට කම්පණය නොවන හිතක් ටික ටික පුරුදු කරනවා. අන්නේ හිත තුළින් තමයි නිවැරදි සැනසීමක් ලං කරගන්න හැකියාවක් තියෙන්නේ. එහෙම නැතුව ওই ලෝකෙත් එක්ක දුවලා දැන් හති වැටිලා තියෙන්න ඕනේ හොඳ ගණනට. ඒක නොතේරෙන විදියක් නැහැ කාටවත්. කොච්චර දිව්වත් මේකේ ආහාරයක් නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. නැවත නැවත දුවන්න පුළුවන්. නැවත නැවත අර විදියට වෙහෙස පීඩාව ලං කරගන්න පුළුවන්. නැවත නැවත කඳුළු සලන්න පුළුවන්. කොච්චර කඳුළු සැලුවත් අවසන් වෙන්නේ නැහැ. අන්න මහා සාගරේ වගේ කඳුළු සැලීමක් සැලුවත් අවසන් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ තැනැත්තා තමුන් තුළ මේ විදිහ වෙනසක් ඇති කරගන්නවා. නොසැලෙන හිතක් හදාගන්නවා. ඒ නොසැලෙන හිත ක්‍රමානුකූලව තමයි වර්ධනය වෙලා එන්නේ. ඒක වර්ධනය වෙන්න අවශ්‍ය දේ තමයි අන්න අර සතිමත් මොහොතක් මොහොතක් ටිකෙන් ටික එකතු කරගන්න. ඒ ටික ටික එකතු කරනකොට අන්න ඒ එකතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ හිත තුළ ඔය වගේ ගුණාංගයක් වර්ධනය වෙලා එයි. තේරෙනවා ඉස්සර නම් මේවට ඇඬුවා තමයි, ඉස්සර නම් ඇතරම දෙක හිතුණා තමයි. නමුත් දැන් එහෙම හැඬීමක්, දැන් එහෙම දුක හිතීමක් නැහැ. දැනෙනවා ඒ වෙනස. විටක සමහර වෙලාවට ඇත්තටම දුක හිතෙනවා. ආ තාම දුක හිතෙනවා කියලා දැනගන්න පුළුවන්. විටක ඇත්තටම වෙහෙසක් එනවා. ආ තාමත් වෙහෙස එනවා කියලා දැනගන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ තැන අතට තේරෙනවා අන්න නිවීමක් දිහාවට. මේ විදිහේ සැනසීමක් දිහාවට මේ හිත ගමන් කරනවා. ඒ සැනසීමේ නිවීම ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි ගොනු වෙලා එන්නේ, එක්රැස් වෙලා එන්නේ. ඉතින් අපිට පුළුවනි ඒක අපි ළඟ ලං කරගන්න. පරාද වෙන්නේ නැහැ, දවසින් පරාද වෙන්නේ නැහැ, සතියෙන් මේක තීරණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේක නිකන් අර මොකද්ද කියන්නේ ටෙස්ට් මැච් එකක් වගේ එකක්. එහෙම නැත්නම් මේක මැරතන් එකක් වගේ එකක්. නැවත නැවත සිය දහස් වරක් අවස්ථා තියෙනවා නිවැරදි වෙන්න. නැවත නැවත සිය දහස් වරක් අවස්ථා තියෙනවා තමුන්ට ඒ සුදුසු වැඩේ කරන්න, වරද නිවැරදි කරගන්න. ඒ අවස්ථාව තියෙනවා. ඉතිං ඕමනාව තියෙන කෙනෙක්ට ඒ උත්සාහය තියෙන කෙනෙක්ට කියලා පැනවීමක් කරන්න වෙනවා වරහන් ඇතුලේ කියන්න වෙනවා. මොකද ඉතිං උමනාවක් උත්සාහයක් නැත්නම් ඉතිං කොච්චර අවස්ථා ලැබුණත් වැඩක් නැහැනේ. අර කියනවා ස්වභාව ධර්ම හැම වෙලේම අපිට බණ කියනවා අහන්න සූදානම් කෙනෙක්ට. මේ වටපිටාව බණ කියනවා වැඩි ඕනේ නැහැ. ආ මේ ස්වභාව ධර්මෙන් බණ කියනවා අහන්න සූදානම් නම්. අහන්න සූදානම් නැත්නම් ඉතින් කොච්චර බණ කිව්වත් වැඩක් නැහැනේ. ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට අර විදිහට ටික ටික පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා වරදිනවා. නමුත් වරද වරද විදිහට දකිනවා. ආපහු වරදිනවා. නැවත නැවතත් වරද වරද විදිහට දකිනවා. ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. ඒකයි කියන්නේ නිකන් අර එක හීනේ රැයලි වෙන්නේ නැහැ කියන්නේ. නිකන් ෆිලෝසොෆිකලිත් හරි සයින්ටිෆිකලිත් හරි ෆිලෝසොෆිකල් මීනින් එක කියන්නේ මොකද්ද මේ දස දහස් ගණනක් හීන පේනවා මේ රැය තුල දස දහස් ගණනක් අවස්ථා තියෙනවා නිවැරදි කරගන්න නැවත නැවත අන්න හෙට උදෙත් ආපහු තවත් අවස්ථාවක් මේ ඊළඟ මොහොතත් තවත් අවස්ථාවක් හැම මොහොතක්ම ওই විදිහේ නැවුම් ස්වභාවයක් හැම දවසක්ම ඒ විදිහේ නැවුම් ස්වභාවයක් තියෙනවා. ටිකෙන් ටික ඒකලං කර ගන්න ඕනේ. ටිකෙන් ටික ඒ ශක්තිය ඇති කර ගන්න ඕනේ. අද පරිදින්න පුළුවන්. නමුත් හෙටත් අලුත් දවසක් කියන අදහසින් කරන්න පුළුවන්. කරනකොට කරනකොට තේරෙනවා අන්න සතියක් දෙකක් මාසයක් දෙකක් කරගෙන යනකොට අනවරත උත්සාහයක් තියෙනකොට මේ පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙනවා. අර කල යුත්ත කරන්න පුළුවන් හැකියාවක් ටික ටික වර්ධනය වෙලා එනවා. නරක දේවල් වැරදි දේවල් තියෙනවා තමයි. නමුත් කල යුත්ත කරනවා. මනාපෙන් නොවෙන්න පුළුවන්. අමාරුවෙන් එන්න පුළුවන්. කෙන්දිරි ගාගෙන වෙන්න පුළුවන්. නමුත් කල යුත්ත කරනවා. ඉතින් පැවිද්දක් කියන්නේ ප්‍රතිපදාවක් කියන්නේ තනිකර ඕක තමයි. මොකෝ මේ පැවිදි උනායි කෙස් බෑවයි කියලා මිනිස්සුන්ගේ මේ ඇතුළත වෙනස් වෙනවෑ. නැත්තම් සිවුරු පෙරෙව්වෑ කියලා එහෙම නිකන් ඇතුළත මිනිහා මේ වෙනසක් වෙනවෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. අර කලින් පිස්සම තමයි. එතකොට කලින් වැරදීලීම ඒ විදිහටම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දැන් ඔය සතිය වඩනවා කියලා ගොඩ දෙනෙක් නිකන් චෝදනා කරනවා. ඕගොල්ලෝ භාවනා කරන කට්ටිය නේද? ඕගොල්ලන්ගෙන් ඔය වගේ වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම චෝදනා කරන ඔය ගොඩ දෙනෙක් කියනවා පොඩි දරුවෝ පවා කියනවා දැන් අහනවලු ගෙදරින් සිහිය පුරුදු කරන්න කෙනෙක් නේද ඔයා කියලා. ඔය කියන එවුන්ට ඇති මුකුක්වත් නැහැ. උන්ට එහෙම හැකියාවක් ගෑවිලාවක් නැහැ. උන්ට ඇති ලබ්බක් නැහැ. නමුත් අනිත් එකාට කියනවනේ. අනිත් එකාට කියනවා සිහිය පුරුදු කරන කෙනෙක් නේද ඔයා? ඔහොම වෙන්න පුළුවන්ද? ඔහොම අඩුපාඩු වෙන්න පුළුවන්ද කියලා. එහෙම බයිලා අදාළ නැහැ අපිට. ඒ වෙනුවට ටිකෙන් ටික ක්‍රමානුකූලව නිවැරදි කර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. නැවත නැවත වරදිනවා. නමුත් වරද වරද විදිහට දකිනවා. ඒ අහිංසකත්වය තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් අමාරුයි. අර නිලපඩක ජාතකයේ වගේ වැරද්දට හේතු කාරණා කියනවා නම් දිගට අන්න එහෙනම් අමාරුයි. සාමාන්‍ය මිනිහා බලා ගන්න පුළුවන් මොකක් හරි එකක් කියලා බලන්න ඕනේ නිකන්. ආ මේ ඔයා මෙහෙම එකක් කරා නේද කියලා ඇහුවාම අම්බෝ ඔන්න පටන් ගන්නවා. ඔන්න කියාගෙන යනවා. අමුතු කතන්දරයක්. නෑ නෑ එහෙම නෙමෙයි මම නෙමෙයි මෙයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා කියලා අර වරද වරද විදියට දකින්නේ නෑ. ඉතින් ඒ සරලත්වයේ අහිංසකත්වයේ නැත්තම් ඉතින් හදන්න අමාරුයි. බේත් නෑ එතකොට. අන්න වරද වරද විදිහට දකිනවා නම් ඒ තැනැත්තට බේත් තියෙනවා. බේත් තියෙනවා. එයාට නිවැරදි වෙන්න පුළුවන්. අද නෙමෙයි. සමහර විට තව මාස ගණනකින් අවුරුදු ගණනකින් වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව තමයි ඒ වෙනස වෙන්නේ. ඒක ඕන කෙනිට කරන්න පුළුවන්. කාගේවත් හිත දූෂණය වෙලා නැහැ. කාගේවත් හිත සදාකාලිකව දූෂණය වෙලා නැහැ. සදාකාලිකව අපාගත වෙලා නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට කාගේත් හිත මේ වර්තමාන මොහොත ගත්තොත් නැවුම් සුපිරිසිදු හිතක් තියෙන්නේ අන්න ඒ වර්තමාන මොහොත ටිකෙන් ටික බාර ගන්න රැක ගන්න උත්සාහ ගන්න ඕනේ. ඒක කාට උනත් කරන්න පුළුවන්. මරණ දණ්ඩණයට නියම වෙලා ඉඳපු කෙනෙක් උනත් කරන්න පුළුවන්. දැන් පහුගිය දවසක ඇවිල්ලා කියනවා මම අවුරුදු 10ක් හිරගත වෙලා ඉන්දියා ඩෙත්‍රෝ මරණ දණ්ඩණයට නියම වෙලා ඉන්දියා. මේ මගේ කාලයක්. එතකොට මට තේරුණ දේ තමයි මේ වගේ මම පාප කර්මේ කරපු එකෙක් මේ වගේ පාපියෙක් මම. නමුත් මටත් පුළුවන්ද? මටත් පුළුවන්. මගෙත් මේ හිත තාමත් දූෂණය වෙලා නැහැ. මේ වර්තමාන මොහොත තාමත් සුපිරිසිදුයි කියලා මේ තැනත්තා කියනවා. අන්න එක පියවරක් වෙන්න පුළුවන් සමහර විට. අන්න හස්තියා බිම තියනා වගේ පාදේ එක පියවරක් දැනගන්න පුළුවන්. එක හුස්මක් වැටෙනවා දැනෙනවා. මං ඒ තැන අතරකේ එක හුස්මක් ගැන කියන්න හරියට, එක පියවරක් ගැන කියන්න හරියට, අන්න ඒ එක පියවර එක හුස්ම රැක ගන්න පුළුවන් නම් ඉතුරු ටික ඉබේම රැකෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ විභවයක් අපිට තියෙනවා, දවසින් නෙමෙයි දෙකෙන් නෙමෙයි, නැවත නැවත කරනවා, නැවත නැවත කරනවා, කරනකොට කරනකොට තේරෙනවා අන්න අර විදිහේ හැකියාවක් ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන්. දවසින් දෙකින් නොවුනට ක්‍රමානුකූල වර්ධනය කරන්න පුළුවන්. ඒ වර්ධනය කරනකොට කරනකොට අන්න අර බුදුරජාණන් වහන්සේ කියනා වගේ මේ ඇතුළත තියෙන්නේ දඹරත්තරණක්. ඒක පොඩ්ඩක් නිකන් අර වටපිටාවේ තියෙන දූවිලි ටිකක් බැඳිලා පොඩි මලකට ගැටියක් ඇවිල්ලා තියෙන සුට්ටක් හූර්ලා බැලුවම තේරෙනවා නෑ, සුපිරිසුදුයි, සුපිරිසිදු රත්තරන් වගේ ස්වභාවයක් මේ හිත තුළ තියෙනවා. ඉතින් අපි හිතමු, කල්පනා කරමු අන්න එවැනි වූ ස්වභාවයක් දැන හඳුන ගැනීම සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා.
සාදු සාදු සාදු. මම තනක ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටින ධර්ම දේශනාවක් අපි හැමෝටම ඉදිරිපත් කළා. අද ආධුනික කියන්නේ අලුතෙන්ම වැඩසටහන සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්න නිසා ඒගොල්ලන්ටත් අනුග්‍රහයක් දක්වන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ මට මේ ඒ ඒ ඒ දේශනාවත් එක්ක මට ඇති වෙච්ච පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරයි. මේ ඔය එකම ගෙදරට මේ පිණ්ඩපාතේ වඩින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් තියෙනවාද?
මැණික් ව්‍යාපාරයක් එහෙම කරනවද රාජික? නෑනේ,
මම නම් එහෙම කරන්නේ නෑ සාහන සර්. ඒ මැණික් ව්‍යාපාරිකයෙක්ම වෙන්න ඕනත් නැහැනේ, නිකම් මම දැනගන්න
නේද?
ස්වාමීන් වහන්සේ කෙනෙක් මට එහෙම කිව්ව වගේ පොඩි මතකයක් තියෙනවා. මේ එකම ගෙදරට පිණ්ඩපාතේ වඩින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා උද්ධృత කරලා කිව්ව වගේ මතකයක් තියෙනවා. මම ඒක නිකන් වෙරිෆයි කරගන්න යහව ස්වාමීන්
වහන්සේ. ඒ තැන් කීපයකම කියලා තියෙනවා. මේ කියන්නේ මුනිවරු එහෙම එකම ගෙදරට පිණ්ඩපාතේ වඩින්න එහෙම බාර ගන්න නැහැ කියලා ප්‍රකාශ කරපු තැන් තියෙනවා. ඔය මා කාගේද අර අර අම්මා තාත්තා වගේ දෙන්නේ කම්බෙන්නේ. අනේ දෙන්නටත් ඕක කියනවා. අර පහුගිය කාලෙක අපි
ඒ බණ කිව්ව වහන්සේ. මම හිතුවා නකුල් මාතාද නකුල පියාද කොම් වහන්සේ කෝ නැහැ වෙන වෙන අම්මා තාත්තා කෙනෙක් කියලා වහන්සේ
කිව්වා. ඒ දෙන්නටත් ඕකම කියනවා මේ එහෙම එන්නේ නැහැ කියලා.
එහෙම එහෙම යනට ස්වාමීන් වහන්සේලාට එහෙම යන්න එපා කියලා විනයක් පනවල තියෙනවා.
බුදුවරුන් බුදුරජාණන් වහන්සේගේ පැනවීම තමයි තියෙන්නේ. ඕක තේරෙන්නේ නැද්ද අපෝ? විනය ශික්ෂා පද නැහැ. ඒ උනාට කළ යුත්තන කළ යුත්ත
එහෙම
එහෙම එහෙම එහෙම මන් දන්නේ කාව කොහේ කොහේ පිණ්ඩපාත ගමනක් ගැනද මේ කියන්නේ? ඔය ඔස්ට්‍රේලියානු කාන්තාරේ මොන පිණ්ඩපාත ගමනද?
එහෙම මේ කාන්තාර නැසාවිනාස. හැබැයි මේ ඒ වගේ මේ එක දෙයක් මතක් කරන්න ඕනේ. ඔය මේ සත්‍ය වඩන අයට හොම වෙන්න බෑ නේද කියන එක ගැන මටත් මේ අපේ අම්මයි තාත්තා ඉන්නවනේ. මේ මටත් අපේ අම්මයි තාත්තා නිතරම කියන දෙයක්. ඕක මට පොඩ්ඩ වැරදි වෙන්න බෑ. මේ අහන ඔය සත්‍ය වඩන කෙනෙක් නේද? ඔයාට හොම වෙන්න පුළුවන්ද කියලා කියන එක මාත් අවස්ථාවක් කරගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි අපි හැමදාම කරනා වගේ පොඩි සාරාංශයක් ගත්තොත් එහෙම අද දේශනාවේ ගෞරවන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ මේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ අවුරුදු 12ක් තිස්සේ මණික් ව්‍යාපාරිකයෙක් ගෙදරට පිණ්ඩපාත වඩින්න පුරුදු වෙලා හිටියා. එහෙම වැඩම කරලා කුළුපඟු වීමක් ඇති වෙච්ච නිසා කුළුපඟ තිස්ස කියලා තමයි ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණ කිරුණි කියලා සඳහන් කරා. මෙහෙම අවුරුදු 12 තිස්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ වඩින අතරේ එක දවසක් ව්‍යාපාරිකයා මස් කපමින් ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ මෙහි පිණ්ඩපාතේට වඩින අවස්ථාවක ලිහිණියෙකුත් ඒ අවට පියාසර කරමින් ඉන්න අතරේ රාජපුරුෂයෙක් රජතුමාගේ මැණිකක් අරගෙන එනවා මේ ව්‍යාපාරිකයා ගාවට. මේ ලේ තවුණු අතින් මැණික ගත්ත ව්‍යාපාරිකයා ඒක එතන තියලා ගෙත ගිහිල්ලා එන ටිකට මේ ගිජු ලිහිණියා මස් කෑලිය හොල හොල යන අතරේ මේ ලේ තැවිච්ච නිසා මේ මැණිකක් ගිලිනවා. ඒක ස්වාමීන් වහන්සේ දකිනවා. නැවත ව්‍යාපාරිකයා එළියට ආවහම ඇත්තට මෙතන මැණික් නැති බව දැනගෙන මොකද වුණේ කියලා හොයන ඒ පසු විපරමේදී ඔහුට සැකයක් ඇති වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේක හොරකම් කරා කියලා විමසුවත් ඒකෙන් උන්වහන්සේගෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. දන්නේ නැහැ කියන එක තමයි, මම ගත්තේ නැහැ කියන එක තමයි උන්වහන්සේගේ පිළිතුර වෙන්නේ. ඊට පස්සේ මේ බිරිඳටත් කතා කරන බිරිඳ ඒක වළක්වන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේ මේ සැකේ නිසාම ව්‍යාපාරිකයා මේ ස්වාමීන් වහන්සේට ශාරීරික වද බන්ධනයට ලක් කරලා මේ මැණික තියෙන තැන ගැන දැනගන්න උත්සාහ කරන අතරේ ඒ ගිජුලිහිණිය ඇතන් තැන වෙලාවකදී ගිජුලිහිණියට පහරක් ගැසීම නිසා ගිජුලිහිණිය මරණයට පත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මැනික තින්තන මං කියන්නම්. මැනික ඇත්තේ විජිනියාගේ බඩේ කිව්වහම මේ ව්‍යාපාරිකයා විජිනියාගේ බඩ ඇරලා මැනික ගන්නවා. මේක තමයි නිදාන කතා වුණේ අද බණට. ඊට පස්සේ ඒ අවස්ථාවේදී නැවත ඒ සිදුවෙච්ච වරදට සමාව ඉල්ලලා නැවත පිණ්ඩපාතයේ ගෙදරට වඩින්න කියලා ආරාධනා කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කියනවා එහෙම එක ගෙදරකට පිණ්ඩපාත වැඩිමේ ආදීනව තමයි මට මේ අද ලැබුණේ. ඒක නිසා තවදුරටත් ඒ ගෙදරට වෙන වෙන එන වෙනත් තැන්වල පිණ්ඩපාත වඩින්න කල්පනා කරනවා කියලා. එතකොට වෙන වෙන ගෙවල් වල බත් ටික ටික පිණ්ඩපාතය සඳහා සැකසෙන හැටි දකිනවා කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. මේ කාරණාවල බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගියාම එතනදී මේ පිරිස මේ කතාව සම්බන්ධ පිරිසගේ ඊළඟ භවය කොහොමද වෙන්නේ කියලා අහන ප්‍රශ්නයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලිහිණියක් ඔස්වාල් ලිහිණියා ඒ ගෙදරට කාලයක් තිස්සේම හිතවත් ඊළඟ ආශ්‍රේ ඒ දෙන්න ඇති දරුවෙක් ඒ විතර දරුවෙක් වෙලා ඉපදුනා කියලා මැණික් වෙරෙන්දා නිරයට වැටුණා කියලා බිරිඳ ඇත්තටම ස්වාමීන් වහන්සේට කරන අත සත්කාර නිසා සුගති ඉපදුනා වගේම ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ වෙනකොටත් රහතන් වහන්සේ ඒ කෙනෙක් බවට පත් කරලා සියලු කෙලෙසුන් අසර ඉඳලා තියෙන ඉතින් ඒ නිසා උන්වහන්සේගේ උත්පත්තියක් නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අද දේශනාවක පැහැදිලි කරන්න උත්සාහ කරේ ඇත්තටම මේ අවුරුදු 12ක් තිස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ ගෙදරටම වැඩියත් මෙච්චර හිතවත් වෙලා හිටියත් මේ මැණික් ව්‍යාපාරිකයා නියම මැණික අඳුර ගන්න බැරි වුණු ඒ වරද නිසා ප්‍රමාද දෝෂය නිසා ඇත්තටම නිරයට වැටෙන්න වුණා. නැත්නම් මේ භෞතිකව අපි කොච්චර මැණික ඇල්ලුවත් ආධ්‍යාත්මිකව ලබා ගන්න තිබිච්ච වටිනා මැණික ඔහුට ගිලිහුණේ හෝ ඒ නිවැරදි දැකීම නැති නිසා කියන කාරණිය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට අවුරුදු 12ක් තිස්සේ මේක දෙන්න වුණා මේ තමන්ට සුදුසු කර්මය අවසානයේදී කර්මයේ ක්‍රියාත්මක වෙන්න කියන එකත් ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ වගේම මේ විවිධ අවස්ථාවන්දී අපිට අපි වටා කැරගෙන ශක්ති විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. මේ ධර්ම දේශනාව කියන්නේ ඉහළම ප්‍රිය වචනයක ඒකෙදි ධර්ම දේශනාවකින් පවා හිතරේ දෙනවා වෙන්න පුළුවන්. මොකද දුක්ඛ අනිත්‍ය සහ අනාත්මය දේශනා කරන නිසා. නමුත් අපිට කෙනෙක් වෙනුවෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ඉහළම ප්‍රිය වචනේ තියෙන ධර්මයේ තුළ ධර්ම දේශනාව තුළ කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. මේ ධර්ම දේශනාව වලින් අපිට දැනගන්න පුළුවන් අපිට මේ දිනදා ජීවිතයේදී ලැබෙන කරදර අතරේ කොහොමද සැනසීම හොයාගන්නේ කියන එක. දැන් මේ අද කතාවේ සාරාංශයෙන් අපිට ගන්න පුළුවන් පාඩම හිමත අපේ ප්‍රතිපදා විදිහට ස්වාමීන් වහන්සේ මතක් කළේ ඒ පින්ද පාතයට ගෙවල් කිහිපයක ආහාර ටික ටික පිසෙනවා වගේ එහෙම වෙලා අපිට මේ කයට සැනසීමක් ලැබෙනවා වගේ මේ වර්තමාන මොහොත ටික ටික වර්තමාන මොහොතට ටික ටික ලං වෙලා අපිට පුළුවන් මේ හිතුවිලි ඔස්සේ අතීතයට සහ අනාගතයට දුවන හිත දැනගෙන ඒ හිත නිතර නිතර නැවත නැවත වර්තමානයට ගෙනල්ලා මේ හිතේ තියෙන පීඩාව අඩු කරගන්න පුළුවන් කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අපි මේ මේ කතාව අපේ ප්‍රතිපදාවට සම්බන්ධ කළේ. එහෙම ඒ වගේම මේක එකවර දවසින් එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ පුහුණුවකින් කරන්න ඕන ප්‍රතිපදාවක්. එහෙම මොහොතින් මොහොත අපිට ගෙවෙන හැම මොහොතකම මේ අපි කොච්චර වැරදි කරලා තිබුණත් කොච්චර අඩුපාඩු තිබුණත් මේ අපි හැම දෙනාටම තියෙන වර්තමාන මොහොත කිසිම කෙනෙක්ගේ දූෂණය වෙලා නැහැ. අපිට තියෙන පොටෙන්ෂියල් එක කාගවත් වෙනස් නැහැ. කෙනෙක් උස් පහත් නැහැ. අපි හැම දෙනාටම එක විදිය පොටෙන්ෂියල් එකක් තියෙනවා. ශක්්‍යතාවයක් තියෙනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ මතක් කරේ. මේ තියෙන කරදර බාධක අතරේ වුණත් නොසැලෙන හිතක් හදාගෙන අපිට මේ සංසාර දුක නැති කරගන්න මේ දිනදා තියෙන දුක නැති කරගෙන නොසලන් හිතක් හදාගන්නේ කොහොමද මේ ප්‍රතිපදාව තුළින් කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඉතින් මට හිතෙනවා ඒ කාරණාව හැමදාම පැහැදිලි වෙන්නේ නැති කියලා අපි ස්වාමීන් වහන්සේ නැවතත් පාද නමස්කාරයෙන් සුතුවන්තම මේ ධර්මදේශනාව හරවත් ධර්මදේශනාව ඉදිරිපත් කිරීම ගැන. අපේ වැඩසටහන ඊළඟ අංගය විදිහට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදෙස් පාත්‍රිකාව ආධුනික පිරිස වෙත සකස් කරලා තියෙන උපදෙස් පාත්‍රිකාව ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. මං හැමදාමත් මතක් කරනවා වගේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හැමදාම මතක් කරනවා වගේ මේ සත්‍තිමත් බව නැත්නම් මනසිහිය කියන එක ඕනම මිනිසියෙක්ට වයස අවුරුදු 4 5ට වැඩි ඕනම දරුවෙක්ට ඕනම මිනිසියෙක්ට තියෙන මානව මූලික මානව අයිතිවාසිකමක් කියන්න පුළුවන්. අපි මිනිස්සු විදියට හදාගෙන තියෙන විවිධ අපි බැරියර්ස් ලිමිටේෂන්ස් දාගෙන තියෙන සීමාවන් මේ වර්ණය හරි ජාති ભેද ආගම් ભેද දේශ සීමා මේ කිසිම ભેදයකින් තොරව මේ කිසිම බාධාවකින් තොරව දැන් බාධා කරගන්න නැතුව හැම මිනිසෙකටම මේ සත්‍යමත් බව එහෙම නැත්නම් සිහිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා තියෙන මූලිකව ලබා දෙන උපදෙස් ටික තමයි මේ අපි මතක් කරන්නේ. ඒකට අවශ්‍ය වෙන ඇත්තරම අපිට මේක කරන්න ඕනේ කියන උවමනාව විතරයි සහාය සඳහා යම් කැපකිරීමක් විතරයි. ඉතින් සාමාන්‍ය නිසරණ වාස්පණ ආශ්‍රයෙන් ආකාර තුනකට සතිය වැඩි වීම පුරුදු කරනවා. සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ක්‍රියාකාරකම් කියලා. මූලික වශයෙන් සතිමත් ඇවිදීම සහ ඉඳ ගැනීම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් තිබුණත් මම ඒකෙන් වීඩියෝස් දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. මූලික අද සම්බන්ධ වෙන මූලික උපදෙස් ලබා ගන්න ඕන කෙනෙක්ට හරි නැත්නම් නැවත මූලික උපදෙස් අලුත් කරගන්න කැමැති ඉන්න කෙනෙක්ට හරි මේ වීඩියෝස් බලලා ඒ මූලික උපදෙස් අලුත් කරගන්න පුළුවන්. දැන් මෙහෙම උපදෙස් ලබා ගත්තට පස්සේ වැදගත්ම දේ තමයි දිනපතා පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරගෙන දිනපතා සතිමත් බව වර්ධනය කිරීමට යොමු වීම. ඒක හරියට ආයෝජනයක්. අපිට පොඩි පොඩි පොඩක් සතෙන් සතේ සතෙන් සතේ එකතු කරලා කාලයක් තිස්සේ අපිට ලොකු ආයෝජනයක් මුදලක් ඉතුරු වෙනවා වගේ හැමදාම පොඩි වෙලාවක් හරි මේක කරන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. අපිට හැමදිනාටම තියෙන පැය 24යි. ඉතින් ඒක පොඩි වෙලාවක් තමන්ගේ තියෙන ප්‍රයෝරිටයිස් කරන හැටින් මේ ප්‍රමුඛතාවය දක්වන හැටියට පුළුවන් විනාඩි 5කින් පටන් අරගෙන දවසින් දවස විනාඩි වැඩි කළා හරි පැය භාගයක් විනාඩි 45ක් පැයක් දක්වා කාලයක් මේ වෙනුවෙන් දිනපතා යොමු වෙන් කරන්න උත්සාහ කරන්න. එහෙම කාලයක් තිස්සේ මේ විදිහට සත්‍ය වර්ධනය කරන එන්නත සිහිය පුරුදු කරන ඔබට පුළුවන්. සාමාන්‍ය පැය දෙකක විතර කාලයක් සම්පූර්ණ කරාට පස්සේ අත්දැකීම් ලියන්න. ඒක මේ සතිමත් ඇවිදිනකොට අපි කොහොමද අපිට මේ කකුලට මේ දැනුනේ, එහෙම නැත්නම් අපි සතිමත් ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනුණාද, උදරයේ ස්පහත් වීම දැනුණාද, ඉරියව්ව දැනුණාද, කොහොමද මේ එතකොට හිතුවේ වලට ගියාද, ආය ආවද, ආවනම් ආවේ කොහොමද, ආව බව දැනගත්තේ කොහොමද, මේ වගේ තමන්ට දැනෙන අත්දැකීම් ටික තමන්ට පුළුවන් විදිහට ලියන්න. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ පුහුණුව දිනපතා කරනවා වගේම අත්දැකීම් ලියන එකත් ඒ වගේම වැදගත්. හේතුව කාරණා දෙකක්. එකක් තමන් මාර්ගයේ හරියට යනවාද කියන එක අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්. වැරදීමක් තියෙනවා ස්වාමීන් වහන්සේට අපි නිවැරදි කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයටත් ඒ වගේම අත්දැකීම් තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලන්ටත් ඒකෙන් පහසුවක් සැසෙනවා. ඒ වගේම ඒ අයගේ උනන්දු කරවීමකුත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සතුටුමත් භාවයේ දෙනවා වගේ මේ අත්දැකීම් කියනත් ඉඩක් ලබා ගන්න, ඒකටත් අවස්ථාව ලබා ගන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ඒ වගේම ඒ අපේ වාර්තා අපිට ඉදිරිපත් කළ යුතු Google Form එක, email address එක සඳහන් වෙනවා. ඒ වගේම හැම ඉරිදක් දවසකදීම ලංකාවලින් 7ට මෙල්බන් වෙලාවෙන් 12 මාරට දවල් අපි මේ වැඩසටහන පවත්වනවා. අපි 125 වෙනි වැඩසටහන පවත්වන්න. ඉතින් මේ වගේ හැමදාම මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ආධුනිකයට ලබා දෙන උපදෙස් එපමණයි. අපිට දැන් තියෙන්නේ අපේ ප්‍රශ්න වැඩසටහන සඳහා යොමු වීම. ඒ සඳහා අපි ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම නදීප්ට මම ආරාධනා කරනවා ප්‍රශ්න විචාර ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙවන වෙච්චා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ආරාධනා
කරනවා. දැනට අවසර ස්වාමීන් වහන්සේ දැනට ලිඛිත වාර්තා එකක් පමණයි ලැබී තිබෙන්නේ. මම ඒ වාර්තාව ඉදිරිපත් කරන්න අවසර ඉල්ලා සිටිනවා.
නයි.
සක්මන් භාවනාව. සක්මන ආරම්භ කිරීමට පෙර සිට සමාන සවනස සක්මන ආරම්භ කිරීමට පෙර සිටගෙන සිට කය දෙස බලා මොහොතක් විවේකයෙන් සිටියෙමි. මද වේගයෙන් සක්මන ඇරඹුණු අතර පාදේ වෙත පැවති සතිය නිසා සිතට විශාල අස්වැසිල්ලක් ඇතිවිය. ඒ සමගම පැමිණි සිතුවිලි දාමය හේතු කොටගෙන පාදයන් වෙතින් සතිය ඉවතට ගිය අතර නැවතත් සතිය පාද වෙත ආ බව හඳුනාගත්තේ මද අපහසුවක් හරහාය. සක්මන්න ඉබේටම සිදුවීමට ආරම්භ වූ පසු සතිය පාද ස්පර්ශයන් හා සිතුවිලි අතර දෝලනය වීමක්ද අත්දැක්කෙමි. ඉබේටම සිදුවන සක්මන හරහා සිතුවිලිද පාද ස්පර්ශයන්ද කෙරෙහි සතිමත් වූයෙමි. උඩුකය හා යටිකය කොටස් දෙකක් ලෙස වෙනස් ලෙස ක්‍රියාත්මක වන බව සංවේදනය විය. මේ සියලු හඳුනා ගැනීම් සිදුවන අතරතුරදී හිස් ගතියක් හෝ හිස් බවක් වැනි දෙයක් අවකාශයේ තෙරපමින් සිත තුළින්ම ඉදිරිපත් වෙමින් තිබෙන බවත් සක්මණේ කායික ආයාසය මැඩ පවත්වමින් සිත තුළ ප්‍රීතියක් ඇති කළේය. එම ප්‍රීතිමත් බව තුළින් බලමින්ම පාද ස්පර්ශයන් දෙස අවධානය යොමු කළෙමි. මෙහිදී විශේෂ දෙයක් සිදුවිය. සතිය අතු විහිදී පැතිරුණු ස්වභාවයක් ගනිමින් ඒ ඒ අවස්ථාව තුළදී ඒ ඒ දේ කෙරෙහි අවධානය ක්‍රමානුකූලව යොමුවන බවක් දැක්කෙමි. පරයන්කය හුස්ම රැල්ල වෙත පැවැත් වූ සතිය නිසා නැවතත් සිතුවිලි බොහෝසේ පැමිණියද එම සියලු සිතුවිලි පැමිණ කයේ වැදි නිශ්චල වී යන බවක් දකින්නට ලැබුණි. සිතුවිලි වල තිබුණු අධික ශක්තිය හා ඒ දෙස විවේකයෙන් බලා සිටීමට හැකිවීම නිසා ඇති වූ අනපේක්ෂිත ප්‍රබෝධමත් බව දෙස සතුටින් බලා සිටියෙමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල වෙනුවට හිස් බවක් සැකසී ආ අතර හුස්ම රැල්ල ඉතා සුළුවටත් හිස්තැන ඉතා ප්‍රබලවත් නැගී ආවේය. කයද විශාල වී ගිය පර්වතයක් මෙන් වූ අතර ඒ තුළ හුස්ම රැල්ල සියුම් ලෙස කම්පණය වෙමින් දැනුණු අතර මේ වන විට සියුම් වූ හා බලවත් විවේක ස්වභාවයක් සිත තුළ ක්‍රියාත්මක වන බව අත්දකින්නට හැකිවිය. පරියන්කය අවසාන කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සියලු දෙනාටත් පින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
ඔව් දැන් ආධුනික මට්ටමේ පටන් ගත්තට දැන් ආධුනික මට්ටමේවත් නෙමෙයි දැන් ඉදිරියට යමෙන් ඉන්න වෙලාවක්. ඒ නිසා මේක මේ වාර්තාගත කිරීම මේ හොඳටම ඒ පිළිබඳ හොඳ අවධානය ඒකට දැනුවත් වීම හොඳට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ වාර්තාව අහනකොට ආධුනික කෙනෙකුට වුණත් ගමන් මග්ග පැහැදිලි කෙනෙකුට එකෙන් මේ ගන්න පුළුවන් යමක්. ඒ නිසා මේ වාර්තා කිරීම පිළිබඳව මුලින්ම යගේ කිරීම කරන්න ඕන. එතකොට ඒ වාර්තාවක ඉන්න ඕන විදිහ ආරම්භය තමන්ගේ දැනීමට හිත මූලික අරමුණට හිත ගත්ත හැටි. මූලික අරමුණ මොකද්ද? ඒකට හිත ගත්තන් පස්සේ ඒක මෙනෙහි කිරීම, ඊට පස්සේ ඒක වටහා ගත්ත ආකාරය. ওই පිළිවෙල යන උත්සාහය එනවනම් සාර්ථක වார்த்தාවක් මොන මට්ටමේදී වුණත් ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භ කෙනෙකුට උනත් මේ කරුණ ටික හොයනව නම් වார்த்தාව මේ පරිපූර්ණ කර ගන්න පුළුවන්. ඒකේ තොරතුරු, ඒකේ තියෙන රසය, මේ අඩංගු කාරණා ටික සාරය වැඩි කර ගන්න පුළුවන්. සාරය හොඳට තමන් ලබන මේ සතිමත් බව වර්ධනය මේ වார்த்தාවට එකතු කරන්න පුළුවන්. ඒ නිසා ඒ වාර්තාගත කිරීමත් පිළිබඳවත් මේ විශේෂයෙන් ආධුනිකයන අයයට අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ සඳහන් වෙලා තියෙන විදිහට මේ හොඳට දැන් සිහිය හදාගෙන සක්මණේදී වගේ පරියන්කේදී තියෙන නිසා මේ සක්මණ තමන් අර මේ සිතුවිලි වලට යන මාරුව සිතුවිලි සහ බාධා අතර තියෙන මාරුව පිළිබඳව හොඳ මේ අවධානයක් හදාගෙන තියෙනවා. ඒකේ ඉතින් ආරම්භයේ කියන විදිහට හැමෝටම තියෙන අත්දැකීමක් තමයි මේ හිත කකුලට ගත්තාම එහෙම නැත්නම් වෝල් ලයින් ඉරියව්වට හුස්මට ගත්තාම එකපාරට දිගට මේක හිටින්නේ නැහැ කියන එක. ආන්න ඒ කාරණයෙන් එතන ඉඳලා හිත සිතුවිලි වල පයින්නවා කියන කාරණේ. ඒතකොට ඒක එතන ඉඳන් නැවත කයට ඉරිය තමන්ගේ අරමුණට ගන්නකොට එන වෙහෙසක් තියෙනවා කියන්නේ. අනේ වෙහෙස මේ සටහන් වෙලා තියෙනවා. යන්නේ විදිහට සිහිය වැඩිමත් එක්ක තේරෙන්න ගන්නවා මේ දැන් තියෙන්නේ කයේ දැන් තියෙන සිතවිලි වල. නමුත් අපි අර මූලික අරමුණ ප්‍රධාන අරමුණ විදිහට තෝරාගත්තේ කය නිසා ඉරියව්ව නිසා ආන්න ඒකට අපි කැමැත්තක් තියෙනවා. ඒකෙන් එහෙම දිවීමට අපි විරුද්ධයි. ඒ විරුද්ධත්වය හිත ඇතුළෙම හදාගෙන තියෙනවා. ඉතින් ඒක අවශ්‍යයිනේ මේ පුහුණුවක් සඳහා යමක් තෝරගන්න ඕනේ සිහිය වඩන්න නම් අරමුණක් තියෙනවා. ප්‍රධාන ස්වාධීන වූ අරමුණක්. ඒක බෑ කෙලෙස් අරමුණක එහෙම නැත්නම් කතා කරන චිත්‍රපටියක එහෙම නැත්නම් ආනිවල් එකක උත්සවයකදී ඒ තියෙන අරමුණකට ඒ ඇහැට දකින දෙයකට කනට දකින දෙයකට දාන්න බෑ. බැරි හේතුව ඒවයි විචිත්‍රත්වයේ වැඩි ඒවා අපිව වහලා ගන්නවා මේ ඉක්මනට. ඒ නිසා බුදු පියන් වහන්සේ ලබා දෙන්නේ මේ ස්වාධීන අරමුණක් මේ ඇඟ ඒකේ හුස්ම වගේ ඒවයි මේ අපිව ඒකේ රසයක් එහෙම ලොකු විශේෂයක් නැහැ. අපි වහලා ගන්න තරම් ඒකට හැකියාවක් නැති නිසා අපි මේ අරමුණත් එක්ක ඉන්නකොට අපේ මේ වෙනදා නැති සිහියක් හැදීගෙන එනවා අරමුණ දිහා අවධානය පවත්වද්දී. අවධානය පවත්වන්න කයේ තියෙන ඒ වැඩි විස්තර ටික දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීමත් එක්ක සතිමත් බව වර්ධනය වෙලා මේ විස්තර වැඩි කරමින් පෙන්නනවා. මේ වැඩි කරමින් පෙන්න වැඩි වෙන සිහිය විස්තර බලන්න වැඩි වෙන්න අපිට අරමුණේ සැබෑ ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ අරමුණේ සැබෑ ස්වභාවය පේනවා කියන්නේ අන්න තවත් සිහිය වැඩි වෙලා. එතකොට සිහියටම තමයි දැන් මේ කාරණා ඊට පස්සේ හසු වෙන්නේ. එතකොට අරමුණ ක්‍රමක්‍රමයෙන් එකින් එහෙම හෙදුව නැහැටි ඒක ස්ථිර නැති ගතිය. ස්ථිර නැති එක මේ සපක් නෙවෙයිනේ කියන එක. ස්ථිර නැති සපක් නැති එක මමද කියන එක වගේ මේ සිහියට හසු වෙන මේ දේවල්. ආන්න මේ කාරණේට තමයි මේ කරගෙන යන්නේ. අන්න ඒ අරන් යෑම තමයි අපේ මේ පුහුණුව තුළ සිද්ධ කරන්නේ. මේ පුහුණුව පිළිබඳව මේ විදිහට වාර්තා කරාම අපිට තේරුම් ගන්න පුළුවන් අර හිත ගිහිල්ලා එහෙම නැවත අර අපේ ප්‍රධාන අරමුණට අපි සිහිය වඩන්න තෝරගත්ත ප්‍රධාන අරමුණ බුදු කියනවා අපේ ප්‍රධාන අරමුණට නැවත එන වෙලාවේ එන වෙහෙස. ඒ හේස ඇති වෙන්නේ අපි අර තෝරගත්තු කැමැති වෙච්ච අපි තෝරගත්තු අපි මුලින් තියාගත්තු මූලික කරපු අරමුණ නිසා එකක් තියෙන නිසා. ඒ ඔන්න ඔය විදිහට ඒ කාරණා තේරෙනකොට දැනගන්න ඕන දැන් සිහිය මේ පටන් ගත්තා වගේ නෙමෙයි වෙනදා ඉන්නෙම මාරු වෙවි ඔහේ හිතුවෙලි වල එක්ක නැත්තම් කයේ මේ මොකක්වත් දන්නේ නැතුව ඔහේ ගත කරනවා. ඒකට පෘථග්ජන ස්වභාවය කියලා කියනවා. නමුත් මේ තමන් ප්‍රතිපදාවට වෙමිනියන් පස්සේ එහෙම නැත්තම් ඒක කල්‍යාණ මිත්‍රයෙක් එමු නැත්තම් කියනවා අෂ්ටාර්ය පුද්ගල සංගරත්නේ පළවෙනි කොටස සෝතාපට්ටි මාර්ගයට ආවා ඵලේ නෙමෙයි. ඒක මේ කරන යන්නේ ඒක. ආන්නේ වෙලාවේදී අපිට තේරෙනවා දැන් කයි දැන් හිතුවිලි වල කියලා අපි තේරීමක් එන්න පටන් ගන්නවා. දැන් මේ මේකේ තියෙන දැන් මේකේ තියෙන. එතකොට ඒක මේ නල වශයෙන් කියන සති ඉන්ද්‍රිය සති නිකන් සතිපට්ඨානෙ පටන් ගත්තට එක දැන තියෙන්නේ නැහනේ. බෝධ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඉහෙලට වැඩෙනවා මේ සිහිය ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒකට නම් දෙන එකක් තමයි බුද්ධඥානසී බුද්ධ ඥානේ මේ මට්ටම් කියලා පෙන්නන්නේ. කරන්න තියෙන එකම දෙයක් මේ විදිහට උට දැන් තියෙන්නේ කයි දැන් තියෙන්නේ හිතුවිලි වල දැන් සිහිය තියෙනවා දැන් නැහැ කියලා නිකන් සතිය ඇඟේ කෑල්ලක් වගේ සති ඉන්ද්‍රිය කියලා කියනවා. දැන් මේ විදිහට සිද්ධ වෙගෙන යනකොට අර එන පශ්චාත්තාපය ටික ටික අඩු වෙගෙන යන්න පටන් ගන්නවා. ඒතර පශ්චාත්තාපය අඩු වෙනකොට හිත එහි මේ ගියාට නැවත කයට ආවම අර වෙනද තරම් දුක් වෙන්නේ නැහැ. අන්න එකට කියනවා පමාදේන කම්පතිති සති බලං. ඒතර අන්න සති ඉන්ද්‍රිය නෙවෙයි අර සති බලය බවටපත් වෙනවා. කම්පා වෙන්නේ. ඒතර අන්න ඒත ඒකේ ඊළඟ ඒ මට්ටමේ සැපේ ලැබෙනවා. ඒකත් එක්ක සිහිය වැඩිලා. එතකොට මේ හිතුවිලි තියෙන බව දන්නවා, හැවිදෙන බවත් දන්නවා. හත වරියන් කෙදිරම් හුස්මට හිත ගිය බව දන්නවා. දැන් සිතුවේ දැන් සද්ද කියලා දන්නවා. මෙන්න මේ විදිහට මේ මාරු වෙන්න පිට අරමුණට ගියා, පිට පිට ගියා, නැවත එනවා කියන කාරණේදී එන පශ්චාත්තාපය ටික ටික අඩු වෙනවා. දැන් ඒ අඩු වීමත් එක්ක තමන්ට මේ අර කියන පහසු ඇති වෙනවා. මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා ක්‍රමයෙන් මේ දිහා බලන් ඉන්න පහසුවක්, මේ ක්‍රියාවලිය දිහා අවධානය බලාගෙන ඉන්න පහසුවක් ඇති කර කර ඇති කර කර එනවා. ඒක හැබැයි අනිත් පැත්තෙන් අරමුණු තෝරගන්න ප්‍රධාන අරමුණ සියුම් වෙවි තමයි යන්නේ. එතකොට ඒක එකක් ප්‍රධාන විශේෂ දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒක මාරු වීම ඒ තුල සිද්ධ වෙමින් තමයි සිද්ධ වෙන්නේ. අරමුණු මාරු වීම. හැබැයි අර වෙනස තියෙන්නේ අර මුල තිබ්බ පශ්චාතාපය අඩුයි. පිට ගිහිල් නැවතෙනවා කියන පැනවීමත් එක්ක. ඒක ටික ටික ගෙවින් යනවා. යනකොට ඒත පිට ගියත් එකයි නැතත් එකයි. මේ දෙකම සමානයි වගේ කියලා ටික ටික ඉදිරියට යනවා මේක. ඊට පස්සේ විත මේ පිට ගියා ගියාමකෝ නැතා නැතාමකෝ ආදි වශයෙන් මේකේ කිසිම අවශ්‍යතාවය එහෙම විය යුත්තක් මෙහෙමමයි කියන එකක් නැහැ. හැබැයි වෙන දේ පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්නවා ප්‍රධාන අරමුණක් කියලා ඒවල. එතකොට නම් නැහැ ඒ වෙද්දි සිය වැඩි නම් පස්සේ යන්නේ එකත් එක්ක ඉන්නකොට ඒ තියෙන සැපයන් ක්‍රමක්‍රමයෙන් අපට ලැබෙන්න පටන් ගන්නවා. ඒ සිහියේ ඒ වර්ධනයේ අවස්ථාව අනුකූලයි. ඉතින් මෙන්න මේ විදිහට සත්‍ය වර්ධනයක් මේ අපි එක ගත කරන එක පරියන්කයක සක්මනක අත්දකින්න පුළුවන්. ඉතින් ඒවා මට්ටම අපිට එදිනෙදා ජීවිතයේදී උදව් වෙනවා. මොකද අපි කයත් එක පටන් ගත්ත කායanusasanawa ඇඟට හිත තියලා එකම හතර සතිපට්ඨාන පට්ටාණයෙන් වැඩෙනවා. අත්දකෝට මේ මෙන්න මේ ඔය කතා කරපු විදිහට වැඩෙන සතිපට්ඨාණයෙන් ලැබෙන සතිය පිහිටුවුණා පිහිටුවා කියන ඒ තමන් ඉදිරියට ගිය සති මට්ටම එදිනෙදා ජීවිතයේදී අපිට පාවිච්චි වෙනවා. ඒ වෙන්නේ දැන් එදිනෙදා ජීවිතයේදී අපි සමහර විට අසතිමත් වෙනවා. ගොඩාක් කරලා නීවරණත් එක වැඩ කරන්න වෙන ජීවිතයක් ස්වභාවයෙන් එදිනෙදා ජීවිතය කියන්නේ. ඒකනම් එදිනෙදා ජීවිතයේදී අපි අර කය පාවිච්චි කරපු ඒ වාරුව කය කියන එක සමහරලා උදව්වක් කරගන්නවා. නැවත අර අසතිමත් වෙච්ච එකට පොඩි තල්ලුවක් දීලා සතියට වට ගන්න. අන්නේ කාරණේ සඳහා තමයි කය පාවිච්චි කරන්නේ. ඒක කය පාවිච්චි වෙනකොටම අපි අර හක්මනි පරියන්කීප වර්ධනය කරපු සිහිය නැවත ඉක්මනින් ඒ ස්වභාවය ඇති වෙන්න උදව්වක් කරලා දෙනවා, පාලමක් හදලා දෙනවා. ඒ නිසා තමයි අපි කයට හිත පැවැත්වීම මේ දිනෙදත් තෝරගන්නේ. එතකොට කයේ හිත තියෙනවා කියන්නේ තව අරමුණක තියෙනක විතරයි. කයේම තියාගෙන ඔක්කොම එදිනෙදා වැඩ හොඳ 100% කයේ මිනම් කරනවා කියන එක නෙවෙයි. ඒක කයත් එක්ක හිත තියෙනවා කියනකොටම අර අපි ගමන් කරපු ගමනක් තියෙනවානේ. සිහි වර්ධනයක් අපේ සිහි පුහුණුවේ අන්නේ වර්ධනය ගමන සම්පූර්ණ කරලා ඒ මට්ටම 100 හදලා දෙනවා මේ වෙලාවේ. අන්න එතකොට කයේම ඉඳීමක් නෙවෙයි මේ වෙලාවේ අපිට ලැබිච්ච සිහියේ සපවහසුවේ අවස්ථාවේ උදා කරලා දෙන්නේ. නැවත සතියට වැටෙන්න පුළුවන්. නැවත ඒ කයහ ප්‍රධාන අරමුණකෝ මම දැන් මෙතන කියන මෙනෙහි කිරීම මත හරි මේ තමන් අර වර්ධනය කරගත්තු සිහියට නැවත පැමිණෙනවා. පැමිණෙනත් එක්කම මේ ඉහිල් භාවය අපිට ඇති කරලා ගන්න පුළුවන්. යන්නේ විදිහට අත්දැකීම මේ වාර්තාගත කරවේ කෙනා ලැබමින් ඉන්න බව පේනවා. එතකොට එදිනෙදා ජීවිතයේත් මේ පහසු ලැබනවා වගේ. වගේම දැන් මේ කරගෙන යන භාවනාව කෙරෙමින් කෙරෙන භාවනාව බවට පත් වෙන අවස්ථාවක් කියන්නේ. ඉතින් මේකට හොඳට අනුග්‍රහය දක්වන්න ඕනේ. ඒ අනුග්‍රහය තමයි රීතිපතා කිරීම සහ ඒ කාලසටහන. තමන් කරගෙන යන කාලසටහනක් තියෙනවා. ඒ කාලසටහන කඩ කරගන්න නැතුව පුළුවන් තරම් ආරක්ෂා කරගෙන ඔය ලැබිච්ච තමන් ළඟා කරගත්ත ඒ දේවල් ටික එහෙම පවත්වා ගැනීම සහයකට හානි වෙන විහිං කරන බාධාවල් ටික නොකර අනිත් වෙන බාධාවල් බාධක සාධක කරගෙන මේ දිකට විදිහට පවත්වන්න කියලා තමයි මතක් කරන්න පුළුවන් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි ලස්සන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ මුලින්ම කිව්වා අර අහගෙන ඉන්න අයටත් මේ මොටිවේෂන් එකක් කියලා මේ වගේ වார்த்தාවක් ලියනකොට. ඉතින් ඒ වார்த்தාවයි ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් සහ උපදෙස් දීමත් ඇත්තටම ඒක අධ්‍යක් කතා ස්වාමීන් වහන්සේ කතා කරනකොට බොහොම තුතින් ඔබ වහන්සේට.
ඒකයිනේ තිබ්බේ ඉතින් මේ ඒ නිසා ඉතින් ඔක්කොම කියන්න ඕනේ ඔය කියාගන්න එපා.
වෙන ලිඛිත වාර්තා නැහැ ස්වාමීන් වහන්ස. අපිට වාචික ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන අවස්ථාවක් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒකට අවසරයි. සම්බන්ධ වී සිටින අයට දැන් අවස්ථාවක් තියෙනවා. තමන්ගේ සතිමත් බව සම්බන්ධ යම් ගැටළු තිබෙනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න. වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපහසුතාවක් තිබිච්ච කෙනෙක් හෝ යම් අයෙක් සිටිනවා නම් තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. සූම් හෑන්ඩ් එක ක්ලික් කරලා දැනුවත් කරන්න පුළුවන්. හම් කවුරුත් එන පාටක් නෑ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළ මට මගේ පරණ අත්දැකීමක් පොඩි විස්තරයක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ කිව්වා අර දැන් ඔය කයේ තිබෙන දැන් පරියංකේදී හෝ සක්මනේදී අර බොහොම සැහැල්ලු ගතිය දැනලා ඒකට පිළිබඳව සතුටින් ඉන්න වෙලාවක නැවත කයට හෝ මූලික අරමුණට එනකොට වෙහෙසක් දැනෙනවයි කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් මට මේ මුල් දවස්වල තිබුණා ස්වාමීන් වහන්සේ වෙහෙසට අකමැත්තක්. ආපහු මේ මූලිකකමට ආනාපාන සතියට හෝ අර සියුම් අවස්ථාවෙදිට ආනාපාන සතියට එනකොට හෝ කය නැවතත් දැනෙන්න ගන්නකොට නමුත් ඒකම පිටුවහලක් වෙනවා සමහර වෙලාවට අර පිටගිය සිත නැවත අරමුණට ගන්න. මේ වෙහෙස මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපේ මොනවා හරි කර්ම ශක්තියෙන් වැඩ කරන අවස්ථාවක්ද එහෙම නැත්නම් අර ඒකට තියෙන අකමැත්තමද කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. බොහොමත්ම
තියෙනවා. ඇත්තටම දැන් අර කියන කාරණේ දැන් ඔය හිත පිට යෑම කියලා එකක් නෙවෙයි දැන් කතා කරේ සිත්සියුම් බවක් නේ. එතකොට ඒ කියන්නේ ආරම්භය නෙවෙයි සාමාන්‍යයෙන් කරගෙන යද්දී සිහිය පිටවලා අරමුණත් එක්ක ඉඳලා අරමුණ ගිවන් වෙලා කියන්නේ 100ක් වර්ධනේ වෙලා කියන්නේ ගෙවන් වෙච්ච අරමුණේ අනිවාර්යයෙන්ම ඉතින් අරමුණ කියන බුදු පියාණන් පෙන්නනවා කෙලෙසයක් අටගන්නේ අරමුණක් එක්ක. මේ කෙලෙසය කියන්නේ මේ අරමුණක්. අරමුණක් කියන්නේ කෙලෙසයක් කියලා. ඒ කියන්නේ කෙලෙස් කියන්නේ හරි රළු බර දවන තවන ගතියක් නේ.
එහෙමයි.
ඉතින් ඒ අපි අරමුණ තෝරගත්තු අරමුණේ ওই දේ දකින්නවා ඉතින් සිහියට හසු වෙනවා. මේ මේක මෙනෙහි කිරීමක් නෙවෙයි මේ අරමුණ දිහා බලා ඉඳලා මෙනෙහි කිරීමක් කරන කතාවක් නෙවෙයි. ඒ අරමුණ මේ දැකලා ඒ අරමුණේ ওই ස්වභාවය දකින්න. ගෙවෙන හැටි. ගෙවෙනකොට අර තිබ්බ හැටි රළුයි ඒක සරයි කරදරයි කියලා තේරුම් ගන්නවා. ඒකම අර සැහැල්ල බවට අරමුණේ ගෙවෙන ගතියට හිස් ගතියට ටික ටික මේ ගමන් කරනවා. ඒ අනුපාතිව සිහිය වර්ධනය සිද්ධ වෙලා මේක හොයන දෙයක් නැහැ. අරමුණත් එක්ක ඉඳලා මේ ගත්තු ස්වභාවය. එතකොට අර හිස් ගතියට හොඳට අත්දැකීම ලැබුණ වෙලාවට ඒ සැපේ අනිවාර්යයෙන්ම වෙනස තේරෙන පටන් ගන්නවා. මම මේක සැපක් කියන එක පාසුවෙම තේරෙනවනේ.
එහෙමයි.
කෙලස් වලින් කෙලස් වල අඩුවීම හරි සැපක්. යන්නේ සැප තේරෙනවා. පරමුල් වතාවේ සහ ආරම්භයේ එහෙම නැත්නම් ඕන මට්ටමකදී වෙනවා. මේකට කැමැත්තක් සාමාන්‍ය ඇතිවීම සාධාරණ වෙනවා. ආන්න ඒ මේ කැමැත්ත හරහා ආපහු අර මේක පවත්වන්න බෑනේ එක දිගට.
එහෙමයි.
පවත්වන්න බැරි නිසා අර නැවතත් රළු බවට එහෙම නැත්නම් නැවත තමන්ගේ මූලික අරමුණට එහෙම නැත්නම් වේරාමුණට පයින් යන්න පුළුවන්. පෑන්නම මේකට එන අකමැත්තක්. අකමැත්තක් සහ මේ ඇති වෙනවා ඒකට ද්වේෂයක්. ඔව් අර තිබ්බ සැපේට කැමැත්ත සහ ඒකට තිබ්බ ආසාව. ඒකට තිබ්බ ඇල්ම. කෙලිස් නැති ගතිය ඒ සැහැල්ලු ගතිය ඒ නිකලෙස් බවට ඒ අවස්ථාවේදී තිබ්බ තියෙන වැනීම ඒසා ඒක අනුව අනිවාර්යෙන් ඒ ස්වභාවය ඇති කරනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවයක්. ඒක සිද්ධ වෙනවනේ. හැබැයි මේක කරන්න කරන්න පුහුණු වෙන්න වෙන්න ආනර මේ කාරණේ තේරුම් ගන්නවා. එතකොට ඔය පව කරන්න මේ පස් පව කරන්න එපා එමන තපස් පව කරනකොට දැනෙන මේ හරදර ගතිය, මේවයි තියෙන රළු ගතියන්, මේවයි තියෙන මේ දවන කවන ගතියන් මේ තවැඩිය, මේවයි තියෙන කෙලේ ස්වභාවය උගක් පැහැදිලි රළුයි. හැබැයි ඒ තණ්හාවම ඒ වයේ තියෙන මේ ක්‍රියාස්පක වෙන මූලික ස්වභාවය ආගදේශන කෙලස් මුල් මයි මේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ කියලා ක්‍රමක්‍රමයෙන් එදිනෙදා නිතර නිතර පුහුණුව කරපු කෙනාට තේරෙන්න පටන් ගන්න. අන්න ඒකට තමයි අර කාලය ගත වෙන්නේ, පුහුණු එකම දේ වෙන්නේ. හැබැයි නිතිපතා කිරීම තුළ අන්න අර මහා ලොකු ගැටලු ඇති වෙන්න මුල් වෙන්නේත් මේ කෙලෙස්මයි. දැන් මේ ඇති කරන කැමැත්ත අකමැත්ත, දැන් මේ හිත හිමේ දුවල ආපහු මේ මූලික අරමුණට ආවත් ඇති කරන මේ අපහසු බව ඇති කරන්නේ අන්න මේ මුලති මුල් ටික තමයි කියලා ක්‍රමක්‍රමයෙන් අර කාලය පුහුණු කරගෙන යනට තේරෙනවා. අන්න එතකොට ඒ දේ දකින්නම දැකිනකොටම ඒ වායේ ගෙවීම පටන් ගන්න. එතකොට කාලයක් ඒ දේ විදිහට දැක්මත් එක්ක ඒ සිහිය එතෙන්ට වෙනකන් හදාගත්ත සිහිය තව පීවරකට පයින්නවා. ඒක දකිනවා සහය දැක්ම පිළිබඳ අවධානය එහෙම නැත්නම් ඒ දිහේ දිහා බලාගෙන ඉඳීම හරහා දන්නේම නැතුව ඊළඟ පීවරට සිහිය ඉදිරියට ඇවිල්ලා පශ්චාත්තාප වීම මේ නොවීම සතිබලයක් වෙලා ප්‍රමාදේ නැ කම්පතිති සතිබලං කියන්නේ. අනේ වාගේ ඊට කලින් තිබුණේ නම් වෙනසි මට්ටමක නම් මේක ඊළඟ පීවරට ඇවිල්ලා ඒකට කරන් තිබුණේ අර නිරන්තර පුහුණුව සහ මේ දිහා අවධානයෙන් ඉඳීම. අන්න එතකොට අර පැනීම හරහා වෙන පශ්චාතාවයක් ඇත්තෙම නැති වෙච්ච ගම ආන්න පැන වෙනවා. ඒ වෙනකොට පැනෝ පනෝපු අර බූලි කර්මන කියන කාරණේ අයින් වෙනවා. ඒක ඉබේමයි සිද්ධ වෙන්නේ හිතලා කරන දෙයක් නෙවෙයි. ආන්න එතකොට කයි තිබුණත් එක සද්දකට ගියත් එකයි හිතුවෙල්ලක් තිබුණත් එකයි ඉහළ වාරකට එනවා. ආන් ඒ වෙද්දි ඔන්න අරමුණු මාරුන පටන් ගන්න වේගෙන් බලලා ඉන්න එක විතරයි කරන්නේ. කොහේට හිත ගියද දන්නවා, දන්න දෙයට නම් නොදී ඉන්න පටන් ගන්න. ඒ ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියකට යන හුවමාරුවේදී වෙච්ච ඔය සිද්ධියත් තමයි මතක් කරේ. ඒ පශ්චාත්තාප වෙච්ච කාලේ හිම තිබුණා, දැන් ඒ ගතිය නෑ කි. ඉතින් යන්නේ මේ විදිහ අධ්‍යක්ෂින් ලබනවා මේ පුහුණුවේදී. ඒව තමයි බෙද හදාගන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං ඔබ වහන්සේට. නැවතත් මතක් කරන්න කැමති තමන්ගේ පුහුණුව පිළිබඳ යම් ගැටලු තිබෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න මේ අවස්ථාව කරගන්න කියලා ඉල්ලා සිටිනවා. බන්දුල සොයිසා මහත්මයා තෝස්වාති වෙනවා මතක් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මට මේ පොඩි කාරණාවක් ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්ස. ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියනකොට පොඩ්ඩක් පොඩි විස්තර කිරීමක් වහන්සේට කරන්න පුළුවන් ද? එතන ප්‍රත්‍ය කියන වචනේ කොහොමද කියෙදෙන්නේ කියලා?
ඒ කාරණාව නම් හැබැයි මම අධ්‍යයනයක් කළම නැහැ. ඇත්තටම ඒක නෙවෙයි, නාම රූප ගැන හුව නංගු කතා කරන්න හරි තිබුණා මං දුමා. නාම රූප ආදි බර නෑ වටිනවා. ඒ නාම රූප කියන එකත් මේ ආරම්භයේ තියෙන එකක් කියලා කිව්වට ඉතින් අවසානෙත් නාම රූපම තමයි නේද? මේ පච්චේ පරිග්ගා ඥාන ඇත්තට බැරිුණා. දැන් ওই ඥාන පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න වෙනවා ඉස්සරහට.
ඒක ස්වාමීන් වහන්සේ ඥාන කිව්වම මේ කියන්නේ අපි මේව
කියවමනින් කියවපු දෙයක් හෝ අහපු දෙයක් හෝ හිතාගෙන ඉන්න දෙයක් ඒ පිළිබඳ විස්තරයක් කරොත් පොඩ්ඩක් අතොර මඩත් අදහහක් ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට තේරුනේ මේ ප්‍රත්‍ය පරිග්‍රහ කියන දැන් මේ ඉස්සෙල්ලා නදීප අහපු ප්‍රශ්නෙත් එක්කම වගේ මට හිතුණා මේ එතන ප්‍රත්‍ය කියලා වහන්සේ දැන් විස්තර කරානේ. ඒකට දැන් මොකක් හරි එකක් හිත විසිරෙනවා නම් හරි එක්කෝ අරමුණට දැඩිව බස ගැනීමක් තියෙනවා නම් එතන අර ඊට යටින් තියෙන ආසාව කියන එක ගැන අපි දැනුවත් වෙන්න ඕනද කියලා මට හිතෙනවා. ඒ ප්‍රත්‍ය කියන වචනේ එහෙමද කියලා එක යෙදිලා තියෙන්නේ. يعني ඒකට තියෙන කැමැත්ත
මට ගැහැටියට ප්‍රත්‍ය කියන එක අනේ පච්චේ පරික්ඛ.
ආ ප්‍රත්‍ය නෙවෙයි සබලස පච්චේ නේ.
ප්‍රත්‍ය කියන වචනේ නෙවෙයි කියලායි මට මතක හැටියට නම් හිච්ච හැටියට මතක.
ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස මටත් මමත් කල්පනා කරා මමත් අහලා තියෙනවා පච්චේ පරිග්ඝහ ඥානය කියලා.
ආ පච්චේ.
හදයි අර මාමා කියපු විදිහක් නම් මේ මමත් අහලා නැහැ මාත්‍ය අලුත් එකක් කියලා හිතලා අහගන්න බලාගෙන හිටියේ.
සමා වෙන්න ස්වාමීන් වහන්ස ඒ කියන්නේ
මම මේ පච්චේ පරිග්ඝහ ඥානේ ඒවත් දන්නේ නැහැ මම. මේක ප්‍රශ්නේ ප්‍රත්‍ය පරිග්ඝා එක දන්නේ නැහැ මේ පච්චේ පරිග්ඝහ ඥානේවත් දන්නේ නැහැ. හොඳයි දැන් මේ අහපේකෙන් දැන් ඒකෙන් ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ මේ පිළිබඳ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
මට ස්වාමීන් වහන්ස අර පොඩි පොතක් හදලා තියෙනවා මං හිතන්නේ අපේ මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ මං හිතන්නේ සම්පාදනය
කරා.
ඔව් මට ඒක හම්බුණා ස්වාමීන් වහන්ස. මට නම් මෙලෝඩියක් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මං කියෙව්වා මං ඔය වගේ ප්‍රශ්න අහනකොට මටත් දුන්නේ මේ හිතවත් අංකල් කෙනෙක්. ඉතින් ඔය සරණාලේම පුහුණු කරන අනේ මට නම් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්ස. තාමත් මාත් උත්සාහ කරනවා. ඉතින් කියෝ කියා හරි වචනයකවත් තේරුම් ගන්න ඉතින් තේරුමක්
නැහැ. නැද්ද පොඩ්ඩක් අපි මේ පරිච්ඡේදවත් කියවන්න මේ.
ආ
අවසරයි ස්වාමීන් වහන්ස. නදී පොත හොයනකම් මට හිතුණා මේ අද මේ පිරිසට පොඩි මතක් කිරීමක් කරන්න. අපි මේ ආධුනික වැඩසටහනක් ආධුනික පිරිසට වැඩසටහනක් කරන නිසා අපි ඉතින් ඉඳලා හිටලා මතක් කරනකොට වැඩිපුරම මේක ආධුනික වැඩසටහනක් නට වැඩිපුරම කතා කරන්නේ ඕගනයිසින් කමිටි එකම නිසා මේ සහ අලුතෙන්ම වැඩසටහන සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ no question is silly question කියලා හිතර ඕනම ඔයගොල්ලන්ට තියෙන ඕනම මේක වෙන කොහෙවත් ගිහලා අහන්න බැරි බෑ කියලා හිතෙන ඕනම ප්‍රශ්නයක් මං කියන්නේ භාවනාව සහ සත්මත් බව සහ ඒ ආශ්‍රයෙන් ඕනම ප්‍රශ්නයක් අපි කැමති මේ වැඩසටහන අපි ඒ වෙනුවෙන් ආරම්භ කරපු නිසා ආධුනික පිරිස වෙනුවෙන් ආරම්භ කරපු නිසා එහෙම ගැටලු තියෙන ඕනම කෙනෙක්ට මේ එහෙම මේ තියෙන ඕනම ගැටලුවක් ඉදිරිපත් කරන්න කියලා ආධුනිකයට මම විශේෂ මතක් කිරීමක් ආයමත් කරනවා. මේ අනිත් අය මොන ප්‍රශ්න අහුවත් ඒවායින් ආධාරයමත් වෙන්නේ පා තමන්ට තියෙන මොකද්ද ප්‍රශ්නේ ගැටලුව නැත්නම් තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනද එහෙමනම් ඕගොල්ලන් අත උස්සලා ඒ අවස්ථාව ලබා ගන්න. මේ කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්නේ නැහැ මේ වැඩසටහනදී. මේ අර මම කලින් කිව්වා වගේ මේ අපේ වර්තමාන මොහොත කියන එක අපි හැමදෙනාගේම මේ ශක්තියාවේ එකයි එක එක්කෙනෙක්වත් උස්පහත් නෑ වගේම තමයි අපි හැමදෙනාගේම අත්දැකීම අපිට යුනික්. ඒක නිසා අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන්න නැතුව තමන්ට තියෙන අත්දැකීම මේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා. තමන්ගේ වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒකට සුදුසු උපදෙස් අරගෙන තමන්ගේ මේ ගමන ප්‍රතිපදාව ඉදිරියට ගෙනියන්න අවස්ථාව මේ අවස්ථාව ලබා ගන්න මේ ආධුනික පිරිස වෙනුවෙන්ම අපි කරගෙන යන වැඩසටහනක් නිසා මම ආයෙමත් ඒක මතක් කරනවා. මේ නදී පොත හොයාගෙන ආවද දන්නේ
නැහැ. පොත පෙරලනවද නදී?
එවාගේ නේ සම්හාන්ත.
මේ ආධුනිකයි ඉතින් අතර මේ ඉදිරිපත් නොවීම එක්කමනේ අපේ මේ සම්බන්ධ වෙලා ඉන්න අපේ මේක ප්‍රධානයි පරණය මේ ගැටලු මතු කරන්නේ අවස්ථාව දීලා මේ නිසා.
අර පොඩ සහාය
උනන්දු වෙන්න ඕන.
ඔව් ඒක තමයි. පොඩක් ඔබ වහන්සේලා පොඩක් ඒකලා උනන්දු කරවන්න ස්වාමීන් වහන්සේ. නැත්නම් අපිම හැමදා ප්‍රශ්න අහුවා මේගොල්ලන් ආයෙම ඩිසපොයින්ට් වෙයි කියලා මං චුට්ටක් කන්සර්න් එකයි මං
කිව්වේ. ඔව් නෑ ඒ කාරණේ ඉතින් හොඳයි මතක කරපේගත්. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න අය තමන් දැනගන්න ඕන මේකේ අපේ දේශනා ඇහෙනවා ආරම්භයේ දේශනාවක් තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න විචාරාත්මක මේ වැඩට පිළිවෙලට එන්නේ. ඉතින් ඒ පිළිවෙලට එනකොට මේ තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ ළමං ලැබපු අවස්ථාවේ දුර්ලභකම මේ සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නෙවෙයි. සාමාන්‍ය අපි මනුසත්ත්ව ප්‍රතිලාභය ලැබලා ලැබුවට දාන එයෙන් නවතින පූජාවල් වලින් නවතින ආගමකනේ ඉන්නේ. සාමාන්‍යයෙන් එහෙම නැත්තම් සිල් අරගෙන දාන සිල් වැඩසටහන දාන සීලෙන් නවතලා ඉන්න අය ඉන්නේ. ඒකම දාන සීල භාවනා කියලා සීල් වැඩසටහන් සීල භාවනා වැඩසටහන් කියලා මෛත්‍රී භාවනාව හරි සමතයක් ගත කරලා මේ මාසයකට එකක් ගත කරන ස්වභාවයක උපරිමයෙන් ඉන්න ගතියක ඉන්නේ. නමුත් මේ ඊට එහාට කියලා සතිමත් බව වඩන්න ඕන. එහෙම නැත්නම් සීල එන තින්නේ නැහැ, සමාධිය එිනොත් නවතින්නේ නැහැ, සමාධියෙන් ප්‍රඥාවට යන්න ඕනේ කියලා මේ තමන්ගේ ගමන් මාර්ගයේ ඒ වඩා වර්ධනයක් වඩා හොඳ ස්වභාවයකට යන්න ලැබෙන අවස්ථාවක් මේ තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවට මේ ප්‍රයෝජන ගන්න කියන එක මතක් කරන්න පුළුවන්. අර අනිත් මේ දානේ ගත සාමාන්‍ය නරක වැඩ කරන කෙනින්දන් සාදානෙට එන එක ඉතින් හරි අමාරු වැඩක් තමයි. වෙනකොට දාන්නේ සීලෙට එන එක ඒ වගේම අමාරුයි. හරි පොඩි පිරිසයි. පුර දන් දුන්නා සිල් ගත්තත් භාවනා කරන්න යමු වෙන්නේ හරි කුඩා පිරිසක්. භාවනා කරන්න ඇතුළෙත් මේ සමත එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව ඔය බුද්ධානුස්සතියක් වගේ කළා. මේ නිකන් ඒකෙන් සතුට වෙලා ඉන්න පිවිස වැඩි, සතිපට්ඨානයක් සිහියක් වඩනවා කියන කාරණේට එන ඊට අඩුයි, දුර්ලභයි. කියන්නේ දුර්ලභ කොටසේ තමයි මේ තමන් පෙරපින හේතුවෙන් මේ එකතු වෙලා ඉන්නවා, රැස් වෙනවා, ඒ විදිහට සම්බන්ධ වෙනවා. පුළු පුළුවන් වෙලාවල් දෙටි පණිවිඩය තමන්ට පිර නිසා ලැබෙනවා. ඒ අනුව අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවේදී අපි බුදුපියාණන්සේ පෙන්නලා තියෙන මේකට අනුග්‍රහ කරන විදිහ තමන් තමන්ගේ මේ ධර්ම මාර්ගයේ වැඩෙන පිළිවෙලට අනුග්‍රහ කරනවා. සීලයෙන් සීල් රැකලා අනුග්‍රහයක් දක්වන්න ඕනේ. තමන්ගේ ඒ ගමන වර්ධනයේ ඉන්න මේ විදිහට බණ අහලා, මේවයි බණ අහලා ඒ ගමනට තමන්ගේ ගමනට අනුග්‍රහය මම දක්වන්න ඕන. ඒ වගේම සාකච්ඡා කරලා අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහය තමයි මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ. එතකොට මෙතෙන්දී ගොඩක් වෙලාවට ඉතින් අපි අර තමන් වඩාගෙන යන මේ සිහිය පුහුණුවට පිළිබඳව අදාළ වූ කාරණා තමයි සාකච්ඡා කළ යුත්තේ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව දෙකට අදාළ වූ නොදන්න ධර්මයක් කාරණයක් ඇහිච්ච දෙයක් ගන්නත් පුළුවන්. ඒ සාකච්ඡා අනුග්‍රහයත් එක්කම තමන් දෙකටම මේ පුහුණුව කරන්න ඕන. සමත විදර්ශනා වශයෙන් සිහිය වැඩිීමේදී ඒ පුහුණුව තමයි ලැබෙන්නේ. කියන්නේ සියලු අනුග්‍රහ ටික ලබා දෙන්නවා. ඒ තමයි බුදු පියාණන් අනුග්‍රහිත සූත්‍ර දේශනා කරන්නේ. යන්නේ ප්‍රධාන තවත් කොටසක් තමයි සාකච්ඡා අනුග්‍රහිතින්. ඒකත් තමන්ගේ පුහුණුවට ලබා දීම තමයි තමන් කළ යුත්තේ. ඒක ඒ තමන්ගේ ගමනට කරන අනුග්‍රහයක්. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකෙක් විදිහට උන්වහන්සේට දක්වන තමන්ගේ ගෞරවය ශ්‍රද්ධාව ඒ කාරණා ලැබෙමින් තියෙනවා. තමන් කරන අනුග්‍රහයන් ටික සීල, සුත, සාකච්ඡා, සමාධි, ප්‍රඥා එහෙම නැත්නම් සම්මත විදර්ශනා කියන ඒ පහ අනුග්‍රහ කිරීම තමන්ගේ මේ ගමනට කරන්න කියලා ඒ මතක් කරපෙකට තව එකතු කරලා දෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් ඒ එකතු කිරීමට. මේ අපේ නදීතාව පොත පෙරලනවා නම් මම මේ
ඥානාරාම හම්බුණා රාජිකා වංශ බාධා කරේ නෑ ස්වාමීන් වහන්සේටත් පන්තුලම මමටත්. රාජිකා කතා කරන්නේ මම අර මේ ඒ අදාල් මාතෘකාව හොයාගන්නම්. එතකන් රාජිකා කතා කරන්නේ.
ඕ නෑ මමත් පොතක් මමත් කොහොමරි පොතක් පෙරලන වෙලාවේ හොයාගත්ත කමඨාන් දේශනා කියලා මේ මාතර ශ්‍රී ඥානාරාම හාමුදුරුවන්ගේ පොතක් හොයාගත්තා කියලා කියන්න මං ඒකේ කියලා ඉතිරිපත්
ඔව් මේකේ තියෙන යෝගාචර යෝගාවචර දීවිතේ ජීවිතයේට කමඨහන් බණ සත්‍ය විසුද්ධිය හා විදර්ශනා ඥාන ඥාන අන්න ඒක තමයි
හරි හරි ඒක තියෙන්නේ විදර්ශනා ඥානවල තමයි ඒ තියෙන්නේ
ඔක තියෙන්නේ
හරි පච්චය පරිග්ගහ ඥානෙ පච්චය පරිග්ගහ ඥානෙ කියලා ඇත්ත රාජිකාවි ඥානාරාම සමගේ පොතක් විතරයි හොයාගත්තේ අලු
ගන්න නෑ නෑ ඒකේ තියෙන සාරාංශ අර ඒකේ දෙවෙනි
ඥාන ටිකවත් නැහැනේ
හයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දසන විසුද්ධිය, පටිපදා ඥාන දසන විසුද්ධිය. ඒ හය
ඒකට අනුලෝමව තමයි යන්නේ. හැබැයි ওই එකක් ඇතුලේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය බලන්න තමයි අන්තිම එකේ. ඒක ඇතුලේ තියෙනවා.
ඔව්.
මුචිතු කම්මචා
සම්මතා.
නාම රූප පරිච්ඡේදනා ඥානය, මුචිතු කම්ම කම්්‍යතා ඥානය, පච්චේ පරිගොන්නවම කියලා තව කැලිටිකට බෙදෙනවා. ඒක බෙදෙන්නේ ඔය අන්තිම
ඇහුවේ මේ ප්‍රතිපදා ඥාන
පච්චේ පරිග්ගහ
පච්චේ පරිග්ගහ
පච්චේ පරිග්ගහ ඥානය කියලා ඇහුවේ ඔය කියපු සප්ත විසුද්ධි වල එක මාතෘකාවක ඇති ඔය කොටස් ටික.
නදී පොයා හොයාගන්නකම් මගේ එකේ තියෙන එක මම
කියන්න කියන්න රාජිකා. ඔව්.
මේ අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි එක විදිහට මේ හඳින්නේ මේ දේශනා කරලා තියෙන පොඩි කාරණා ටිකක් විතරයි මේකේ තියෙන ඥාන සම්බන්ධයෙන්. පළවෙනි එකේ තිබ්බේ අර නාම රූප පරිච්ඡේද ඥාන එක තමයි. ඊට පස්සේ තියෙන ඡේදය මෙහෙම. පච්චේ පරිග්‍රහ ඥානය දෙවැනි ඥානයක්. විදර්ශනා ඥානයට උපකාරී ඥානයක්. ඒක පටිච්චේ පරිග්‍රහ ඥානය. ලැබෙන්නේ විදර්ශනා ඥානය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තුෙන් භාවනාවේ යෙදෙන යෝගාවචරයා අර මුලින් පටන්ගත් අන්දමට භාවනාව කරගෙන යෑමේදී ඔය නාම රූප පිළිබඳව හොඳට වැටහිලා තියෙන්නේ. වැටහිච්ච අවස්ථාවේදී ඊළඟට විශේෂයක් කරන්න තියෙන්නේ හැම අවස්ථාවකදීම හැම ඉරියව්වකදීම කලින් මෙනෙහි කිරීම පවත්වන්න කියලායි උපදෙස් දෙන්නේ. ඒ සිදුවන දෙයට පමණයි. අත ඔසවනවා පහත් කරනවා පය ඔසවනවා පහත් කරනවා කියන ඔය විදිහට සිදුවන දෙයට පමණයි මෙනෙහි කිරීම යොදන්න වුවමනා කරන්නේ. මේ හොඳට නාම රූප පරිච්ඡේද ඥානය ලැබුණයින් පසුව పూర్ව චිත්තය මෙනෙහි කරන්න මහන්සි ගන්න ඕනේ. పూర్ව චිත්තය කියන්නේ ඔසවන්න හිතුණු අවස්ථාවේ ඔසවන්න හිතෙනවා ඔසවනවා ඔය විදිහට තබන්න හිතෙනවා තබනවා යවන්න හිතෙනවා යවනවා ඔය විදියට పూర్ව චිත්තයක් ගැන මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? මේ අත ඔසවන්නේ හිතාගෙන එසවීමයි. ඔසවන්නේ හිතීමයි කියන දෙක හේතුඵල දෙකක්. හේතුඵල දෙකක් හිතට උගන්වන්න යනවා. එතකොට මේ නාම ධර්මයක් ඒ විදිහයි. රූප ධර්මයක් ඒ විදිහයි. රූප අරගන්න ඕනේ රූපයක් නිකම් තියෙන්නේ නැහැ. ආහාර දෙන්න ඕනේ. එතකොට කර්ම ශක්තියක් ඕනේ. චිත්ත ශක්තියක් ඕනේ. මේ කියන හේතු නිසායි මේ රූපේ පවතින්නේ. එපමණකින් නෙවෙයි මීට කලින් මේ රූපය ඇතිවීමට හේතු ගොඩක් ඇති වුණා. අවිද්‍යාව තිබුණා. තණ්හාව තිබුණා. ඒ වගේම උපාදානයක් තිබුණා. මේවා නිසායි මේවා හේතු කරගෙනයි මේ රූපය පාලනය වුණේ කියලා සලකන්න පුරුදු වෙන්නේ මේ රූපයත් සලකන්න පුරුදු වෙනවා. මේ රූපයේ හේතුන් සලකන්න පුරුදු වෙනවා. ඊළඟට නාමය ගැන. නාමය ප්‍රධාන වශයෙන් හිත. හිතක් පහළ වෙන්නේ අරමුණක් ආවොත් තමයි. හිත පහළ වෙන්නේ අරමුණක එල්ලිලා. හිතට යම්කිසි වස්තුවක් තියෙන්න ඕනේ. චක්කු විඥානය පහළ වෙන්න චක්කු වස්තුවක් තියෙන්න ඕනේ. සෝත විඥානය පහළ වෙන සෝත වස්තුවක් තියෙන්න ඥාන විඥානය පහළ වෙන ඥාන වස්තුවක් තියෙන්න ඕනේ. ජීවහා විඥානය පහළ වෙන ජීවහා වස්තුවක් තියෙන්න ඕනේ. මනෝ විඥානය පහළ වීමට මනෝ වස්තුවක් තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට වස්තු නිසාත් අරමුණු නිසාත් හිත පහළ වෙනවා. හිත ප්‍රතිඵලය. හේතුව මේ තියෙන්නේ. අරමුණු ඉවත්ව තියෙන ඒවා. නාම ධර්මයට මේ විදිහේ හේතු තියෙනවා. මේ විදිහේ මේ භාවනාවට ගන්නා වූ මේ අරමුණුත් ඒ විදිහටම හේතුඵල ධර්ම සමග යනවා. ඒවාට සම්බන්ධව තව තවත් එහාට තිබෙන්නා වූ යම් තාක් ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම හේතුඵල ධර්ම වශයෙන්මයි සැලකෙන්නේ. එතකොට මේ විදිහට හේතුඵල වශයෙන් යම් අවස්ථාවක යෝගාවචරයන්ට වැටහෙනවා. වැටහෙන කොටේ අවස්ථාවේදීම කිසිම මහන්සියක් නැතුව ඉබේටම වැටහෙන්න පටන් ගන්නවා මේ නාම ධර්මයයි මේ ධර්මවලට හේතු මේ රූප ධර්මයයි මේ රූප ධර්මවලට හේතුයි කියලා. නාම රූප ධර්මයන් පිළිබඳ වූ හේතුන් එහි ප්‍රතිඵල වශයෙන් නාම රූප ධර්ම කියන ඒවා හොඳට ප්‍රකටව පේනවා. තව ගොඩක් තියෙනවා ස්වාමීන් වහන්ස තව කියවන්නද?
නෑ ඇති දැන් ඔතකට මේ විදිහටයි අපි ඔය කාරණා තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ හැම දෙනාට පොදු විදිහට ඔය බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා මේ රතවිදීත සූත්‍රයේ සූත්‍රයක් විදිහට. මේ ඇතර මේක සාකච්ඡාව යන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් පුන්න මහා පුන්න ස්වාමීන් වහන්සේත් අතර ඒක ලොකු සාසනයේ ලොකු සද්දන් තැඳෙන්නේගේ සාකච්ඡාවක් විදිහට හරි ගැඹීර ධර්ම කාරණයක් විදිහට ඒක සටහන් වෙනවා. ඉතින් අන්න ඒකෙදී මේ විමසීමක් කරනවා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ අප වෙනුවෙන් මේ මොකද්ද මේ වහන්සේ ඔය පුහුණුව ලබන්නේ මේ සීල විසුද්ධිය සඳහාද කියලා. එතකොට කියනෝ නෑ නෑ සීල විසුද්ධිය මේකම කරගෙන නෙමෙයි කියලා. ඊට පස්සේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට චිත්ත විසුද්ධිය ද කියලා නෑ නෑ චිත්ත විසුද්ධියම මේ අවසාන ඉෂ්ඨාව නෙමෙයි කියලා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විකරණ විසුද්ධි, මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි විදිහට මේක මේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ එපමණයි ඇත්තටම සූත්‍ර පිටකේ එහෙම නැත්නම් අපේ බුදු පියාණන්සේගේ ධර්මයෙන් කියලා සඳහන් වෙන්නේ. නමුත් අර මේක පුහුණු කරන අය විදිහට පසු කාලීනව කාලයක් ගත වෙලා මේ ගුරුවරු පසු කාලීන ඒ මේ 2600 වසරක් තුල සිද්ධ වෙන පරිණාමයත් එක්ක මේක විස්තර කිරීමේදී තව පොඩ්ඩක් බෙදා ගන්නවා. මේ ඥාන මේ විසුද්ධි සප්ත විසුද්ධියම පසු කාලීනව තමයි ඔය කියන ඥානයන් විදිහට නැවත කැඩෙන්නේ. එතකොට මේ සීල විසුද්ධියට තව මෙහෙන් ඒක ඇතුලේ තව කොටස් විදිහට හදනවා. ඊට පස්සේ චිත්ත විසුද්ධියට තව කොටස් වීපයක් මෙන්න මේ කොටස් හතර පහ සම්පූර්ණ වුණොත් හරි චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධියේදී මෙන්න මේ ටිකටත් එනවා මේ මට්ටමට එනවා කියලා මේ තව බෙදාම වශයෙන් මේ පහසුව සඳහා ඒක තේරුම් යන විදිහට පුහුණු කරපු මේ අය තව කිනුට කියලා දී මේ පහසුව පිණිස ওই විදිහට තව තව කඩනවා. ඒ නිසා ඇත්තරම ওই ඥාන මේ විසුද්ධියට කැර අනිත් කොටස ඇති වෙන්නේ මේ පසු කාලීනව. ඔය නාම රූප පරිච්ඡේද ඥානේ ඥානේ පච්චවේ පරිග්ගහ ඥානේ මුචිත කම්මච කම්මිතා ඥානේ ආදි වශයෙන් එක අටුවාව කියන කොටසේ ඇති සමාහන් වෙන කාරණා. ඉතින් අන්නේ කාරණා ඇත්තරම තියෙන මේ වැඩි පහසු වීම සඳහායි. ඒ බුදු පියාණන්සේ කාලයේ දැන් මුලදී සඳහන් උනේ මුල් බුදු සමයේ තිබුණේ රහතන් වහන්සේලා පමණයි. ඒක රහත් වීම එතන ඇගලිම ධර්ම දේශනා කරනවා රහත් වෙනවා. ඒ කාලයක් ඇද්දි හැබැයි පිරිස වැඩි වෙනවා. ඒ වගේම තේරුම් කරන එක බුදු පියාණන් වහන්සේ යම් ප්‍රමාණයකට පරිමේ මේ කාරණය තුල පරිණත වෙනවා දේශනේ. ඒක ස්වභාවයක් වුණ කෙනෙක්ට වෙන ගයක්. ඒකදී තව කඩලා විස්තර කරනවා සෝවා සකදාගාමි අනාගාමි කියලා මේක තව වැඩි කරලා දෙනවා. ඊට පස්සේ අෂ්ටාරි මහා කුංගල පුද්ගල සංගලපය අපි දන්නවා. ඒක තව විදිහක් අට දෙනකොට බෙදනවා. ඉතින් මේ විදිහට බෙදි යනවා. ඉතින් ඔය ඥාන තව මම තන ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. 18ක් තිබෙද මට්ටමට කැඩිලා යන විදිහක් තියෙනවා. ඒ හතේම අඩංගු කාරණා. ඒ නිසා මේක හරි සරලයි. මේ සීහ වැඩි වීම කියන කාරණයට ගත්තා මේ කායන මාර්ගය වඩනකොට මේ පරිපූර්ණ වෙන ස්වභාවයයි. ඉතින් මේ සියල්ලම ඔය කියන එකක්වත් නොදැක යන්නේ නැහැ සිහිය වඩන කෙනා. ඒක විස්තර කරන ක්‍රමයක් තමයි අර බෙද බෙදා විභජ්‍ය වාදී විදිහට බුදු පියන් වහන්සේ දේශනා කරන්නේ සූත්‍ර වශයෙන් ධර්ම කාරණා වශයෙන්. ඒ නිසා එතකොට ඒක ප්‍රධාන වශයෙන් මේ පිළිබඳ අහන එක සුත්තම ඥානය. ඊට පස්සේ ඒව පිළිබඳව දැන් ඔය අපි කතා කරලා මේ හිතලා ගන්නේ ඒක චින්තාමය ඥානය. හැබැයි ওই දෙකම අරමුණු වෙන්න ඕන යොමු වෙන්න ඕන භාවනාවේ ඥානය සඳහා ලබා ගැනීමට. අන්න ඒක තමයි මේ අපි පුහුණු වෙන අය කරන්නේ. ඒක භාවනාවේ ඥානයේදී අර සුත්තමේ ඥාන චින්තාමය ඥාන උදව්වක් විතරයි. කරන වැඩේට තල්ලුවක් පමණයි. ඒව මෙනෙහි කිරීම නෙමෙයි භාවනාවේ ඥානය කියන්නේ. ඒව පිළිබඳ දැනුවත් වෙලා ඒකෙන් උළු පිළිගෙන එක නෙමෙයි භාවනාවේ ඥානය කියන්නේ. භාවනාවේ ඥානයේදී හරි සරලයි. වැදිනකොට දැනෙන දේ වාඩිලා ඉන්නකොට ඒ මොහොතේ දැනෙනදී වැඩක් කරනකොට ඒකට හරියට සිහිය වර්තමානයට ආවන් පස්සේ දැනීම මෙන්න මේක ලැබෙනකොට ක්‍රමක්‍රම හිත වර්තමානයට එන්න පුළුවන් වෙනවා. වර්තමානයේ හිත පිටිනකොට පරිපූර්ණයි ධර්මය පරිපූර්ණ වශයෙන්ම ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ දෙක ඒ දේ දකින්න ලැබෙනවා. ඒකට ඒ දේ දකින්න ලැබෙනකොට අර අහපුවා හිතාගෙන මනසෙ මෙනෙහි කිරීම කරපුවා චින්තාමය නෙවෙයි මෙතන. ඒව එකක්වත් වැදගත් නෑ. ඒව උදව් වෙලා තියෙන මේකට ලබන්න. යන්නේ එක තමයි සෝපාක සුඩි තබී ධර්මයේ කාරණා අදාළ නැහැ යාට. එයා හැබැයි මේක ස්පර්ශ කරා රසය ලැබුවා ගත වර්තමානයේ හරියට පැමිණියා. ඒකට බුදු පියාණන්ගේ දේශනා උදා වුණා වෙන්න පුළුවන්. ඒ අනුග්‍රහ ටික ලැබුණා. හැබැයි කලයුත්ත ප්‍රධාන වශයෙන් විවුර්ත කරා. ඒකට ඒ අවශ්‍ය යම් ප්‍රමාණයක සුතේ තල්ලුව ලැබුණා. ඒක අනුව මෙනෙහි කිරීමත් එක්ක ප්‍රධාන වශයෙන් කලයුතු දේවන භාවනා මේ ඥානය ලබා ගත්තා. එනිමෙ ඥාන තුනම සම්පූර්ණ වීම තමයි අවබෝධය කියන්නේ. අවබෝධයට යන්නේ එක කොටසකින් බෑ. දෙකකින් බෑ. බුදු පියාණන්ගේ වදාළනා නම් කොටස් තුනක් තුනම සම්පූර්ණ වෙනවා. එතකොට මේ ඇත්ත වශයෙන්ම අද සමාජයේ තියෙන ගැටලුව මේ තුන්වැනි කොටස සිදු වෙන්නෙම නෑ. ඒකට පයි ගහලා වැඩ කරන්නේ. හේතුව අර මුල් දෙක හරි ලේසි. මේකේ හරි රසයක් තියෙනවා. ඒකෙන් හරි ඉක්මනට මුලා කරලා හදා ගන්න පුළුවන් අවබෝධය කියලා. සුතය චින්තාමයට. අන්න ඒ නිසා අපේ සාමාන්‍ය ක්‍රියාත්මක වෙන වංචක ධර්ම වැඩ කළා. මේවා කරහා අපි තේරුම් ගන්නවා අවබෝධයි කියලා අර දෙකෙන් සතුටු වෙන්නේ. ඒ සඳහා අදාළ වූ ක්‍රමවේද හොයාගෙන හිත යනවා. ඒ සඳහා තල්ලු වෙන ස්වභාවයේ ධර්මදේශනා, ධර්ම අනුග්‍රහය ලැබෙන ස්ථාන, පාර්ශවයන්, පුද්ගලයන් පසුපස ඉබේම වැටෙන පහසු වෙන හිත. මොකද අපි හිතාගත්තාම ඒක තමයි හරි කියලා ඒකට හැවෙනවා. මේක හරි පහසු ක්‍රමයේ හොයන සැප හොයන ස්වභාවයන් හිතේ තියෙන රන්නේතකොට පහසු වැඩේට කෙටි ක්‍රමයට ෂෝට් කට් වලට හිත යන්න පුරුදු වෙනවා. අන්නේ පුරුත් හරහා අර චින්තාමය සුතමේට ලොකු මේ තැනක් ලැබිලා කතා කරන්න පටන් ගන්නවා. එතකොට අර යන පිරිසත් කරන කෙනාත් දෙගොල්ල පිට කසා ගන්නවා. මෙයා යාගේ කහලා යා උඩ තියෙනවා. ඒගොල්ලෝ යා මෙයා ගොල්ලන් කහලා මෙයාලාට අවබෝධයක් දෙනවා මාර්ගඵල දීගෙන ඒ කල්ලියක් හැදීගෙන ඒක බබලන්න පටන් ගන්නවා. අන්තර්ජාලය හරහා කටි කට යමින් ප්‍රචාරය කරගනිමින් ව්‍යංගයෙන් තව තව ප්‍රචාරය දෙමින් මේ විදිහේ ලොකු වැඩපිළිවෙලකට ඉබේම හසු වෙනවා. මේ අර මුල් දෙකේ විතරක් නිසා යන්නේ. ඒක නිසා මේ තුන්වෙනි කොටසට මුල් තැනදීම හරි වැදගත්. ඒකට කරන තල්ලුවක් තමයි සුතමෙන් චින්තාමෙන් ලැබිය යුත්තේ අපි මේ සතිය පුහිටවීම කියන සරලකමට පැමිණියන් පස්සේ අර දේවල් උදව්වක් විතරයි. ඒෙහිදී කොහොමඩක්වත් මේ ඒ අහන කියවන පොත් බලන ඒ දෙයට අපි විරුද්ධ වීම කළ යුතු නෑ. ඒ කියන්නේ ඒකෙන් මේ විදිහට සාකච්ඡා කළා හෝතු කියවලා තම තම ලබා ගන්න ඕන මේ කරන වැඩේට උදව්වක්. ඒ නිසා දැන් ඔය අපේ මේ අවස්ථාවේදී ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. ඒ පිළිබඳව කියවලා මේකේ මොකද්ද මේ තුල තියෙන්නේ, ඒක තිබුණත් එකයික දැනගෙන හිටියත් නැසත් ගැටලුවක් නෑ. හැබැයි අපි තවම් කරගෙන යන තුල ඒ දේ අනිවාර්යයෙන් තියෙන බව දන්න. ඒක දැනුවත් වෙනවා නම් වඩා හොඳයි. දැනුවත් වෙනවා හොඳයි, නැත්තම් ඒත් හොඳයි. මොකද අපි මේකේ ඉන්න අයනේ, වැහලා පීනනවා. ඒතොර පීනන නිසා කොහොමටත් වාරුව ගහන්න වෙනවා, අත යවන්න වෙනවා, කකුල යවන්න වෙනවා, නැත්තම් ගිලිලා මැරෙනවා. ඒ නිසා පීනන කෙනාට ඒ දේ තියෙනවමයි. අන්න ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒවයි පිළිබඳ මේ අහන්න ලැබෙන දේවල් අපි පුළුවන් තරම් මේ කරන වැඩේට උදව්වක් විදියට. එතකොට නාම රූප කියනකොට අපිට මුලින්ම මේ දිගටම යන්නේ එකම දේ. කියන්නේ නාම රූපම තමයි ඇත්තටම අපි මේ කටයුත්තේදී රූපයක් තියෙනවා කය කියලා, නාමයක් තියෙනවා මේ ඒකට දෙන නම කය කියලා. ඒ රූපය මේ ඇඟේ ස්වභාවය නම් ඒකට දෙන නම තමයි කය. තිබෙන මේ දෙක එකතු වුණා තමයි කය කියන සම්පූර්ණ නාම රූපය තියෙන්නේ. ආන මේ කය කියන නාම රූපය තමයි බුදු පියාණන් වහන්සේ අපිට ලබා දෙන්නේ. මෙන්න මේක පතුරු ගහලා ඕක ඇතුලේ තියෙන හරය හොයාගන්න කියලා. එතකොට අන්නේ කටයුත්ත සක්මනක් කළා පටන් ගන්නවා අපි. එතකොට ඇවිදිනකොට කකුල වදිනවා රූපය, ඒක වදින ස්පර්ශය දැනගන්නවා. වැදුනා මෙන්න දැන් දැනෙන මේ ස්වභාවය නාමය කියලා ඒ දැනගන්නවා. ඒ දෙක මේ විදිහට පැහැදිලි වෙවි නාම රූපය කියන කාරණේම දිගට අපි යනවා. ඒකේම මේ සතිමත් වෙන්න මේ වැඩි විස්තර පේන්න පටන් ගන්නවා. ඒ පේන්න රූපය කියන එක තිරවසේ නාමය කියන එක බෙදලා යන වේදනා සංඥා සංකාර විඥාන කියලා වෙන මේ පහ තුල තියෙන ඇලීම නැත්නම් සද්දක තියෙන මේ පහ රූපක තියෙන මේ පහ හිතුවිල්ලක තියෙන මේ පහ මේ ඔක්කොමල මේක පොදු දෙයක් කියලා පේන්න පටන් ගැනීම තමයි සිහි වැඩෙන්න වැඩෙන සිද්ධ වෙන්නේ. ආන්නේ කාරණේ වෙන්න වෙන්න නාම රූපේ තව තව පතුරු ගැහි 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 බලනවා. ඒ බැලෙන්න බැලෙන්න වැඩිපුර විස්තර තමන්ගේ එහෙම නැත්නම් කයි තෝරගත්තු ප්‍රධාන අරමුණේ කයි එහෙම නැත්නම් ඕනම අරමුණක වැඩි විස්තර පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්න 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 මේක තව තව පහළ වෙමින් පළල් වෙමින් පැතිරෙමින් ඉදිරියට ගමන් කරනවා. ගමන් කරනවා කියන්නේ සිහිය වැඩි වෙනවා. සිහිය වැඩි වෙනවා කියන්නේ මම කියන එකක් මේක ඇතුලේ නැති බවේ අඩුව ටික ටික පට ඇති වෙනවා. ඒකත් එක දිගට යද්දි 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 අර කියපු ඒ නාම රූපේ මගේ කරගෙන තිබ්බ ගතිය, ඒක මං අල්ලගෙන තිබ්බ ගතිය, ඒව බදාගෙන උපාදාන වෙලා තිබ්බ ගතිය ටික ටික මගේ අරගෙන. එතකොට අර නාම රූපේ එහෙම නැත්නම් රූපය එහෙම නැත්නම් අර විදීම අර සංඥාව ඒ සකස් වීම ටික එකට දාපු හිත මෙන්න මේ පහ ටික ටික මෙදීම අඩු වීම සිද්ධ වෙනවා. එතකොට කියනවා මේවයි තිබ්බ උපාදානේ අඩු වුණා කියලා. ලෝණනර වේනා රූපී කියන මේ පංචපාදස්කන්ධේ ටික ටික අපෙන් ඇතහැරීම අපේ මේ මේ පොහොනුව තුළ සිහියට හසු වෙන දෙයක්. සිහිය නිසා සිද්ධ වෙන දෙයක් ඇත්තට. ආන්ගේ අඩුවීම විස්තර කරනවා විවිධ ආකාරයෙන්. ඒක තමයි ඔය සත්‍ය විසුද්ධි විදියට 18 ආකාරක විපස්සනා ඥාන විදියට මේ විදියට විස්තර කරන්නේ. ඒ විස්තර කිරීමමයි එකම දේ ඇතරම චතුරාර්ය සත්‍ය අවබෝධයට යන ගමන චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියලා එකම දේකට කියන්න පුළුවන්. තාපත්‍රික පටිච්චසමුපාදය අවබෝධ කරා කියනවා දුක අට ගන්න හැටි දුක අවබෝධ කිරීම. තාපත්‍රික ආරෂ්ඨා මාර්ගය සම්පූර්ණ කරා කියනවා. ඉතින් ඔය එක එක විදි කාම් තියෙනවා. මේ සියලුම ධර්ම කාරණා එකම නිවනකට යොමු කරන්න. ඒ නිවන මගේ යන පහසුම දේ තමයි ඒකායන මාර්ගය. මේ තැනකට යනවන ඒකායන මාර්ගය මේකයි කියලා බුදු පියාණන් දේශනා කළා තියෙනවා. ඒකායන මාර්ගය වැඩිම පහසුයි. වඩනකොට ඔය සියල්ල වෙනවා. ඒ නිසා තමයි ඉතින් පූජනීය ලොකු සාංශේ මෙච්චර මේ කාරණා ගොඩක් තියෙද්දි සතියමයි කාරණේ එකම දේ සතිය. මැක්කා වගේ මං කියන්නේම සතිය කිය කිය මේ පෙන්නලා දෙන්නේ. නැත්තම් ඔය ට වැඩි චූටි හරි වැදගත්ව තැනක් තියෙනවනම් ඒක තෝරලා දෙයි. බුදු පියාණන්සේ කායන මාර්ගය කියලා දාන තීරණයකමයි. එනයි බුදු පියාණන්සේගේ දේශනාවන් අපි වැඩ කරනවා. වැඩ කරන ගමන් මේ ලැබෙන දේවල්, මේ අහන්න කියන ලැබෙන දේවල් මේකට පොඩි වටේ ඉඳන් කරන උදව්වක්. අර බයිසිකල් රේස් වල ඉඳන් ඔය සයිඩ් එකේ ඉඳන් වතුර එකක් දෙන්නේ. ගන්නෙත් නැහනේ හැම වාරෙම ගතියුතුත් නැහනේ. වැඩ ගන්න කෙනාට ඒක පොඩ්ඩක් වතුර ටිකක් බීලා ලුහෙත් නවාගෙන යනවනේ. පොඩි කූල් එකක් අරගෙන. ඒ වගේ මේ ලැබෙන මේ අහන්න කියවන්න ලැබෙන දේවල් ටිකෙන් අර වගේ පොඩි සිසිලක් කරගෙන චුට්ටක් කුගුරන් දිහා බීලා අපි කරන්න තියෙන ඒ කාර්ය මාර්ගය හතිපට්ටාන ඉදිරියට අනේකයි. යනකොට ඔය සියල්ලම ධර්ම ටික අපිට සම්පූර්ණ කරලා දෙනවා. එතකොට බන්දුමාමට සන්තෝසයිනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං විස්තර කිරීමට වහන්සේගෙන් වගේ සමාව සභාවෙත් ඉල්ලනවා මේ වැරදි ප්‍රශ්නයක් අහුවනම්. මේ
නෑ නෑ එහෙම එකක් කතා කරේ නෑ. ඒක හොඳයි. එතකොට දැන් හැමෝටම දැනගන්න පුළුවන් මේකේ මොකද්ද සුත මේ කොටස ජින්තාමිය වල මොකද්ද තියෙන්නේ කාරණේ කියලා.
ඔය වගේම මේ අලුත් අයට වචන එකම කියන්න ඕන ස්වාමීන් වහන්සේ, ඉස්සර මේ ලොකු ස්වාමීන් වහන්සේ වඩින්න අවුරුද්දට පාරයි. ඉතින් එතකොට කමඨාන් සුද්ධ කරගන්න, ධර්ම සාකච්ඡාවක් කරන්න අවුරුද්දටම එක පාරයි. දැන් අපිට මේ සෑම සතියකම පාරක් ඔබ වහන්සේලා හම්බ වෙනවා. ධර්ම ඉතාම සරලව දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අවස්ථාව මම හිතනවා ඉතාම විරල නොලැබෙන අවස්ථාවක්. ඉතින් ඒක මම හිතනවා අය ආධුනිකය විශේෂයෙන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා ඇති කියලා. ඔබ වහන්සේට තෙරුවන්
සරණයි.
ගොහත්නපින් බන්දුල මාමා වැඩසටහන විතරක් නෙවෙයි අපිට නිසරණවණේට ගියත් මෙහෙම කතා කරන්න හම්බෙන්නේ නැහැ ස්වාමින් වහන්සේලා එක්ක. මේක තමයි හොඳම අවස්ථාව. නදී වීරසේකර අතෝසවා තිබෙනවා, අන්විතලා කතා කරන්න පුළුවන්.
ස්තුති අවසරයි ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. සත්‍ය එදිනෙදා ජීවිතයේ සත්‍ය පවත්වාගෙන යන අතර ස්වාමීන් වහන්සේ ආපු මේ මේ සාමාන්‍ය දිනදා ජීවිතේ වෙන සිදුවීම් එක්ක ආපු දෙයක් මට ඔබවහන්සේගෙන් දැනගන්න ඕනේ කියලා හිතුණා. අර දැන් අවසානයේ මහත්මා කිව්ව වගේ අර තාම අගන අවස්ථාවන් ඉතින් ඔබවහන්සේ එක්ක කතා කරලා ඒක විසඳ ගන්න ලැබෙන එකත් බොහොම පින්. ඒ ගැන තාම ප්‍රසන්නව කතා කරනවා. ඒක මගේ ගැටලුව හෝ ඒ කියන්න තියෙන දේ සමහරවස් දැන් දවසේ කටයුතු වෙනකොට සතුටු සිදුවීම්, දුක සිදුවීම්, තරහ සිදුවීම් මේ ඔක්කොම එන අතර ඒක දකිනවා. ඒක දැන් මේ වෙලාවේ සතුටක්, මේ හිතේ සතුටක් තියෙනවා කියලා ඒක පෙන්වෙනවා. මේ සතුටමත් සතුටු දෙයක් වෙනකොට ඒක ලොකුවට වැඩි වේලාවක් එහෙම හිතේ තියෙන එක සන්තෘප්තියක්, ඒක සැටිස්ෆැක්ෂන් එකක්. ඒකට ඒක ඊගාව අවස්ථාවක් එක ඒක එලිලා හිටින්නේ නැහැ. ඊගාව අවස්ථාවත් එක්ක ඒ සතුටින් ඉතුරු වැඩ ටික කරගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. අවස්ථාවක් වාවහම ඒකත් දකිනවා ස්වාමීන් වහන්ස. දැන් මේ තරහක් ඇවිල්ලා තියෙන්නේ, මේ දුකක් ඇවිල්ලා තියෙන්නේ, ඇයි මෙහෙම මට උන්නේ, ඇයි මේ මෙහෙම වෙන්නේ, ඒ වගේ සිතුවිලි එනවා. ඉතින් ඒකම හිත දකිනවා. දැන් මේ හිත දුක් වෙනවා, ඒකම දකිනවා ස්වාමීනා. සර තේරෙනවා දැන් දැවෙනවා කියලා. දැවීමක් හෝ අර එහෙම ඒ ගැන අර සතුටු අවස්ථාවට වඩා දුක දෙයක් හෝ තරහ දෙයක් ආවහම මේ හිත ඒකට ඒකත් එක ගැටෙනවා වැඩි කාලයක් තුර. දැන් සතුට විඳිනවට වඩා සතුටක් එනකොට ඒක දරාගෙන ඒක සතුටින් ඊගව අවස්ථාවට යනවා. අර කේ ගැන සතුට වෙවි ඉන්නේ නැහැ හිත. නමුත් අර දුක සහ තරහ අවස්ථාවල් වලදී එහෙම නෙමෙයි. ඉතින් දැන් සතිමත් වෙන්න ඕනේ අවස්ථාවේදී කියන්නේ ගැන හිතන්නේ නැතුව සිදුවීම නැවත නැවත මෙනෙහි කරන්නේ නැතුව දැන් කරන වැඩේට මම යොමු වෙන්න අත්කර දාලා මේ වැඩේ හිත යොමු කළා. ඒකම දකින්නවා හිත ඇතුලෙන් හෝ ඇතුලාන්තයෙන් අර දැවීමක් හෝ අර එහෙම තරහක් අර එහෙම තියෙනවා. ඒක පවතිනවා, ඒක වැඩි කාලයක් තියෙනවා. ඉතින් එතකොට හිතනවා ස්වාමීන් වහන්සේ මේකට රියැක්ට් කරලා මේක මොකක් හරි කරලා ඉවරයක් කරා නම් මේක කරදරයක්. ඒ කියන්නේ මේක දිගටම තියෙන හින්දා දුකකදිත් එහෙම බොහෝ වෙලාවට දුකින් තමයි හරි කනගාටුවක් හරි දුකක් කියනවා ඇයි මේ මෙහෙම කියලා. එතකොට කොච්චර අර සතිමත් වෙනවා කියන්නේ මේ වැඩේට දැන් කරන වැඩේට මේක හිතන්නේ, මේ සිද්ධවීම හිතන්නේ, මම දැන් කරන වැඩේට හිතුවම කරන්න ඕනේ කියලා හේ කරත් ඒක කරන්නේ නිකන් දුකකින් දුකක් එක්කයි ඒ වැඩේ කරන්නේ. අර නිකන් යටින් තව මොකක්ද අර එහෙම දුකක් හෝ තියෙනවා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට දැන් අර ඔබ වහන්සේ දැන් ටිකට ඉස්සෙල්ලා අර විස්තර කරා මේ නාම රූප ගැන. ඒක නම් ඇත්තටම ගැඹුරුයි කියලා මම තාම අර ලොකුවට එහෙම දන්නේ නැහැ. නමුත් අර ඒකමත් එක අර එහෙම හිතන්න හෝ අර ඒ කොහොමද ඒකට අඩප්ට් වෙන්නේ කියන එක දැනගන්න.
එතකොට ඒ නදී අහපු කාරණේ එතකොට මේ කොහොමඩක්වත් ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ නාම රූප විඥානේ වගේ තියරි. එහෙම නැත්නම් ඒ පොතේ එහෙම නැත්නම් ඒකට කියනවා මේ ප්‍රායෝගික ඥායාත්මක දේ කරුණු කොහොමඩක්වත් මේකට ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. මොකද ඔය ලබන්නේ ඒ ඔය විස්තර කරපු ඒ ඥායයන් පිළිබඳව ලබන අත්දැකීම තමයි. ඔය ඕක තමයි භාවනාවේ ඥාන කියන්නේ. ඉතින් ඔය තුලේ සියල්ලම තියෙනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරගත්තේ සෝපාක්ෂුනීත ඉපිරිස අවබෝධ කරේ මෙන්න මේක. ඒක තමයි ධර්මය. ඒකේ ඔය සියල්ල අඩංගුයි. ඒක විස්තර කරන ක්‍රමය තමයි ඒකට දාපු වචන බුදු පියාණන්සේ දාපු වචනත් එක්ක තමයි ඔය පොත්පත් සහ අපි කතා කරපු කාරණා හැදිලා තියෙන්නේ. කටින්ම සියල්ල දුක නම් ඒ දුකට ක්‍රමේ ඉතින් මේ භවපත්‍ය උපාදාන පත්‍ය භවපත්‍ය ධාති විදිහට ඔබ පෙන්නනවනේ. ඉතින් පින්වට දුකනේ වේ. ඒ දුකට මේ විදිහට වෙන් කරලා බෙදලා හේතු කාරණා සහ කොටස් පෙන්වන එකක් ඒ පැත්ත. ඒ නිසා ඒකනක කොහොමටත් ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නෑ. පුහිමීට ලැබෙන සුතම දැනගත්තු දෙයක් එකතු කරගන්නවා, බර වැඩි ටිකක් අයින් කරනවා. හැබැයි මුල් තැන දෙන්නේ ඔන්න ඔය කාරණේට, තමන් ඔය ලබන අත්දැකීමට. මොකද මේ සිහිය වැඩෙන්න වැඩෙන්න අපිට මේ පරාසය තේරෙන්න පටන් ගන්නවා. තමන් ජීවිතේ පහසුව ලබන වගේම මේ සමහර චූටි කාරණේ වෙනදට වැටිය තැවෙනවදෝ කියලා හැකයක් ඇති වෙන හේතුව සිහිය වැඩි වෙන නිසා තමන්ට මේව පේන වැඩි බවක් තියෙනවා. වෙන දැත්තටම හිත යන්නේ නැහැ, සිහියට අහු වෙන්නේ නැහැ මේ පොඩි පොඩි තැවීම්. අපි ඒ වෙනුවට අරමුණ මාරු කළා, රූපහණියක් බල්ලා, චිත්‍රපටියක් බල්ලා, ගමනක් ගිහිල්ලා මේක දුක වහනවා, මාරු කරනවා. ඒ බුද්ධක් යන ස්වභාව. සිහිය වැඩි වෙන මේ යට තියෙන මේ ටික පේන්න පටන් ගන්නවා. එතකොට මොකක් කරෙද්දීුණු වැහි අඳුරු අඳුරු පටලකින් වහ එලාගත්තු මේ පරිසරය තමන්ට තේරෙනවා. එතුලේ ඒ කොන ඒ තුල මොන මොහොතට අවධානයෙන් වැඩ කරත් මෙන්න මේක තමයි අපිට දකින්න තියෙන්නේ. මේ තමයි දුක කියන්නේ, දුක සත්‍ය කියන්නේ. ඉතින් අන්න ඒ පැත්තට සිහිය වැඩෙන කෙනා විතරයි ලං වෙන්නේ. ඒ සිහිය පුහුණුව කරන කෙනාට, ඔය විදිහට සක්වන පරියය පුරු කරන කෙනාට, අපි ඉස්සෙල්ලා කතා කරා වගේ විතේ හිමේ ගිහිලා නැවත අරමුණට එනකොට දුක් වෙච්ච ස්වභාවය කාලෙත් එක්ක නැවත එනකොට දුකක් නැහැ නිකේ ස්වභාවයේ හැටි කියලා ටික ටික මේ පශ්චාත්තාපය අඩු වෙන්න අපේ සිහිය වැඩිලා මේ දේවල් වලට මෝහන දෙන්න දැන් මේ සිහිය වැඩෙන අවස්ථාවක් කියලා අපිට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. එතකොට දැන් ඔය වගේ අපි කියමු අපි නම් කරන දුකක් කරදරයක වගේ වගේ මේ යට තියෙන අඳුරු ස්වභාවයක් සහිතව හිතේ අඳුරක් නිකන් මුස්පේන්තු කමක් සහිත වැඩ කරන සිද්ධ වෙන වෙලාවේදී ඇත්ත වශයෙන්ම හිතලා හොඳට කල්පනා කරලා බලන්න, ඒ වෙලාවේ තමයි අපේ සතිමත් බව හොඳට වැඩ කරන්නේ. අපිට ඕන වුණත් හිත බැහැ මේ කාමරයකට, එහෙම නැත්තම් වෙනත් දෙයකට හිත යොදන්න. සපක් හොයන්න හිත යොදන්නම හම්බෙන්නේ නැහැ. මොකෝ බලෙන්ම හිත මේ කුණ හොයන ගතියක් තියෙනවා. අනේ ගතිය හරහා මේ වැරදි පැත්ත, මූසල පැත්ත, අඳුරු පැත්ත මොන කටයුත්තේ ඉඳලා ඉන්න තාක් හිතේ පවතිමින් ඒකට නැවත නැවත ගෙනත් දානවා. ගැටලුව දෙන්නේ අපි මේකට කැමති නැති නිසා මේකට නමක් දීලා තියෙනවා. මේක හොඳ නැති එක. අර සැප ගතිය හොඳට නිදහස සැහැල්ලු ප්‍රීතිමත් හොඳ සැපට ඉන්න ස්වභාවය හිත පාවෙලා ප්‍රණීතව ඉන්න පුළුවන් එක තමයි හොඳ එක කියලා අපි මෙදලා තියෙනවා. ඒ නිසා මේකට අපි විරුද්ධත්වයක් ප්‍රකාශ කරනවා. ඒක තමයි දැන් ඔය ප්‍රකාශ වුණේ. හැබැයි ඒක අපි දන්න නිසා ඒක සිහියට අසු වෙන එක දියුණුවක් එලි කරගින් ඉවටෝ විරෝචති පටිච්චන්නෝ ධර්මය කියන්නේ විවෘත කරනවා, බබලනවා. ඒ නිසා මේක එලි කිරීම හරහා අපි දැනගන්නේ ඒ ස්වභාවයට තවදුරටත් අපිව තවන්න බැරි කරන්න තමයි මේ උත්සාහය. එලි කිරීමත් එක්ක දැනගන්නවා මෙන්න මේකෙදි වෙන්නේ ඇත්තටම සිහිය අපිට අකමැති වුණා ගෙනල්ලා තියෙන සිහියම තමයි දැන් මේ පෙන්නන්නේ. එතකොට අපිට කරන්නේ මේ තියෙන වටපිටාව හරපස හොඳට දැනෙමින් දකිමින් වැඩේ කරන්න. ඕ දැන් මෙන්න මෙහෙම ගත්තේ. ඒකේ කොහොමද අනුනිමිති දැන් මේකත් එක්ක හටගන්න සිතුවිලි වල ස්වභාවය කොහොමද? මේ ස්වභාවය හටගන්නකොට වෙනදා සැපාරමුණක් අද දකින්නේ කොහොමද? ඒක මේ නිකන් දුර්වල වෙලා දකින්න හැටි. ඇයි මේක යට තියෙනවනේ? සාමාන්‍ය විදිහට ඉන්න වෙලාවට වෙන දෙයක් දැක්කම එක සැප අරමුණ. දැන් වෙලා ඒකම දකිනකොට නිකන් කිසිම ඒක රහක් නැහැ. සාමාන්‍යයෙන් කර යට වැඩ කරනවනේ දැන් මේ ඇත්තටම මිනිසෙක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක දකිනවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා. ඒකට සිහ පිටවන්න කිරීම විතරයි බලායදීම අපිට කරන් තියෙන්නේ. කරන වැඩේ ඒ විදිහටම කරගෙන යනවා. ඒකේ තව කාරණයක් තියෙන්නේ අපි සැපව ඉන්න වෙලාව දැන් ওই වගේ හැමතිස්සෙ බොතියේ නැනේ. ඒකත් ස්ථිර නැහැනේ. දිගට ඕනන් දවසක් තියේ, දෙකක් තියේ, සතියක් තියේ උපරින් නැති වෙනවනේ. ඒ වගේමයි සැප අරමුණක් එක්ක මාරු වෙලා දැන් සැපට මාරු වෙනවනේ. සැප අරමුණක ඉන්නකොට ඔය කාරණේ මොකුත් නෑ. හොත්තට අරමුණ මාරු වෙන්න පටන් ගන්නවා. මේ වගේ මේ දුක වගේ එකකට අර වගේ ස්වභාවයකට බලෙන් ඇද ඇද හිත එන්නේ නෑ. ඒකෙදි හරි සැපට ජොලීමන් ගිය අවස්ථාවේදී සතිමත් වෙන්න පුළුවන්. අන්න අර දුකේදී කොහොමද මේක ඇති ඇති ගියේ? දැන් මේ සැප අරමුණේදී කොහොමද හිත නටන්නේ? මෙයා අහන්න මේක දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ නැටීමත් එක්ක තමයි අර වගේ අරමුණක අපි කරන මේ අපිට ලැබෙන මේ මේ ශෝක පරිදය වැඩි වෙන්නේ. ඇයි? අනිත් වෙලාවේදී අපි හිතුවතේ ඉඳලා ඇයි මේ මොහොතේදී අපි කිස්පුල් ජොලී ඉන්නේ? ඒකේදී අපි එච්චර ඇලර්ට් ගන්නේ නැහැ. අපිට කරන් තියෙන්නේ ඒකෙදිත් දැන් මේ සතුට ඇති කරන්නේ මොකෙන්ද? මේක මේ තනිකරම දැන් සැපයක් හිතේ තියෙනවා අනිවාර්යම කාමයක්නේ. පොඩි දෙයක් වෙන්න පුළුවන්. මට ඕන විදියට දැන් අද දැන් තියෙන පරිසරය තියෙනවා. ආමේනේ. මගේ දෘෂ්ටියට හර ගෙහිලා. ඉතින් අන්න ඒක දැක්මත් එක්ක අපිට පුළුවන් වෙනවා අර තැන්වලදී තෙන්න තියෙන පශ්චාත්තාපය ටික ටික අඩු කරන්න. ඒ නිසා මේ තැන් දෙකේදීම සිහිය පරිපාතන්න මේ දෙකම සමානයි කියපු දවසට ඉතින් ප්‍රශ්න අහන්න අවස්ථාවක් ඇති වෙන්නේ.
එතකොට මුකුත් නොකර ඒ හැම අවස්ථාවකදීම කියන්නේ සැපවත් සතුටු අවස්ථාවක නම් ඒක සතුටුමත් වෙලා ඒ ගැන තව ටිකක් කම්පයා කරනවා වගේ අවස්ථාවල බලන්න පුළුවන්. අනිත් අවස්ථාවේදී අර නිතර අර ඒ අර ගැටීමේ සිතුවිල්ල ඉන්නකොට ඒ ගැන මුකුත් නොකර තව ටිකක්
අපිට පුළුවන් මේ සංසාධනයක් කළ බලන්න. අර සැප දවසේ හිටපු හිතද දැන් මේ තියෙන හිතේ මොකද්ද? මේ දෙකේ මේ දෙකට මම කියන්නේ මොකද්ද? මම කියලා මේකට හඳුන්වන්නේ අරකද මේකද? එවනත දැන් මේක කවදාහරි ආයෙකට මාරු වෙලා යන හැටි අරක මේකට එන හැටි මෙන්න මෙච්චර මේ ක්‍රියාවලියක් වෙන එක මම කියනවද කියන දැක්මකින් කවදාක මේක හිත හිත මෙනෙහි කර කර ඉන්නවොත් නෑ. දැන් මම අරමු හිතන්න ඕනේ මෙහෙම හිතන්න ඕනේ. ඒක තවත් අවුල් ජාලයක් වෙනවනේ. තියෙන දෙයට මූණ දීලා ඉන්නකොට මේ 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 හිම වෙනස් වෙන එකන්නේ මේකේ තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බට තවට හේකේ නැහැ. ඊළඟට සැප තිබ්බට තවට හේකේ නැහැ. ඉතින් මෙච්චර වෙනස් වෙන එකට මම මගේ කියන තාක් තමයි මේවා පිළිබඳව මේ ගැටලුවක් ඇති වෙන්නේ. ඒක මේ ඒ මම මගේ කියන එක නැති කරගන්න ක්‍රමේම තමයි මේක. මේවා දැක දැක ඉන්න එක. මම දාලා බලාගෙන ඉන්න එක. ඉතින් ඒ ක්‍රියාවලියේ ක්‍රියාදාමයේ තමයි අපි යෙදලා ඉන්නේ. ඉතින් ඒකට සතුටක් ඇති කරගෙන පුළුවන් තරම් මේ දෙකට සමහිත පවත්වමින් යනවා ඉස්සරහට.
එහෙමයි කමෙන්ට් පැහැදිලි. පෙරවන් සර් නේ බොහොම පින්
කමෙන්ට්. පෙරවන් සර්.
රාජිකා අතෝස්සවලා තිබෙනවා ආපහු රජා කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නෙවෙයි අතරම මේ නදී කතා කරපු නිසා මේ නදීගේ ස්වභාවයම තමයි මට තියෙන්නේ. ඉතින් යායේ ප්‍රශ්න ඉදිරිපත් කරලා මට හිතුණා මම පහුගිය කාලෙම මේ ඔය කාර්යෙත් එක්කම මේ ගැටි ගැටි හිටපු නිසා නිකන් ප්‍රකාශයක් විදිහට මේ දේ ඉදිරිපත් කරන්න කියලා මම කෙටියෙන් වෙලාවක් නැති නිසා ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් ඉතාලම කෙටියෙන් තමයි කරන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
මොකද අපි දැන් මේ පැත්තේ හිටියට දැන් මම ওই පැත්තේ මේ සම්බන්ධීකරණය වෙලා තියෙනවා. හිතයි කුසල අඳුරොත් ඇති වෙලාවෙම ගත වෙනවානේ.
එහෙමයි. මේ මටත් තියෙන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ. මට සතුටු වෙන තැන්වලදී වැඩි සතුටු වෙන්න බෑ. හැබැයි දුක් වෙනේම මං හරියට අල්ලගෙන ඒවා හරියට වොරි වෙන ස්වභාවයක් මගේ තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ වුණත් කියන්නේ මං මල්යායක් පහු කරගෙන ගිහිල්ලා ගුගඩක වහන්න පුළුවන් ඒ චර්ත ස්වභාවය මගේ තියෙනවා. හැබැයි මේ එකක් තියෙන්නේ මට තියෙන්නේ මගේ මේ මට අර අමනාප වෙනකොට ඒ අමනාපයත් එක්ක මට ලොකු අමනාපයක් තියෙනවා. අන්න ඕකත් එක තමයි මං ගොඩ ගැටෙන්නේ. දැන් මම පහුගිය දවස් කාලේ පුරාවට ඕක එක්ස්පීරියන්ස් කරලා ඕක සෑහෙන තැන්වල කියලා මේ කමඨාන් මේ සුද්ධ කරගත්ත නිසා මට හිතුණා නදීට නිකන් එයාව එන්කරේජ් කරන්න මේක කියනවා කියලා. එහෙම දැන් මම කාලයක් තිස්සේ ඕකෙන් ඉගෙන ගත්ත දේ තමයි ඒක මගේ චෛත්‍ය ස්වභාවය. එක එක්කෙනාට තියෙන චෛත්‍ය ස්වභාව වෙනස්නේ. ඉතින් ඒක නිසා මම දැන් කරන්නේ ඒක මගේ චෛත්‍ය ස්වභාවය කියලා දැනගෙන මේ විදිහට මේ ප්‍රතිපදාව කරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් අපේ තියෙන මේ මම හිතන්නේ අපේ පරණ දේශනාවලදිත් මේක මතු වුණා. අපේ මේ ප්‍රතිපදාව ඉස්සරහට කරගෙන යනකොට අපේ තියෙන වැරදි අඩුපාඩු තමයි අපිට පේන්නේ කියන එක. ඉතින් මගේ හැම අඩුපාඩුවක් තියෙනවා කියලා මම දන්නවා. ඒක දැනගෙන ඉස්සරහට තවත් ප්‍රතිපදාව වඩ아가ගෙන අනේක තමයි කරන්න කියලා මම නිකන් යාට මේ පොඩි අනුග්‍රහයක් මේ සහයෝගයක් දෙන්න හිතලේ ප්‍රකාශ කරේ ස්වාමීන් වහන්ස බොහොම පින් ඒ අවස්ථාව ලබා දුන්නට.
හොඳයි, විදා හදාගත්තා.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්ස. මේ මං හිතන්නේ අපි වෙලාවත් මම හිතේ ඔබ වහන්ස නිස්සාරණ නෙවෙයි ස්වාමීන් වහන්ස වැඩ ඉන්නේ මේ වෙලාවේ.
නෑ නෑ, අද පොඩ්ඩක් එළියට යන්න උනානේ.
එහෙමයි එහෙමයි. එහෙනම් ස්වාමීන් වහන්ස අපි අද මේ නදීප් මම පුණ්‍යානුමෝදනාවට ආරාධනා කරන්න ස්වාමීන් වහන්සේට කමක් නෑ නේද නදීප්?
ඔව් ඔව් රාජිකායි කන්ට.
ඔව් හරි. එහෙනම් මේ
නිර්වාණ සරණයි සියලු දෙනාට.
හරි. එහෙනම් ඉන්ද්‍රනන්දා පුණ්‍යානුමෝදනාවට මම නැන්දට ආරාධනා කරනවා අද වැඩසටහන අවසන් කරන්නේ.
නිර්වාණ සරණයි දුව. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වන්දනා කරන්නට.
දයි
අද දින ඉතාම වටිනා ධර්ම දේශනාවක් කළ ගරු ධර්ම කුසල ස්වාමීන් වහන්සේටත් ප්‍රශ්නවලට ඉතාමත්ම නිවැරදි පැහැදිලි සහිත උත්තර ලබා දුන් ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේටත් මෙම කුසල කර්මයේ පිහිටෙන් ප්‍රාර්ථනා කරන විදියට සියලුම දේවල් ඉටු වේවා කියලා කියන අතරම දීර්ඝායු